ඉඳලා හිටලා පොඩි වෙනසක් තියෙන්නත් එපා නේද? නැත්තං අගේ නැතිනම් දැන් මං හිතන්නේ මෙතන ඉන්න බොහෝ දෙනා දිගින් දිගටම සෙන්සුරාදා දේශනාවලට සම්බන්ධ වෙන පිටිස වෙන්නේ නැති. අලුතෙන් ආපු අයත් ඉන්නවද? පොඩ්ඩක් අතුස්සන්න බලන්න. නැහැ, කීප දෙනෙක් ඉන්නවා. ඒ අලුතෙන් ආපු අය අතර මීට කලින් ගුරු හාමුදුරන් වහන්සේගේ හෝ අපේ ආරාමේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාගේ දේශනා අහපු නැති අය පොඩ්ඩක් අතුස්සන්න. හොඳයි. දැන් පින්වතුනි අපි හැමෝම මේ එක ගමනක් යන. අපි හැමෝම අපි අපිට පුළු පුළුවන් මට්ටමින් පුළු පුළුවන් තරමින් හැකියාකාරයෙන් එකම ගමනක් යන. වෙන වෙන ගමන් යන කට්ටිය මෙහෙ එන්න හේතු නැහැ. ආවත් වැඩි කාලයක් එන්නෙත් නැහැ. එනිසා ඔබ මෙතනට ආවා කියලා කියන්නේ අපි ඇසියුම් කරනවා. අපි උපකල්පනය කරනවා පින්වතුනි ඔබ මෙතනට එන්නේ අපි යන ගමන යන්න ඕන නිසා කියලා. බාහිර ස්වરૂපය දැක්කහම වෙනසක් ඇති තමයි. මට වඩා ගොඩාක් කෙස් තියෙන අය තමයි වැඩි හරියක් කියන්නේ. මටත් වඩා අඩුවෙන් තියෙන අය තින්නා. හැබැයි අපේ අරමුණ මොකද්ද කියලා අහුවොත් අපි සීල දනාගේ මරමුණ එකම අරමුණක් නම් පින්වතුනි මම මගේ ජීවිතයෙන් බලාපොරොත්තු වෙන දේ ඔබටත් ඔබේ ජීවිතයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මමත් ඔබ වගේමයි මේ ගමන පටන් ගත්තේ. මම ඉපදෙනකොට ගත්ත ෆොටෝ එක දැක්කනම් ඒකේ සිවුරක් නැහැ. ඔබ වගේම නිර්වස්ත්‍රවයි මාත් මේ ලෝකෙට ආවේ. ඔබ වගේම නිර්වස්ත්‍රවයි මම මේ ලෝකෙන් යන්නේ. හැබැයි ගතේ ස්වභාවය. මම කැමති නැහැ පින්වතුනි. හරි ලැජ්ජසහගත ඇත්තටම. නිර්වස්ත්‍රව හිතක් අරගෙන ඇවිල්ලා ඒ හිතටත් නිර්වස්ත්‍රව යන්න සිද්ධ වුණොත් හෙළුව එළිය දාගෙන මේ ලෝකෙට ඇවිල්ලා හෙළුවෙන් මේ ලෝකෙට මේ ලෝකෙන් යන්න සිද්ධ වුණොත් පින්වතුන් ඒක නම් මහා ලැජ්ජසහගත වැඩක්. මේ ලෝකෙට මම ආයෙ පින්වතුනි ඇහැ කන දිව නාසය කාය මන කියන හයම එළියට එලාගෙන පුළු පුළුවන් තරමින් ඔය හැම එකෙම එක එක ධාති දේවල් එකතු කර කර මේ ලෝකයේ ආස්වාදේ ඒකාන්තයෙන්ම තියෙනවා. ඕන් ඔය ආස්වාදේ කොහොම කොහොම හරි මං ගන්නවා කියන අදිස්ථානයෙන් යුක්තව තමයි මේ ලෝකෙට ආවේ. ඒකයි මං කියන්නේ මං හෙළුවෙන් ආවි කියලා. හයෙම එක එක ඒවා හොය හොය එළියට එලාගෙන ආවි. හැබැයි එහෙම යන්න සිද්ධ වුණොත් ඒක හරිම ලැජ්ජසහගතයි. මොකද මම මේ ලෝකෙට ආවේ පිටින් වැරදි අදහසක් දරාගෙන. ඇත්තට මං හරි අදහස දරන් හිටියනම් මේ ලෝකෙට එන්නෙත් නෑ. මම වැරදි හෝල්ට් එකෙන් බැහැලා තියෙනවා. බලන් ගියා. මං හිතනවා ඔබ සීල දෙනත් මේ දහම අවබෝධ කරගෙන යනවා නම් යම් මට්ටමකින් හෝ ඔබටත් වැටහෙන්න ඕනේ පින්වතුනි පොඩ පොඩ වැරදි හෝල්ට් එකෙන් බැහැලා තින්නේ කියලා. එහෙම නැත්නම් වැරදි බස් එකේ නැගලා තියෙනවා. දැන් ගොඩක් දුර ගිහිල්ලා මේ බස් එක. දැන් අපිට තේරුම් ගන්න පටන් තේරුම් ගිහිල්ලා තියෙනවා පින්වතුනි වැරදි බස් එකේ මේ යන්නේ. තවදුරටත් මේ බස් එකෙන් ගියොත් එහෙම මහා අගාධයකින් වැටිලා බෙලි කඩලා ගිහිල්ලා මහා විනාශයක් සිද්ධ වෙන බව. නැත්තම් ඇත්තටම සෙනසුරාද වගේ දවසක් හිතලා බලන්න ඔබට කොච්චරනම් වැඩ රාජකාරී තියෙන දවසක්ද කියලා. මෙතන ඉන්න බොහෝ දෙනෙක් සතිය දවස් පහ වැඩ කරන්න අය වෙන්නේ නැතිනේ. රාජකාරී තියෙන එක්ක ධර්මල්ලොන්ගේ වැඩ. තමන්ගේ පවුලේ අයගේ වැඩ. නේද? ඒකනේ බැංකුවත් දවස් භාගයක් ඇරලා තියෙන. සෙනසුරාද දවසට. මොකද ඔබට එච්චර වැඩ පින්නතුනේ. ඉතින් බැංකුව දවසෙන් භාගයක් ඇරලා තිබ්බේ නැත්නම් ඔබ බොහොම අසීරුතාවයකට පත් වෙනවා. ඒ තරම් වැඩ සංවේදනා සිකුරා දෙනකම්. මමත් ඔය වගේම ජීවිතයක් ගත කරේ පින්වතුන්. මොකද මේ ලෝකේ ඒකාන්තේ මාශ්වාදේ තියෙන මට ඔය ආශාවදේ කොහොම හරි හොයා ගන්න ඕනේ කියන තැන ඉඳගෙන. මේකයි මම සමහරවට ඔය සමහර අයට කතා කරද්දී මතක් කරලා දෙන්නේ. පින්වතුනි ඇත්තටම ඔබ පුදුම වීරයවන්ත පිරිසක්. පැති දෙකකින් එක පැත්තක් ගැන මම කියන්න ඕනේ නැහැ මොකද ඒක ඔබ දන්නවා. ඒ කියන්නේ කොහොම හරි මෙනිවන සාක්ෂාත් කරගන්න ඕනේ කියන තැන ඉඳගෙන කටයුතු කරනවා. ඒකද අපි දැන් කියලා ඔබ ඕනවට වඩා උස්සලා තියන්න ඕනෙත් නැහැ නේද? හොඳ නැහනේ ඕනවට වඩා උස්සලා තිබ්බොත්. තව පැත්තක් තියෙනවා පින්වතුනි. ඒ තමයි ඔබේ වීරයවන්ත බව බෝධිසත්වයන් වහන්සේගේ වීරියත් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. නේ අතන බින්දනේ බෝධිසත්වයන් වහන්සේට ඔබ තරම් වීරයක් තිබ්බේ නැහැ. 550 ජාතක පොත කියවලා තියෙනවා නම් ඒකේ තියෙනවා නේද වීරිය පාරමිතාවට අදාළ වෙච්ච කතා උන්වහන්සේගේ චරිතාපදානේ බෝධිසත්වයන් වහන්සේගේ. මම නම් කියන්නේ බින්දනේ මේ පිටු ටික අයින් කළා. ඔබේ ජීවිත කතන්දරය ඒකට දැම්ම නම් හරි වටනවා කියලා. ඒකට හේතුව බෝධිසත්වයන් වහන්සේ නම් මීට අවුරුදු 2500කට උඩදී කොහොම හරි මේ ලෝකෙන් ආශාවදේ හොයා ගන්නවා කියන අදහස අතහැරලා දැම්මා. බලන්න කොච්චර වීරිය මදිද කියලා උන්වහන්සේ. හැබැයි ඔබ නะ උන්වහන්සේට බැරි වුණාට මට නම් පුළුවන්. උන්වහන්සේ ගිව් අප් කළා දැන් බොහෝ කල. හැබැයි ඔබ මොකද කරන්නේ? උන්වහන්සේට නම් මට නම් පුළුවන් කියලා. තවත් try කරන මං ඔය ආශාවදේ ගන්නවා. කොහොම හරි ගන්නවා. සාදු සාදු. මාර වීරියක් ඒක නම. ඔබට තේරෙනවද මම පොඩ්ඩක් පොඩි ඇනුම් පදයක් කිව්වේ? ඒ මටත් මං ගැනත් ලැජ්ජයි පින්වතුනි. මට ලැජ්ජයද මට ඔබට බන කියන සිද්ධ වෙලා තියෙන එක ගැන? ඔබ ලැජ්ජ නැන ඔබට බන අහන්න සිද්ධ වෙලා තියෙන එක ගැන. වෙලා තියෙන එක ගැන නෙමෙයි සිද්ධ වෙලා තියෙන එක ගැන. මේ සියල්ලටම හේතුව පින්වතුනි අපි අපේ ජීවිතෙන් ගන්න ඕන ප්‍රයෝජනේ ගත්තේ නැති එකයි. මේ ලෝකෙට ආවා කෑවා බිව්වා කාත් එක්ක හිනා වුණා එකට ජීවත් වුණා ළමයේ දෙන්නෙක් හැදුවා ඔය මොනමාන හැටි ටිකක් කර කර හිටියා මෙල්ල ගියා. මේ ළඟදී මම කල්පනා කරද්දි මට මතක් වුණේ තියෙන මේ මිනිස්සයා කියන සත්වයා වැඩි හරියක් කරන්නේ getting through the day. දවස තියෙනවා මේ දවස මම කොහොමද ඉක්මනට ගත කරගන්නේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඒක නෙමෙයිද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. getting through the day. ඔබ දවසක පින්තුනි ඔබේ ජීවිතේ අරමුණ අවබෝධ කරගත්ත නම් ඊට පස්සේ getting through the day නෙමෙයි. ඊට පස්සේ ඔබ getting from the day කරගන්න යනවා. දවස තියෙනවා. මං කොහොමද මේ දවසෙන් යමක් කරගන්නේ? දවස ගත කරගන්නේ කොහොමද නෙමෙයි. දවසෙන් යමක් ගන්නෙ කොහොමද? ඒකට ඉස්සෙල්ලාම ඔබේ purpose එක ඔබ මේ දී ලෝකෙට ආපු අරමුණ හරියට පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ. දැන් අපි තව චුට්ටකින් ඒක තමයි මේ කරන්න උත්සාහ කරන්නේ. මේ සසරේ පිංගුතින් මෙච්චර තාක්කල් මං ආවේ තථාගතවරු මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන ධම්ම න්‍යාය අවබෝධලා තිබෙන්නේ නැති නිසායි. ඉතින් මං ඇහුවේ අද අලුතින් පිරිස ඇවිල්ලා එහෙම තියනවද කියලා. හේතුව මොකද දැන් තව ටිකකින් ගුරු හාමුදුරන් වහන්සේ වැඩලා සුපුරුදු පරිදි උන්වහන්සේ දේශනාව කරගෙන ආවි. නමුත් දැන් ඔබට තේරෙනවා ඇති විශේෂයෙන් දිගට මෙන කට්ටියට එන පිරිසට උන්වහන්සේ බොහොම ගැඹුරු පැතිකඩවල ඔස්සේ දැන් දේශනා කරන්නේ. ඉස්සරම කතා කරපු දේවල් දැන් කතා කරන අඩුයි. ඒ වගේම දහම් න්‍යාය ගැන බොහොම දීර්ඝ විස්තර කතා කරපු දවස් තිබ්බා ඉස්සර. නමුත් එහෙම දැන් කරනව ටිකක් අඩුයි. මොකද උන්වහන්සේ මේ ධර්මාසනේ වඩනවාට පස්සේ බහුතරයකගේ අවශ්‍යතාවය උන්වහන්සේට දැනෙනවා. එහෙම නැත්නම් මේක කොහොම හරි කරගන්නවා කියන කෙනාට පින මෝරලාපු කෙනාගේ පින්විතේ මේ පුණ්‍ය ශක්තිය උන්වහන්සේට දැනෙනවා. ඒ හරහා උන්වහන්සේ ඒ කෙනාට නැගෙන දේ උන්වහන්සේ තුලින් කියවෙනවා. එතකොට සමහරක් වෙලාවට අලුතෙන්ම පිරිසක් ඇවිල්ලා ඉන්නවනම් මේ දහම් න්‍යාය මීට කලින් අහලා නැති ඒ ඇයට මේක තේරුම් ගන්න ගොඩාක් අමාරු වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇරෙන්න කබලෙන් ලිපට ගැන කතා කරන හැම දේශනාවකම වගේ මොකද්ද මේ කබල කියලා දන්නේ නැති එක්කෙනා? නියම් ග්‍රීක වගේ නෙමෙයි ඊට පස්සේ. පහක් උදා වුණා පහක් වැය වුණා කියලා උන්වහන්සේ දේශනා කරනවා. මොකද්ද මේ පහක්? ඒක දන්නේ නැති කෙනාට පින්විතින් නිකන් කරකවලා තැහැරියා වගේ. ඉතින් අපිත් එක්ක අපේ ළඟින්ම ඇසුරු කරන අපේ පුණ්‍යබාරේ මහත්තුරු එහෙම කියනවා දැන් අපේ සමහර පිරිස් ඇවිල්ලා. ඉතින් බොහොම සද්භාවයෙන් යුක්තව මෙහාට සම්බන්ධ වෙන්නේ ඇවිල් එනවා බණ අහන්න. නමුත් එයාට මේවා තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් නිවන් දකින්න පුළුවන් තැනක් අපිට හම්බුණා කියන විශ්වාසයෙන් එනවා. නමුත් අනේ අපේ හඳුන අපිට මේක තේරෙන්නේ නැහැ නේ කියලා. ඉතින් අනිත් පැත්තට යන ස්වභාවයක් පෙන්වුම් කරනවා. ඉතින් ඒ නිසා පින්වතුනි අපි කල්පනා කරා සමහරකට මේක යහපත් කියලා ඔබට දැනුණොත් මේ අවශ්‍යතාවය ඔබට තේරුණොත් අපි දිගටම මේ වගේ දෙයක් කරගෙන යා බලමු. ඔබට අවශ්‍ය දේ පුළුවන් තරම් අපි දෙන්න උත්සාහ කරනවා කියන්නේ. අපි උත්සාහයක් දරමු හැම සෙන්සුරාද දවසකම යම් කාලයක් අරගෙන ඔබට මේ දහම් න්‍යාය ආපෞසරයෙන් මතක් කරලා දෙන්න. කීපාරක් ඇහුවොත්ද ඇති දහම් න්‍යාය? ඊයේ භාවනා වැඩසටහනක් අවසන් වුණා. මම ඒ භාවනා වැඩසටහන අවසන් වෙච්ච උදවියට යම් අවවාද ටිකක් දුන්නා. ඒ වෙලාවේ මම මතක් කර හිටියා පින්වතුනි මේ ආරාමයේ දහම් න්‍යාය දේශනාවක් කරනවා නම් මට මගේ රාජකාරියක් නිසා නැත්නම් මගේ යුතුයකමක් නිසා අහක දාන්න බැරි කටයුත්තක් නැත්නම් අනිවාර්යෙන් මම එතන. ඒ කවුද දේශනාව කරන්න කියන එක මට අදාළ නැහැ. පෙරේදා අවුරුදු 12 අපේ ලක්කන ධම්මහාමුදුරුවෝ වයිට් බෝඩ් එකක් ගාවට ගිහිල්ලා මාක පෙන් එකක් අරගෙන එතන වාඩිලා පුටු ටිකකුත් ලෑස්ති කරගෙන උන්වහන්සේම ලෑස්ති කරගෙන කවුරු කවුරු ඇවිල්ලා වාඩි වෙන්නේ නැතයි කියලා උන්වහන්සේ මේ ඔක්කොම ටික ලෑස්ති කරගෙන ඇවිල්ලා අහලා අපෙන් ඔබ වහන්සේ මම න්‍යාය දේශනාව කරන්න වඩින්න පුළුවන්. මං කිව්වා හා හා තව කීප දෙනෙක් එකතු කරගන්න මමත් එන්න. බාන කොච්චර වටනවද පින්වතුනි? දිහිතලා බලන්න පින්දිනේ උන්වහන්සේ රාත්‍රී 11 මාර ඉඳන් මං කිව්වා 11ට මං වඩින්න අපේ හඳන මේ වෙලාවට තමයි මං නිදහස් වෙන්නේ වෙන වැඩ වගේක් තියෙනවා ඒ ටික ඉවර කරලා මං එන්නම් කියලා 11ට 11 මාර වෙනකොට මට මගේ වැඩ ටික ඉවර කරගන්න හම්බුන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ වාඩිලා බලන් ඉන්නවා දැන් එයි කියලා. හිතලා බලන්න පින්දිනේ ඔබේ දරුවත් ඔය වෙලාවේ රෑ 11 මාරට න්‍යාය දේශනාවක් කරන්න නේ බලන් හිටියේ ඇත්තේ. තථාගතයන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරපු පරම ශ්‍රේෂ්ඨ ධර්ම දේශනා කරන්නනේ ඔබේ දරුවත් බලන් හිටියත් 11 මාන ඉඳන් 12 මාට නෝ ෆෝන් එකෙන් අනිපතීටි කවුද දන්නේ මගේ පොඩි කාලේ නම් ගත වුණේ ඔන්න ඔහොම පුදුම කාලකන්ණ විදිහට පුදුම කාලකන්ණ විදිහට මේ ආරාමින පුංචි ස්වාමීන් වහන්සේලා දැක්කම පින්දිනේ මට හරි ඊරිසියාවක් දැනෙනවා කියන ලැජ්ජයි හැබැයි ඒක තමයි ඇත්ත මම සමහරවිට උන්වහන්සේලා ගාවට කියන අනේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේ ඉල්ලන ඕන දෙයක් කියන් මම ඒක ගෙනත් දෙන්න ඔබ වහන්සේගේ වයස මට අපහුද අපි දෙන්න මාරු කරගමු මේ ළඟදී ගුරු හාමුදුරන් වහන්සේ මට කියනවා අර බලන්න මේ ලෝකෙට පහළ වෙච්ච වාසනාවන්ත මිනිස්සයා කියලා මම බැලුවා කාටද මේ ඇඟිලි දික් කරන්න කියලා වජිරඥාන හාමුදුරුවෝ ඇත්තනේ කතාව අපේ ආච්චියම මේ ලෝකෙට පහළ වෙච්ච කාලේ වැරදි. තාම පණකෙන්ද නම් තියෙනවා. හැබැයි කවදාකවත් මේක අහන්න හම්බෙන්නේ නැහැ. අපේ අම්මලා තාත්තලා තින්නතුනේ මේ ලෝකෙට පහළ වෙච්ච කාලේ වැරදි. මොකද ඒගොල්ලෝ දැඩි ලෙස දෘෂ්ටිගත වෙලා සමහර දේවල් ගැන. ඒ නිසා අපි කට කැඩෙනකන් නන්නාඳුරන පිරිසක් ඇවිල්ලා කතා කරාද? සමහරලාට එයාට ඕන කමක් නැහැ ඇවිල්ලා මේ වහන්න. ඉතින් ඒ වෙලාවෙ පින්නතුනේ මම ගිහිල්ලා උන්වහන්සේ ඉස්සරහා වාඩිලා මගේ පොඩි නෝට්බුක් එකක් තියෙනවා පෑනකුත් අරන් ගිහිල්ලා ඉතින් උන්වහන්සේ කියන උදාහරණ මම ලියා ගන්නවා උන්වහන්සේ කියන උපමා මම ලියා ගන්නවා කිංගුදී මම දන්නේ නැහැ මම කාගෙන් බණ අහලාද සෝතාපන්න වෙන්නේ කියලා ඒක මම දන්නේ නැහැ ඉතින් මම සෝතාපන්න වෙන්නේ ලක්ෂණ ධම්මහඳුරුන්ගෙන් බණ අහලා නම් දැන් මං ඒ චාන්ස් එක මිස් කරගන්නව නම් මං හරි මෝඩයි නේද නැද්ද ඒකයි. ඉතින් හිතලා බලන්න පිංගුතුනි. ඉතින් මට පුළුවන් නම් කවුරු බණ කිව්වත් ගිහිල්ලායි බණ ටික අහන් එන්න. ඔබට ඒක බැරි නම් මං හරි පව්. නේ මං හරි පව් කියන්නේ කවුද කියන එක වැදගත් නැහැ පින්වතුනි. සර්පයයි රාජකුමාරයයි ගිනි පෙනෙල්ලයි සාමණේරයයි පුංචි වුණාට කරන්න පුළුවන් දේවල් මහ මෙරක් වගේ. ඒ නිසා බොහොම පරිස්සමෙන් ඇසුරු කරන්න කියලා තමයි කියලා තියෙන්නේ අපේ ඉස්සර පඬිවරු. ඉතින් අන්නේ සා පින්වතුනි අද සමහරකට ඔබ මේ දහම්න්‍යාය මීට කලින් අහලා තියෙන්න පුළුවන් මෙතනින් බොහෝ පිරිසක්. හැබැයි ඔබ සමහරක් විට මීට කලින් අහපු නැති උදාහරණ අහන්න හම්බෙයි. මීට කලින් අහලා නැති උපමා, මීට කලින් මේක පැහැදිලි නොවුණු විදිහට ඔබට සමහරට අවබෝධ කරගන්න පුළුවන්. මොකද මම නම් පින්විතේ දහම් න්‍යාය දේශනාවක අහන වාරයක් ගන්න මට මොන හරි අලුත් දෙයක් අවබෝධ වෙනවා වැටහෙනවා. මම ගිය බදාද අපේ ධම්මජීව හඳුනන වහන්සේ දහම් න්‍යාය දේශනාවක් කරා. ඕනම වෙලාවක මේ ආරාමය වෙල බලන දහම් න්‍යාය දේශනාවක් එන්නවනම් වටපිටේ පොඩ්ඩක් බලන්න මමත් ඉඳී පොතක් අරගෙන පෑනක් එක්ක. වෙන වැඩක් නැත්තම් ආරාමය වෙනුවෙන් මගෙන් වෙන්න ඕන වැඩක් නැත්තම් මං එතන. මගේ කන් දෙක අඩුවෙන් මහපුටි කොයි ටික පින්විතේ. මේ ලෝකයේ තියෙන හැම සබ්දයක්ම සතා සිව්පාගේ ඉඳන් මහා බ්‍රහ්මය දක්වා පින්විතේ හැම සබ්දයක්ම මේ කන් දෙක මේ මහ පොළොවේ තියෙන වැලිකට ගන්නට වඩා අහලා තියෙනවා. හැබැයි මේක අහලා නැහැ. අද දැන් මේ අපි කතා කරගෙන යන දේ අහලා නැහැ පින්විතේ. ඒකයි අපි තවමත් සංසාරය. ඉතින් ඒ නිසා පින්විතේ අපි උත්සාහයක් දරමු ඔබට සතියකට සැරයක් හරි මේ දහම් න්‍යාය දේශනාවක් කරවගන්. ඒක කවුද කියන එක අදාළ නැහැ. දැන් ලබන සතිය මෙතන ඇවිල්ලා වාරනොත් එහෙම වජිරඥානහඳුරු මොකෝ කරන්නේ? දෙයකට දෙකක්වත් තරම් උස නැති පොඩි හඳුනන් අපි බණ අහන කියලා මාද ගන්න තියෙන්නේ. අනිත් පැත්තට නැගලා යන්න තියෙන්නේ නේ. එහෙමද? ඔබ යන්න. මම නම් ඔතන වාඩිලා ඉඳී පොතක් අරගෙන. ඒකයි. දැන් සබින්ගතුනි අපි දැන් මොකද අපිට වෙලාව ඉදිරි කරගන්නත් ඕනේ. පැය දෙකක වගේ කාලයක් තමයි තියෙන්නේ මේ දේ කරගන්න. අපි දැන් පින්ගතුනි මේ දහම් න්‍යාය ගැන කතා කරමු. මොකද මේ දහම් න්‍යාය කියලා කියන්නේ? මේනි තථාගතයන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්නේ අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් විසඳලා දෙන්න. අපි හැමෝම අපි දන්න විදිහට මේ ප්‍රශ්නේ විසඳ ගන්න උත්සාහ දරුවා. අපි දන්න විදිහට මේ ප්‍රශ්නේ උත්සාහ කරන්න යම් ප්‍රයත්නයක් දරුවට පින්විතිනේ තාමත් ප්‍රශ්නේ විසඳලා නැති බව ප්‍රත්‍යක්ෂ වෙන එක කරුණක් තියෙනවා. ඔබ මෙතන. ඔබ මේනකොට ওই ප්‍රශ්නේ විසඳගෙන ඉවර නම් මේ දේශනාව දැන් කෙරෙන්න ඕනේ කොහෙද? කොහෙද කෙරෙන්න ඕනේ? මගේ ගෙදරද ඔබේ ගෙදරද? එහෙනම් දැන් අපි ඔක්කොම ඉන්න ඕනේ කොහෙද මේ වෙලාවේ? ඔබ මේනකොට අවුරුදු 60ක් තිස්සේ උත්සාහ කරලා ওই ප්‍රශ්නේ විසඳගෙන තියෙනවා නම් අපි දැන් මේ දේශනාව කරන්න ඕනේ කොහෙද? ඔබේ ගෙදර. එහෙනම් ඇයි මගේ ගෙදරට ආවේ? තාම එක හරි ගියේ නැති නිසා නේද? මට අවබෝධ වෙච්ච ටික පින්විතින් මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. මට අද අපේ මගේ අම්මා තාත්තා දිහා දැක්කම පින්විතින් හරි දුකක් ඇති වෙනවා ඒගොල්ලෝ ගැන. මොකද අවුරුදු 55ක් අවුරුදු 60ක් ජීවිතයක් ගත කරා. ඔබ කරන්න ඕන කරන්න බලාපොරොත්තු වෙන ඔක්කොම දේවල් ඒගොල්ලෝ කරලා තියෙනවා. ළමයි හැදුවා, රට ගියා, ගෙවල් ගත්තා, රස්සාවල් කරා, හොඳට ඉගෙන ගත්තා, හොඳට සල්ලි හම්බ කරා. නමුත් තාම මම මලොත් එහෙම අම්මඬනවා. ආවෙත් අඬන්න යන්නෙත් අඬන්න. ඒ කියන්නේ ආවෙත් හෙළුවෙන් යන්නෙත් හෙළුවෙන්. විලි ලැජ්ජ නැති වැඩන්නේ පින්වතුනි ඒක. ඔබේ හෙළුව වහගන්න ක්‍රමය තමයි දැන් මේ කියලා දෙන්න යන්නේ. ඔය හෙළුව වහගන්න. මෙතනද පේන ඔක්කොම. එනිසා හෙළුව වහගන්න. හෙළුව වහගත්තේ නැත්නම් පින්වතුනි අවනාතයි. මේ chance එක අපවසරයක් ඉන්නේ නැති වෙයි. සමහරක් විට ඔබ මුළු ජීවිතේම මහාන අන්තිම දහම් න්‍යාය දේශනාව මේ වෙන්න පුළුවන්. බැරිද? සමහරලාට මගේ ජීවිතේ මම දේශනා කරන අන්තිම ධම්ම න්‍යාය දේශනාව මේ වෙන්නත් පුළුවන්. කියන්න බෑ සමහරට මම ගිය සම්ද කීපයක වෙන්නත් පුළයි මෙතින් නැවතන යන්නත් එපයි. ඒ ටික යාගන්න බැරුණොත් එහෙම කෙරෙන්නේ නැහැ. මේකයි. ඒ නිසා අවිනිශ්චිත ජීවිත ගත කරන අපි මැරෙනවා කියන තැන නිරන්තරයෙන් සිහි තබාගෙන මැරෙන්න කලින් මගේ ජීවිතේ කරගන්න ඕන යමක් තියෙනවා. අන්නේ දේ කොහොම හරි කරගන්නවා කියන තැන ඉඳගෙන කටයුතු කරගන්න. දැන් දවස පටන් ගන්නකොට මම මතක් කරන්නේ පිටින් නිදිමත යාගෙන හිමේ නෝන. ඒකට ප්‍රතිකර්මයක් කරගන්න. ඒකට විශේෂ හේතුවක් මම ඔබට කියන්නම් මේ දේශනාව පටන් ගන්න කලින්. පිටින් ඔබ හැමෝම බොහොම පුණ්‍යවන්ත පිරිසක්. ඒකයි දෙකක් නෑ එක ගැන. මනුස්සයෙක් වෙලා ඉපදෙන එක කොච්චර අමාරුද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. කන කැස් බෑවා වීසුදුරින් අහස දකින්නවා වගේ කියලා. ඔය කන කැස් බෑවා වීසුදුරින් අහස දකින්නවා කියන සංසිද්ධිය පිළිබඳව මම විස්තරාත්මකව ඔබට කලින් දේශනාවල පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒක වෙන්න තියෙන සම්භාවිතාවයේ කොච්චර අඩුද කියලා අපි නිකන් අද කට වහරට ඔය කියනවා. කටට එනවට කන කැස් බෑවා වීසුදුරින් අහස දකින්නවා වගේ. ඉතින් අපිට හිතෙනවා කැස් බෑවෙක් ඉන්නවා. ඌ හැම වෙලාවෙම කකා ඉන්නවා. ඒකනේ කන කැස් බෑව කියන්නේ. ඊට පස්සේ විය ගහක් තියෙනවා. ඕක සිදුරක් තියෙනවා. ඌ කනකම අර ඔබ ටීවී බලනවා වගේ කනකම ඌ කනකම උඩ බලබල ඉන්නවා. ඕක මම මේ වෙලාවේ විස්තර විග්‍රහ කරලා කියන්න යන්නේ නැහැ. මොකද ඒකට වෙලාව දැන් නැති නිසා. නමුත් ඔබ මීට කලින් දේශනා අහලා තිනවනේ ඒක දන්නවා ඇති. කොච්චර අඩු සම්භාවිතාවයක් තියෙනද කියලා පින්දින ඕක වෙන්න. හැබැයි මතක තියාගන්න. ඔය උපමාව ඉදිරිපත් කරේ කවුද? බුදු පියාණන් වහන්සේ. එහෙනම් නිකන් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්ද නිකන් හිතේ විශ්වාසයට සැකයට වගේ දුන්නහස කිව්ව ඇත්තේ? නෑ. මතක තියාගන්න පින්වතුනි, ඔය උන්වහන්සේ දේශනා කරේ මිනිස්සෙක් වෙන්න තියෙන සම්භාවිතාවය ගැන මිසක් ඔබ වගේ මිනිස්සෙක් වෙන්න තියෙන සම්භාවිතාවය එහෙම නෙමෙයි. පුංචි දරුවෝ දැකලා තියෙනවද ෆෝමලින් බෝතල්වල? ඉස්කෝලේ විද්‍යාගාරයේ තිබ්බද? ෆෝමලින් බෝතල්වල දාලා ඉපදිච්ච ගමන් මල. අමාරට එක ඇහැයි තියෙන සයික්ලොප්ස් වගේ. සමහරලා නහය තියෙන ඔළුවේ පිටිපස්සේ. සමහරලාට එක අණ්ඩක් තියෙන ඔළුව උඩ. දැකලා නැද්ද ඒ වගේ? මම ওই වීඩියෝස් වල එහෙම අපේ හාමුදුරන් වහන්සේලා හදන ඔබ දැකලා ඇති. ඒත් මිනිස්සෙක් නෙමේද? අන්න ඒ වගේ මිනිස්සෙක් වෙන්න තියෙන සම්භාවිතාවය පින්තුනි කන කැස් බෑවේ කීස් දෙනින් අහස දකින්නටට වඩා අඩුයි කියලායි තථාගතයන් වහන්සේ දේශනා කරේ. ඔබ ගැන එහෙම නෙමෙයි. ඔබ ඒ මට්ටමත් පහු කළා. අද ඇස් කම්පේන කෙලින් හිට ගන්න පුළුවන්. කෙලින් වාඩිලා ඉන්න පුළුවන්. මිනිස්සෙක් කියලා ඉපදුනා. තවත් අධීරක් ඉස්සරහට යනවා. ඔබ මෙතන ඉන්න බොහෝතරය පින්තුනි බෞද්ධ දෙමව්පියන්ට ජාතකයේ දරුවෝ වෙන්න ඇති. ඔබ වෙන ආගමකට ඉපදුනා නම් පින්විතනේ අද ඔබ මෙතන බොහෝ විට නැහැ. බොහෝ විට අද ඔබ මෙතන නැහැ. වෙන ආගම් වල එනවා පින්විතනේ මේ දහම අහලා යන්න. මොකද මේක දහමක් මිසක් මේක දර්ශනයක් මිසක් ආගමක් නෙමෙයිනේ. ඒක ඔබට අවබෝධ වෙන්න එපැයි. නමුත් ඔබ ඒ පින්මත් පැන්න. ඊට පස්සේ ඔබට සිංහලත් තේරෙනවා. අපි උත්සාහ කරනවා පින්විතනේ සිංහල භාෂාව තේරෙන්නේ නැති අයටත් පුළු පුළුවන් විදිහට මේක පැහැදිලි කරලා දෙන්න. නමුත් මේ දේශනාවට එන අය දන්නවා ඇති. ඒක කොච්චර අමාරු වැඩක්ද කියලා. එක එක ಜಾති විදිහට වචන දාලා අහරෙන් අඹරලා මෙහෙන් අඹරලා කොහොම හරි උත්සාහ කරන මේක තේරුම් කරලා දෙන්න. නමුත් ඉංග්‍රීසි භාෂාව හැදිලා තියෙන පින්නේ ධර්ම දේශනා කරන්න නෙමෙයි. ඒක හැදිලා තියෙන්නේ මේ ලෝකේ රමණේ කරන්න. ලෝකේ රමණේ කරන්න හදපු දෙයකින් නිවන පැහැදිලි කරලා දෙන්නේ කොහොමද කියලා මට නම් තේරෙන්නේ නැහැ තාම. මම නම් හිතන්නේ තාමත් මම ෆේල්. වෙන භාෂාවකින් ධර්ම දේශනා කරන්න උත්සාහ කරන එක. තාම මම ඒකට සාධාරණයක් කළා නැහැ. ලං වෙලාවක් නැහැ කිට්ට වෙලාවක් නැහැ උත්සාහ කරනවා ඉතින් ඔබ ඒ පින්මත් පැන්නා ඊට පස්සේ පින්තුනි මං කිව්වේ අපේ ආච්චි අම්මා මේ ලෝකෙට ආපු කාලේ වැරදි කියලා අම්මගේ ආච්චි අම්මගේ ඇස්කම් පෙනුණා සිංහල දන්නෝ බෞද්ධ පවුලකට ඉපදුණා නමුත් ආච්චි අම්මා මේ ලෝකෙට ආපු කාලේ ආච්චි අම්මා දැනන් හිටියේ මල් පහන් පත්තු කරලා බෝධි වටේ ගිහිල්ලා සාදු සාදු ගී කිය ජීවිතේ ගත කරන්න විතරයි නමුත් පින්තුනි ඔබට මෙතනින් ගැලවෙන්න පුළුවන් ක්‍රමවේදය හොවෙච්ච කාලෙක ඔබ මේ ලෝකෙට ආවා. මේ ධහම නැවත මතුවලා ආපු කාලෙක ඔබ මේ ලෝකෙට ආවා. එහෙනම් ඔබ ගිහිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් ඇහුවොත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං වගේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්න උපමාවක් දේශනා කරන්න කියලා. උන්වහන්සේ දෙන උත්තරේ දන්නවා. උන්වහන්සේ දේශනා කරනවා. කරනවා ඔබට කි. උන්නාසෙ කියනවා. ඒකට දෙන උපමාවක් නැහැ කියලා. උන්නාසෙ නැගිටලා යයි එතන. උදේට මල් පහන් තියලා බුදුන් වන්දනලා නේද? බුදුන් වන්දනන පස්සේ මලක් කඩලා තමන්ගේ කකුල් දෙක ළඟ තියලා මම වඳින ගාතාව කියලා එන්න. ඔබේ තරම් පින්වන්තයි. ඔබ විතරක් නෙමෙයි පින්වතුනි ඔබේ ඉහි තියෙන ඔය කෙස් ගහත් පින්වන්තයි. ඔබේ ඉහි තියෙන කෙස් ගහත් පින්වන්තයි. ඔබ ගැන කවර කතාවද? බුදුවරු මේ ලෝකෙට පහළ වෙන්නේ මේ ධර්ම දේශනා කරන්න. අන්න හේ වූ බුද්ධෝත්පාද කාලයක ඔබ ඉපදුනා. මනුස්සයෙක් කියලා ඉපදුනා. බෞද්ධයි කියලා කියාගත් දෙමාපියෝ දෙන්නෙක්ට ඔබ ඉපදුනා. සිංහල කතා කරන, සිංහල තේරෙන රටක ඔබ ඉපදුනා. ඇස්කම් පේනවා. කියන දේ තේරෙනවා. කියන දේ අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවක් ඔබට පිහිටලා තියෙනවා නම් ඇයි තවත් ප්‍රමාද වෙන්නේ? ඒ නිසා සීලු දෙනා ඇස් ඇරපල්ලා. මේ දෙය අහගෙන ඉල්ල අවබෝධ කරගෙන ඉල්ල තථාගත දහම වටහා ගන්න ඉල්ල මෙතනින් ගැලවියල්ලා ඔය හැරෙන්න ඔබටත් මටත් වෙන කරන්න දෙයක් ඉතුරුලා නැහැ පින්වතුනි. යන්නේ ගමන යන්න පින්වතුනි ආරම්භයක් කරන් දෙන්නේ දැන් මේ සූදානම් වෙන්නේ. ඒ නිසා සීල දෙනම හොඳ අවධානය මේ ටික අහගන්න. නිදිමත ගතියක් ආවත් පින්විතින ඔය මායාව ඔබත් එක සෙල්ලම් කරන්න හදන්නේ. ඔය සෙල්ලමට අහු වෙන්නේ මේ පා. හැමදාමත් මායාව දින්න. අදත් ඔබ මායාවට දින්න නිදි දුන්නොත් එහම ඔබ පරාදයි. ඒ නිසා ඔබ දිනනවා මේක කියන අදිෂ්ඨානයෙන් ඇතුව. මට වෙන මොන දෙයක් අහන්න හම්බුනේ නැතුණත් කමක් නැහැ. මට මේ ටික අහගන්න තියෙන නම් ඒ හොඳටම මදයි කියන අදිෂ්ඨානයෙන් යුක්තව පින්විතින මේ දේශනාව ශ්‍රවණය කරන්න. ඔබ මේ ටික හරියට අහගත්තොත් අලුතෙන් ආපු පිරිස හරි කමක් නැහැ. දවල්ට කරන දේශනාව, හවසට කරන දේශනාව පින්දුන ඔබට තව තවත් හොඳට අවබෝධ වෙයි. මොකද මේ මූලික දහම් න්‍යාය නැත්තම් ගොඩක් වෙලාවට ඉස්සරහට ගුරු හඳුරු කරන දේශනාව ඔබට කොහොමත්ම තේරෙන්නේ නැති වෙයි. අnder දෙමළ වගේ වෙයි පින්දුන ඉස්සරහට යන්නේ. උන්වහන්සේ අවබෝධ කරගත්ත දෙයින් 10% ඔබට දේශනා කරන එක හොඳට මතක තියාගන්න. ඊතුරු ටික ඔබට කියලා වැඩක් නැති බව උන්වහන්සේ නිරන්තරයෙන් කියන. මොකද ඒකට හේතුව එකක් ඔබ මෙතනින් එළියට ගියාට පස්සේ නැවත වාරයක් අසත්පුරුෂ සේවනයේට වැටලා ජීවිතය ගත කරගෙන යනවා. අනික එක මේ කියන දහම් න්‍යාය අවබෝධ කරගෙන නැත්නම් එතනින් හර කොච්චර කිව්වත් තින්ගතනේ ගලප ගන්න ඔබට හැකියාව ලැබෙන්නේ නැහැ. හරි. එහෙනම් දැන් අපි දහම් න්‍යාය දේශනාවට යමුමු. සීලු දෙනාම හොඳ අවධානයෙන් අහන්ින්. අහන් ඉඳලා කොහොම හරි මේක අදිෂ්ඨානයෙන් අවබෝධ කරගන්නවා කියන තැන ඉඳගෙන කටයුතු කරගන්න. හොඳයි. එහෙනම් දහම් න්‍යාය සාකච්ඡාව ආරම්භ කරන කලින් අපි සීල දනාම තථාගතයන් වහන්සේ වන්දනා කරගෙන ඒ උත්තමයන් වහන්සේ නිසාමයි අපි අද අපිට මේ ධර්ම ලැබිලා තියෙන්නේ කියන කාරණාව හොඳ ආකාරයෙන් සිහිපත් කරගෙන නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියන මේ සසර අනාථ වෙච්ච මට තථාගතයන් වහන්සේගේ සද්ධර්ම රත්නේ ආර්ය මහා සංඝ රත්නේ සරණ හැරෙන්න වෙනනම් සරණක් නැහැ කියන අදහස හිතට අරගෙන පින්තුනි අපි තථාගතයන් වහන්සේ වන්දනා කරගමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ වගේම පින්වතුනි අනන්ත සසරත් පටන් මේ මොහොත දක්වාම මා පැමිණි ගමනේ මාගේ සිත කය වචන යන තිදොරින් අති උත්තරීතර බුද්ධ රත්නයේට ධම්ම රත්නයේට සංඝ රත්නයේට සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේබුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමී සකෘදාගාමී සෝතාපන්න මගඵලලාභී ආර්යයන් වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට සීළු ලෝක සීළු සත්වයන්ට වචන මාත්‍රයකින් ක්‍රියා මාත්‍රයකින් සිතුවිලි මාත්‍රයකින් හෝ වරදක් අසාධාරණයක් හිංගි හිංසාවක් අකටියුත්තක් අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් පමණකින් හෝ වුණානම් ඒ උත්තරීතර ආර්යයන් වහන්සේලා මාහට දහස්වර කෝටි ලක්ෂවර කමා කර වැඩ වදාරන සේක්වා කියලා සිරුද නම ආරිපවාද කමා කරගන්න. දැන් මේ බෝඩ් එක අඳිනේවා පේන්නේ නැති වෙයි පිටිපස්සෙන් ඉන්න අයට, ඒ අර ස්ක්‍රීන් එකෙන් බලා ගන්න. මෙතන ස්ක්‍රීන් එක අපි ගන්නේ නැද්ද? අපි අඳින. හා? ආ, ගෙන ගියා. හා. හරි, තව චුට්ටකින් මෙතන ස්ක්‍රීන් එකකුත් වැටේවි. ඒ ටික දැනට අරගෙන බලා ගන්න. දැන් පින්තුනි මං කිව්වා අපි හැමෝම මේ උත්සාහ කරන්නේ ප්‍රශ්නයක් විසඳ ගන්න කියලා. මේ ලෝකෙට ආපු දවස් නම් ඔබ කරපු හැම දෙයක්ම කරේ එකම එක දෙයක් උදෙසා කියලා ඔබට වැටහෙන්න ඕනේ මේ වෙනකොට. මොකද්ද එකම එක දේ? මොකද? ආස්වාදය. සරලව කියොත් සතුට උදෙසා. සතුටින් ඉන්නේ. හුස්ම ගන්න යයි. හුස්ම ගත නැත්නම් මොකෝ වෙන්නේ? දුකටපත් වෙනවා. එහෙනම් හුස්ම ගන්න යයි. සතුටින් ඉන්නේ. බත් කෑවේ යයි. වැසිකිළියට ගියේ යයි උදේ. තත් මැද්දේ යයි. ඇඳෙන් නැගිට්ටේ යයි. ඇඳගත්තේ යයි. ෆෑන් එක දැම්මේ යයි. වාඩි වුණේ යයි. කකුල් දෙක දිගාරගත්තේ යයි. මට එක දෙයක් කියන්න, ඔබ සතුටින් ඉඳීම සඳහා නොකරපු වෙන හේතුවකට කරපු එකම දෙයක්වත් තියෙනවද එහෙනම්? නෑ, ජීවිතේ කරපු හැම දෙයක්ම කරේ පින්නේ සතුටින් ඉන්න. එහෙම නේද? හරි. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් පින්නතුනේ. ව්‍යාපාර කිනියා මිනිසු කරන්නේ මොකටද? සතුටින් ඉන්න. වෙනත් ව්‍යාපාර භාෂාවෙන් කිව්වොත් එහෙම ලාභයක් ලබන්න. තමන්ට හෝ රටට හෝ මොන හරි ආකාරයකින් ලාභයක් ලබා ගන්න. ඔබ අද බිස්නස් එකක් පටන් ගත්තොත් පින්නතුනේ, ඔබ කොච්චර දවස් ওই බිස්නස් එක කරගෙන යනවද? චෙක් කරන්න කලින් මේ ව්‍යාපාරය කරලා ලාභයක් ලබන්න පුළුවන්ද බැරිද කියලා. ඔබ අවුරුදු 40-50 විතර ගියාට පස්සේද චෙක් කරන්නේ? පොඩ්ඩක් බලන්න ඕනේ මේ අපි මං කරන බිස්නස් එකෙන් ප්‍රොෆිට් එකක් තියෙනවද කියලා. එහෙම චෙක් කරන්නේ නැහනේ. නැහැ. පුළුවන් නම් දවස ගානේ චෙක් කරනවනේ. ඔය බොරු නෙවෙයි කියන්නේ. අයි බොරු කියන අපි සත්‍යෙන් සත්‍ය ගලපලා කතා කරමු. ඉතින් බොරු නම් කියන්න එපා. මම කැමති නැහැ බොරු කියන හැට. ඇත්ත කතා කරන්න. ඔය ජීවිතය කියන බිස්නස් එකක් නෙමෙයිද? ඔබ හැමදාම චෙක් කරාද? ඔබ ලබන්නේ ලාභයක්ද කියලා? සතුටුද සබ කරන හැම දෙයක්ම කරනවා කියලා මට කියලා. නමුත් ඔබ අදත් ජීවිතේ අවුරුදු 50ක් 60ක් ගිහිල්ලා අද මෙතෙන්ට ඇවිල්ලාගෙන අපේ හැඳුනේ අපි තාම සතුට හොයාගත්තේ නැහැ. ඇත්තටම පින්දුනේ ඔබට මේ දහම ඇහෙනකන් ඔබ කවදාකවත් ජීවිතේ සතුටක් ලබාගත්තේ නැති බව ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. මොකද ඔය කියන ඔබ හොයන සතුට පින්දුනේ මේ ජීවිතෙන් ලබන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකයි ප්‍රශ්නේ. අපි හැමෝම මේ උත්සාහ කරන්න පින්දුනේ දුක කියන ප්‍රශ්නෙට පිළියම් යොදා ගන්න. දුක කියන ප්‍රශ්නෙට පින්දුනේ පිළියම් යොදා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. ඕකෙන් හැම වෙලම ඔබ උත්සාහ කරේ වැරදි පැත්තට පිළියම් යොදන්න. මම ඒක අද ඔබට පැහැදිලි කරලා දෙන්නම්. දුක කියන එක පින්දුනේ එක්ක දකින්න පුළුවන් නැත්නම් විඳින්න පුළුවන්. විඳින දුකක් තියෙනවා දකින දුකක් තියෙනවා. මතකයි නේද බෝධිසත්වයන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා කාලේ කොච්චර තමන්ගේ පියාණන් වහන්සේ සුද්ධෝදන රජතුමා රැකවල් දාගෙන තිබ්බත් යම් දවසක චන්න කියන අස්සයාගේ පිටේ කාන්තක අසුත් කාන්තක ඇමතිත් එක්ක නේද එහෙම නෙමෙයි එහෙනම් කොහොමද උනේ කාන්තක අස්සයා පිටේ චන්න ඇමතිත් එක්ක මම චෙක් කරනවා නිදිද කියලා මේ කරගෙන ඉන්නතර මම දන්නව නිදි ගැටේ. ඉතින් ඔන්න ඔය දෙන්නත් එක්ක යනවා පින්වදිනේ තමන්ගේ රාජධානී වටේ. නේද? ගියාට පස්සේ චන්න ඇමතිකෙන් අහනවා චන්න අර කවුද කියලා. කවුද ඒ පෙන්නන්? මුලින්ම කවුද? මහල්ලෙක්ව. මහල්ලෙක් පෙන්නලා අහනකොට චන්න කවුද අර? චන්න ඇමති කියනවා ස්වාමීනි මහල්ලෙක්. ඒකේ මහල්ලෙක් 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 මට තේරෙන්නේ නැහැ ඒකේ ස්වාමිනේ හැමෝම වයසට යනවනේ මේ වයසට ගියාට පස්සේ තියෙන ස්වභාවය තමයි ඔය තියෙන්නේ හිතලා බලන්න බින්දේ සිද්ධාර්ථ කුමාරට ඒ වෙලාවේ මොන වගේ හැඟීමක් එන්නේ නැද්ද කියලා හැමෝටම ඔය දේ වෙනවා කියලා කිව්වට පස්සේ ඉහමොල රත් වුණා ඇතිනේ ඒ වෙලාවේ ෂුවර් කරන් තියෙන්නේ සිද්ධාර්ථ කුමාර අහන්නේ නැති මේ මං වගේ කෙනෙක්ටත් ඔය ටික වෙනවා මෙච්චර භවභෝග සැප සම්පත් තියෙන මේ රටෙන් භාගයක් මගේ පිය රජතුමාට අයිති. මම යුව රජ. මටත් ওই ටික වෙනවා. ස්වාමිනේ ඔබ වහන්සේටත් ওই ටික වෙනවා. එදත් පින්තුනේ මේ විඳින දුක කියන්නේ මොකද්ද කියලා බෝධිසත්වයන් වහන්සේ දැක්කා. තව ටිකක් දුර ගිහිල්ලා දැක්ක ලෙඩෙක්ව. තව ටිකක් දුර ගිහිල්ලා දැක්ක මලකඳක්. ඔය හැම අවස්ථාවකදීම චන්න ඇමතිගෙන් අහදි මේ මොකද්ද කියලා චන්න ඇමති පැහැදිලි කරලා දෙනවා ස්වාමීන් වහන්සේටත් මේ වෙන දේ තමයි මේ ඔබ වහන්සේ දකින්න කියලා. ඊගොතනේ හැම අවස්ථාවකදීම සිද්ධාර්ථ කුමාරයා දැක්කේ විඳින්න වෙන දුක. මොකද ඊට පස්සේ මතකද බෝධිසත්වයන් වහන්සේ බෝමරයදී බුද්ධත්වයේ සාක්ෂාත් කරාට පස්සේ දේශනා කරනවා. ඉදං දුක්ඛං අරිය සත්‍යං පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝකෝ උදපාදී කියලා. මහණෙනි මම කවර කවදාක්වත් මේ දුක නම් මීට කලින් දැකලා නැහැ. මේ දුක කවදාක්වත් මීට කලින් මම විඳලා නැහැ කියලාද කිව්වේ? විඳලා නැහැ කියලාද කිව්වේ? නෑ මේ දුක කවදාක්වත් මම දැකලා නැහැ. එහෙනම් පින්නේ දුක විඳිනවායි දුක දකින්නවා කියලා කියන්නේ අහසයි පොළොව වගේ දෙකක් කියලා අපිට වැටහෙන්න ඕනේ. නැත්තම් බුදුහාමුදුරු බොරුණ කියලා තියෙන්නේ. ඇයි මේ අවුරුදු 6කට කලින් චන් නැමැති දෙයක් කියලා හොඳට දුක දැක්කා. නෑ දුක දැක්ක නෙමෙයි පිටින් ඒ දුක වින්දා. දුක විඳින්න සිද්ධ වෙන බව දැක්කා. දැනුණා. ඒක දැක්කහම ලොකු වික්ෂිප්ත ස්වභාවයක් උන්වහන්සේගේ හිතට ඇති වුණා. හැබැයි දුක දැකගත්තේ පින්තුනේ ජීවිතේ පළවෙනි අවස්ථාව නෙමෙයි සසරේ පළවෙනි අවස්ථාවට. බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්ත මොහොතේ මොමරටදී. ඔබ දුක දැක ගන්නකම් පින්තුනේ හැමදාම දුක විඳින සිද්ධ වෙනවා. දැන් මම මේ අලුතෙන් ආපු පිරිසත් අරමුණු කරගෙනයි මේ දේශනාව කරන්නේ. ඒ නිසා සමහල්ලාට මේ කියන දේවල් ගොඩාක් සරලයි කියලා ඔබට තේරෙනවා ඇති. ඉතින් ගැඹුරු දහම් අහන්න දායි. නැත්නම් නිවන් දකින්න දාය. ආ. එහෙනම් අපි ගැඹුරු කරකද මේක කියන්නේ? නැත්නම් පුළුවන් තරම් සරල කරලාද කියන්නේ? පුළුවන් තරම් සරල කරලා. පින්ච පොඩි දරුවෙක් ඉන්නවා පින්වතුනි. ඉතින් ඒ ඇර තේරුම් ගන්න එපා. මේ පුංචිම දරුවෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහටයි මම මේ පැහැදිලි කරලා දෙන්නේ. අවුරුදු 7ක් නම් ඔබේ වයස එතනින් එහාට පින්දින ඔබට මේ ටික පැහැදිලි වෙන්න අවබෝධ කරගන්න පුළුවන්. බැරි කෙනෙක් නැහැ මෙතන කවුරුවත්. බැරි කෙනෙක් ඉන්නවනම් එයාට කන් ඇහෙන්නේ නැහැ. ඒ හැරෙන්න ඕන කෙනෙක් මේ ටික අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් බලන්න පින්වතුනි බුද්ධත්වයට සාක්ෂාත් කරගත්තට පස්සේ උන්වහන්සේ දේශනා කරන මම කවදාවත් දැකපු නැති දුකක් දැක්කා කියලා. මිසක් විඳපු නැති දුකක් විඳා කියලා එහෙම නෙමෙයි කිව්වේ. ඔන්න ඔය දුක දැක ගැනීම තමයි පින්වතුනි කෙනෙක්ගේ සෝතාපන්න ඵලය කියලා කියන්නේ. දුක දැක ගැනීමයි කෙනෙක්ගේ සෝතාපන්න ඵලය. චතුරාර්ය සත්‍ය දැක්කා කියලා කියන්නේ පින්වතුනි චතුරාර්ය සත්‍ය විඳා හැම නෙමෙයි. චතුරාර්ය සත්‍ය දැක්කා. දුක විඳින්න පුළුවන්, දුක්ඛ ආර්ය සත්‍ය දකින්න පුළුවන්. දුක්ඛ ආර්ය සත්‍ය විඳින්න බෑ. දුක විඳින්න පුළුවන්. දුක්ඛ ආර්ය සත්‍ය දකින්න පුළුවන්. තේනවනේ මේ දෙකේ වෙනසක් තියෙනවා කියලා. දුක විඳින්න පුළුවන්. කනට ගැහුවොත් දුකයි. කාට විතරද? බෞද්ධයන්ට? බෞද්ධයන්ට? හැමෝටම. අම්මා මලොත් දුකයි. කාට විතරද? කතෝලික මිනිසුන්ට? මිනිසුන්ට? නෑ කාටත් අම්මා මලොත් දුකයි. ඔය ඔක්කොම දකින දුක් නෙමෙයි පිටින් ඔය ඔක්කොම විඳින දුක්. දඩප් පණුව ගෑවොත් එහෙම? කාට විතරද දුක මිස්ලිම් මිනිසුන්ට? නෑ එහෙම එකක් නෑ. ඔබ කාගෙන් ඇහුවත් වින්නුතුනි විඳින දුක අපි හැමෝටම මිනිස්සු මනුස්සයෙක් වෙනවනේ විඳින දුක දකින්නේ. විඳින දුක දැනෙන්නේ. නෑ බල්ලොන්ටත් තිරිසන් සතුන්ටත් වින්දිනේ විඳින දුක නම් අනන්ත ප්‍රමාණව දැනෙනවා. දැන් ඔබ ටිකක් වෙලා හිටියට පස්සේ කවුද එක දිග අරගන්නේ? දුක දකින්න හිඳ? නෑ දුක විඳින හිඳ. හැබැයි ඔබ දුක දැක්කනම් පින්වතුනි ඔබට මේ අද්දැයි විතරයි කවුල් දික් කර කර ඉන්න සිද්ධ වෙන්නේ. ඔබ දුක දැක්කනම් පින්වතුනි ආයි කවදාකවත් ඔබ ඉපදෙන්නේ නෑ. ඔබ ඉපදෙන දැනට කටයුතු කරගන්නේ නෑ. දුක දකින්නවා කියලා කියන්නේ පින්වතුනි අනාගතේ වෙන්න තියෙන දෙයකට අද සූදානම් වෙන එක. ඒකයි දුක දකින්නවා කියලා කියන්නේ. ආහස ගොරහන දෙමින්, ගිගුරුන් දෙමින්, මහා වැස්සක් එන බව ඔබට වැටහෙනවනම් ඒ ටික තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් මොලයක් කල්පනාවක් ප්‍රඥාවක් තියෙන මනුස්සයෙක් මොකෝ කරන්නේ? මොකෝ කරන්නේ? එළියට බහින්න කලින් කුඩයක් ගන්නවා අතට. මොකද එයා දකින්නවා පින්වතුනි මම මේ සූදානම් වුණේ නැත්තම් මට අනිවාර්යයෙන්ම වැස්සට තෙමිලා දුක් විඳින්න සිද්ධ වෙනවා. දුක් විඳින්න සිද්ධ වෙන බව එයා කලින් දැකලා ඒකට සූදානම් වෙනවා. ඔය සූදානම් වුණේ නැත්තම් මොකෝ වෙන්නේ? දුක විඳින්න සිද්ධ වෙනවමයි. අන්න ඒ නිසා අපි දින හොඳට තේරුම් ගන්න මේ දෙකේ අහසයි පොළොවයි වගේ වෙනසක් තියෙනවා. හරි සරලයි වගේ අපිට දැන් තේරෙනවා ඇති. නමුත් ඔය සරල දේ තේරුම් ගන්න බැරි එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි හැමදාමත් උත්සාහ කරේ මහා ගැඹුරු ලොකු දේවල් තේරුම් ගන්න. ඔබ දන්නවද පින්වතුනි නිවන් දකින්නට වඩා අමාරුයි කියලා සබත්වේ ලේස් දෙකකට ගහගන්නේ. නිවන් දකින්නට වඩා අමාරුයි පින්වතුනි සබත්වේ ලේස් දෙකකට ගහගන්නේ. ඔය ෂර්ට් එකේ බොත්තම දාගන්න කීට වඩා අමාරුයි. ඇත්තමයි මේ කියන්නේ. පරිපූර්ණමාලුවක් වෙන එක ඔයිට වඩා ගොඩාක් අමාරුයි. නිවන් දකින්න හරි ලේසි. මොකද තේරුම් ගන්න තියෙන බොහොම පොඩි දෙයක්. අවුරුදු 7 දරුවට පරිපූර්ණමාලුවක් වෙන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. හැබැයි නිවන් දකින්න පුළුවන්. එහෙනම් ඒකෙන් හිතලා බලන්න කොච්චර ලේසිද කියලා පින්වතුනි. ඔබ මේනකොට කීයක් දේවල් කරන්න ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙනවද ජීවත් වෙන්න? ඔබ දන්න දේවල් ලිස්ට් එකක් ලිව්වොත් එහෙම බුදු අම්මේ ඉවරයක් නැහැ. දත් මදින්න දන්නව, කොණ්ඩේ පීරන්න දන්නව, නාන්න දන්නව, රෙදි වේලන්න දන්නව, රෙදි හොදන්න දන්නව. ඔය ඔක්කොම දන්න දේවල් නේද? ඊට ඔබේ රැකියාවට අයිති දේවල්. ගෙවල් හදන්න දන්නව, පාරවල් හදන්න දන්නව, ගස් වවන්න දන්නව, මල් වවන්න දන්නව, බුදුන් වඳින්න දන්නව, ඔය ඔක්කොම දන්න දේවල්. කොච්චර දැනගත්තත් විනෝදිනේ මේක කරන් හම්බෙන්නේ නැහැ. මේක අවබෝධයෙන් දකින්න ඕනේ. ඒකයි චක්කුන් උදපාදේ කියලා කියන්නේ. චක්කුව කියලා කියන්නේ මොකද්ද? ඇසට. දහම් ඇස පහළ විය කියලා කිඹින්න උන්වහන්සේ දේශනා කරන්නේ. මේ මස් ඇස නෙමේ දහම් ඇස. දහම් ඇස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. ආලෝකය පහළ විය. විද්‍යාව පහළ විය. ඔන්න උන්වහන්සේ දේශනා කරන ටික පිළිගන්න. එහෙනම් මේ දකින්න දුකක් ගැනයි තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරන්නේ. දකින්න දුකෙන් නිදහස් වෙන නම් පිළිදෙන එකම එක මාර්ගයයි තියෙන්නේ. විඳින දුකෙන් නිදහස් වෙන්න ඔබ ඔය කරන ඔක්කොම ටික කරාම හරි. හිතලා බලන්න මම මේ කියන දේ. ඔබ ඉපදිත දවස නම් අද වෙනකම් කරේ විඳින දුකෙන් නිදහස් වෙන්න කරපු දේවල් නෙමෙයිද? බඩගින්න කියන්නේ දකින්න දුකද විඳින දුකද? විඳින දුකක්. ඒක නෙමෙයි තතු උදේපත් කෑවේ. වැස්සට තෙමෙනවා කියලා කියන්නේ මොකක්ද? විඳින දුකක්. අවුවට පිච්චෙනවා කියලා කියන්නේ? ඒ නිසා මොකද කරේ? වහලක් ගහගත්තා. දැන් හිතලා බලන්න ඔබේ මුළු ජීවිතේම ගත වුණේ ওই ටික කරගන්න නෙමෙයිද කියලා. එතකොට ඔබට තේරෙයි පින්නේ මොනතරම් වේස්ට් එකක්ද කියලා ඔබේ ලයිෆ් එක. ඔබේ ජීවිතේ මොනතරම් අපරාධ ගත වුණාද කියලා. සමායන මේක මතක් කරලා දෙනවට. මට හැමදාම මතක් වෙනවා පින්නේ මං මගේ අවුරුදු 31 ජීවිතයක් මොනතරම් අපරාධ ගත කරාද කියලා. ඒකෙන් බාගරතර මං අපරාධ ගත කරපු කෙනෙක් කරේ. මෙලෝ හරයක් නැති දේවල් කර කර. එක එක ඇවිල්ලා දීපු ලනු කකා. පුදුමාකාර විදිහට නාස්තිකාර ජීවිතයක් පින්නේ මං ගත කරේ. මට අවබෝධ වුණේ නැහැ කොච්චර වටින ජීවිතයක්ද මට මේ ලැබිලා තියෙන්නේ කියලා. පුදුම විදිහට මම මගේ ජීවිතේ නාස්ති කරා. ඒ සිගරට් සූදු ගහලායිම නෙමෙයි. කසිපු ගහලා නෙමෙයි. කානුවක් උඩ වැටලා හිටියේ නැහැ මං කවදාකවත්. තේරුමක් නැති දේවල් කර කර ඉඳලා. ඔය හැම වෙලාවෙම කරේ පිගනේ විඳින දුකෙන් නිදහස් වෙන. නමුත් ඕක ඉවරයක් තියනවද? ඉවරයක් තියනවද? ඉවරයක් තියනවා නේද ඔබ මෙතන නැන්නේ? ඉවරයක් නැහැ. ඉවරයක් නැති දේවල් කරලා වැඩක් නැහැ. මොකද කොච්චර කරත් තව තියෙනව කරන්නේ. ජීවිතයේ කියන ප්‍රශ්නපත්‍ර ඉවර වෙන්නේ කවදද? ඔබ නිවන පූර්ණේ කරපු දවසට. මොකද අද මැල්ල හෙට මහා බ්‍රහ්මයා වුණත් ආයේ අලුත් ප්‍රශ්නපත්‍රයක් හම්බ වෙනවා. ඒකට උත්තර ලීලිය යන්න තියෙනවා. ඒ නිසා පින්වදින අපි කරන්න ඕනේ මේ දුක මං කිව්ව ක්‍රම දෙකක් තියෙනවා. විඳින දුකෙන් ඔබට පුළුවන් නිදහස් වෙන්න. ඒක තමයි මෙතුවක්කල් කර කර හිටියේ. බඩගිනි බත් කනවා. ඒ නිදහස් වෙන්න. නිදහස් වෙන්න. දුකෙන් නිදහස් වෙන්න. හරියට හිරෙන් නිදහස් වුණා වගේ. හිරෙන් නිදහස් වෙච්ච කෙනාට ආයෙ හිරේට යන්න බැරිද? තමන්ගේ කැමැත්තට නෙමෙයි. වායි වැරද්දක් කරමු මොකද කරන්නේ? ආහිරේ දානවා. එහෙනම් මේ කරන්නේ දුකෙන් නිදහස් වීම පිණිසනේ. කොච්චර නිදහස් වුණත් දැන් කීපාරක් බත් කාලා ඇද්ද? නමුත් තාමත් බඩගිනි. තව පැය දෙකක් යද්දි ඔබේ බඩ ගොර ගොර දානවා. කොච්චර නිදහස් වුණත් මේක ඉවරයක් නැහැ. දුක දැකගත්ත කෙනාට පිණුණා පුළුවන් පිණිසනේ ආපෞසරය දුක කියන එක හදාගන්න නැතු වෙන. දුකක් හදාගත්ත නැත්නම් ආයේ නිදහස් වෙන්න ඕනද? නැති දුකකින් නිදහස් වෙන්න පුළුවන්ද? බෑ. දුක දකින්න කෙනා පිණිසනේ දුක හදන එක නවත්තනවා. දුක දකින්න නැති කෙනා දුක හද හද ඒකෙන් නිදහස් වෙනවා. ඔන්නෝකයි වෙනස. එහෙනම් මම කියපු දේ. දුක දකින්න කෙනා දුක හදන එක නවත්තනවා. දුක දකින්න නැති කෙනා දුක හද හද ඒකෙන් නිදහස් වෙනවා. ඒකෙන් නිදහස් වෙන හේතුව පින්දුනේ මේ ටික කරද්දි හරි මොකක්ද? ආස්වාදයි. හරිම ආස්වාදයි. ඔන්නෝ ආස්වාදයට හිත අහු වුණාට පස්සේ පින්දුනේ ආයේ මෙතනින් පල්ලෙහාට වෙන ක්‍රමයක් තියෙනේ ගැන හිතන්නවත් හිතෙන්නේ අපිට. ඇත්තට මට නම් හිතා ගන්නවත් බෑ. බෝධිසත්වයන් වහන්සේ කොහොමද මේක ගැන හිතන්න පටන් ගත්තේ කියලාවත්. එකපාරක ගිහින් මිනිස්සෙක් 180ක් අනිත් පැත්තට හැල්ල යන්න හිතනවා කියලා කියන්නේ. මට හිතාගන්න බැරි වෙන කොහොමද උන්වහන්සේ මේක හිතෙන්නවත් පටන් ගත්තේ කියලා. ඉතින් ඒක මං හිතන්නේ කියද්දී මට පිස්සු වෙදලා නවතින්න එන සමාය ගැන හිතන්නේ නැහැ. නමුත් ඒක තමයි ඇත්ත කතාව. මෙතනින් පල්ලෙහාට පාරක් තියෙනවා අපි කවදාකවත් දැක්කේ නැහැ. අපි දැනන් හිටියේ නැහැ. බුදු කෙනෙක් මේ ලෝකෙට පහළලා පින්දුන එක දේශනා කරනකම්. මේ සම්බන්ධයෙන් ඔබ එක්ස්පර්ට්ලා නැද්ද? ඔබ සියලු දෙනා විශේෂඥ උපාධියක් ලබාගෙන තියෙනවා. විශේෂඥ ක්වොලිෆිකේෂන් එකක් ඔබ ගාව තියෙනවා. මෙන්න මේ දේ කරන්න. දුක් වෙනවා නිදහස් වෙනවා. මුළු ජීවිතේම මොකද්ද ඔබ කරේ? දුක් වෙනවා නිදහස් වෙනවා. හැබැයි මේ සම්බන්ධයෙන් අපි හැමෝම ආදුණුකියෝ. එක්ස්පර්ට්ලා තමයි පිරිණි තථාගතයන් වහන්සේ, සාරිපුත්‍රයන් වහන්සේ, මහා මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, භද්‍රකච්චායන මහරහත් තෙරණින් වහන්සේ. ඔයින් මේ සම්බන්ධයෙන් එක්ස්පර්ට්ලා. එදී ඔබ යමක් ඉගෙන ගන්න ඕන නම් කාගෙන්ද අහගන්න ඕන? එක්ස්පර්ට් කෙනෙක්ගෙන්. ඉතින් මෙච්චර කල ඔබ මේක අහගත්තේ නේද එක්ස්පර්ට්ලාගෙන්? ඉස්කෝලේ ගිහිල්ලා A level කළා? යුනිවර්සිටි ගිහිල්ලා? ඩොක්ටර් කෙනෙක් ගාවට, ලෝයර් කෙනෙක් ගාවට, ඉංජිනේර් කෙනෙක් ගාවට ගිහලා මොකද අහන්නේ? ඒගොල්ලෝ එක්ස්පර්ට්ලා. මොන මොකෙන්ද? දුකෙන් නිදහස් වෙන ක්‍රමය. ඒ නිසා ඒගොල්ලෝගෙන් අහගෙන ඔබත් ඒ ටික කරා. දැන් හරි ගියාද? එහෙනම් තවදුරටත් ඒකම කර කර යන්න. නැත්නම් පොඩ්ඩක් වෙන අතක් බලාගමු. දැන්වත් වෙන අතක් බලාගමු. මේක තමයි අනික් අත. දුක නිරුද්ධ කරන ක්‍රමය. නිරුදා කරන ක්‍රමය. ඒකයි නිරුද්ධයි කියලා කියන්නේ. නිරුදා කරන ක්‍රමය. උදා වෙන එක නවත්තන ක්‍රමය. මොකද උදා වුනේ නැත්තම් පින් නෑ නිදහස් වෙන්න ඕනේ. ඔලුව කැක්කමක් හැදුන් නැත්තම් ඒකට බෙහෙත් ගන්න ඕනේද? නෑ. මේ තියෙන්නේ ඔලුව කැක්කම හදා ගන්නවා. ඊට පස්සේ බෙහෙත් ගන්නවා. මේ තියෙන්නේ ඔලුව කැක්කම හදා හැදෙන්න හේතු තියෙනවා. නම් අන්නේ හේතු ටිකයින් කරනවා. ආයි කවදාකවත් ඔලුව කැක්කමක් හැදෙන්නේ නෑ. පෑදිලිද දෙක වෙනස? මේක විඳ විඳ නිදහස් වෙනවා. මේක දැකලා තිත තියා ගන්න. දුකට තිත මේ පාර. දුකෙන් නිදහස් වීම මේ පාර. ඔබ යන්න කැමති කොයි පාරද? චුවද බලමුද ඔබ මෙතුවක්කල් කරපු දේවල් එක බැලුවහම මමත් මේ පාරේ තමයි පිටින් මෙච්චර කාලයක් ගියේ. මේක මහා ගොන්තරි බూరు පාරක්. තේරුම්ම නැහැ මේ පාරේ ගිහිල්ලා. දැන් වාහනේ හරව ගත්තා. අපි යන් මේ පාරේ. එහෙනම් දැන් ඉතින් මම ඔබට පැහැදිලි කරලා දෙන්නේ මෙන්න මේ පාරේ යන්නේ කොහොමද කියලා. තථාගතයන් වහන්සේගේ දේශනාව පින්වතුනි සාරාංශකට අරගෙන උන්වහන්සේ කියනවා කැමැති පරිච්ඡ සම්භූතං කැමැති බංගා නිරුජ්ජති කියලා. අහලා තියෙනව නේද? අහලද? අහලද ඒක? ඒක කියොන්. ඒක හරි වටනවා. ඒක තියෙන මූල පඤ්ඤාසකේ කැමැති පරිදි සම්භූතං කැමැති බංගා නිරුජ්ජති කියලා. එහෙම තියෙනවනේ. එහෙනම් කොහොමද තියෙන්නේ? ආ හේතුම් පරිදි සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියලා. ඒ කියන්නේ මොකද්ද? හේතු ගැළපීලා බැඳීමෙන් යම් ඵලයක් උදා වෙනවා නම් අන්නේ හේතු නිරුද්ධ කිරීම තුළ අර ඵලය නිකම නිරුද්ධ වෙනවා. දුක කියන එකත් පින්වතුනි ඔන්න ඔය කියන සමීකරණේ රහ වෙනවා. දුක කියන එකත් පින්වතුනි හේතු නිසා උදා වුනේ හොඳ වෙලාවට. ඔබට හේතු නිසා උදාවච්ච දෙයක් විතරයි පින්වතුනි හේතු වයින් කළා නවත්තන්න පුළුවන්. යමක් හේතු නිසා නෙමෙයි නම් උදා වෙන පින්වතුනි ඔබට කවර කවද දාක්වත් ඒක නවත්තන්න හම්බෙන්නේ නැහැ. අද පෙන්ඩෝල් පෙත්තක් අරගෙන ඔළුවේ කැක්කම නැති කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇයි? ඔළුවේ කැක්කම ආවේ හේතු නිසා. බේත් පෙත්ත බිව්වහම් පින්වතුනි අන්න ඒක එක හේතුවකින් වුණා නම් ඇති. ගින්නක් කියන එක හටගන්න හේතු කීයක් අවශ්‍යද? තුනක් අවශ්‍යයි. මොනවාද හේතු තුන? ඔක්සිජන් අවශ්‍යයි. දාහ්‍ය ද්‍රව්‍යයක් අවශ්‍යයි. උෂ්ණත්වය අවශ්‍යයි. ඔය තුන එකතු වෙච්ච දැන පින්දුනේ? ගින්න. නේ? එතකොට ඔන්න ඔය ගින්න නිවන්න නම් මොකද කරන්නේ? කෙනෙක්ට පුළුවන් වතුර ගහන්න. අපි ගින්න නිවන්න වතුර ගහන්න. වතුරෙන් නේද ගින්න නිවුනේ? නේද? එහෙම තමයි හිතෙන්නේ. වතුරෙන් නෙමෙයි ගින්න නිවුනේ. වතුර ගැහුවට වතුරෙන් නෙමෙයි ගින්න නිවුනේ. වතුර ගහපු ගමන් පින්නේ මේ තුනෙන් එකක් අයින් වෙනවා. මොකද අයින් වෙන්නේ? උෂ්ණත්වය අයින් වෙනවා. මොකද වතුරට පුළුවන් පින්දින උෂ්ණත්වයේ උරාගෙන වතුර වාෂ්ප වෙනවා. ඒකයි වෙන්නේ. වතුර ගහපු ගමන් උෂ්ණත්වය උරාගෙන වතුර වාෂ්ප වෙනවා. දැන් මේ හේතු තුනම එකතු කරොත් විතරයි ගින්න හැදෙන්නේ. එකක් අයින් කරු ගමන් තවදුරටත් ගින්නක් උදා වෙන්නේ නැහැ. ඒකයි ඒ කරන්නේ. දැන් සමහර ගිනි තිනු ඒක නිවන්න සීට් එකක් දාන්න ඕන උඩින්. ඒකට වතුර ගාලා හරියන්නේ නැහැ. ඒතර කරන්නේ මොකද්ද? ඔක්සිජන් අයින් කරනවා. එන හේතුවක් දුරු කරාම පින්දින ආයේ ඵලයට අපි පිළියම් කරන්න ඕනේ නැහැ. ඒක ඉබේටම පිළියම සිද්ධ වෙනවා. දුක කියලා කියන්නේ toy වගේම දෙයක්. දුක කියන්නේ toy වගේම දෙයක් නිසා දැන් මොකද කරන්නේ? දුකට හේතු හොයාගත්තා. හේතු ටික දුරු කරාම ඊට පස්සේ අපි ඇයලා දුක දුරු කරගන්න නේද? හොඳ අවබෝධයෙන් අවධානයෙන් අහගෙන මම මේ කියන දේ මම ඔබව පටලවන්න කියන දේවල් එහෙම කරන්නේ නැහැ. ඔබ අහන් ඉන්නවද කියලා චෙක් කරන්නේ මේ කියන්නේ. දුකට හේතුව දුරු කරාට පස්සේ බින්දු නැයි දුක දුරු කරන්න ඕනේද? නැහැ, දුක දුරු වෙනවා. එහෙනම් දුක දුරු කරන්න පුළුවන් ජගතේ කිනවන අතුස්සන බෑ. ඔබ කොච්චර උත්සාහ කළත් මේ දුක දුරු කරන්න බෑ. දුකට හේතුව දුරු කරන්න පුළුවන්. එතකොට දුක ඉබේටම දුරු වෙනවා. බලමු දුකට හේතු මොනවාද කියලා.
තථාගතයන් වහන්සේ දේශනා කරනවා.
තථාගතයන් වහන්සේ දේශනා කරනවා දුකට හේතු මොකද්ද? අනිත්‍යයි කියලා. නේද? ද? දැන් සමහරවල් මෙහෙම යන්නේ. ඕයි නැය දෙකම එකට දාලා ඒතර ෂේප්. ඒතර හාමුදුරු බලන විදිහට ඔව් වගේ නැහැ වගේ. හරහට ඔවුත් නැත් නැත් නෑ. කොතනද පිගන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ දුකට හේතුව අනිත්‍යයි කියලා? දුකට හේතුව මොකද්ද? තණ්හාව. තණ්හාව වෙන්නේ මොනාටද? කළු එකෙන්. තණ්හාව වෙන්නේ මොනාටද? අනිච්ච වෙච්ච දෙයට. අනිච්ච දෙයට පටිච්ච වෙනකොට තමයි පිටින් දුක හැදෙන්නේ. ඔය පටිච්ච කියලා කියන්නේ තණ්හාව කියන දා වචනය. අනිච්ච දෙයට පටිච්ච වෙච්ච ගමන් දුක උපදිනවා. මේ තමයි දුකේ සමීකරණය. බලන්න කොච්චර සරලව පිටින් අපිට මේ දුක කියන එක ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා. අනිච්ච දෙයට පටිච්ච වෙච්ච ගමන් දුක උපදිනවා. දැන් මේක කලින් දහම් න්‍යාය දේශනාවලට ආපු අයට මම මේක ගණිත සමීකරණයකින් ඔබට පෙන්වලා දීලා තියෙනවා. මේතර බොහොම තේරුම් ගන්න හරි ලේසියි පිංගනේ. මේක මම පුළුවන් තරම් ලේසි කරගන්න. මොකද මගේ මනසට ලොකු දේවල් අල්ලගන්න බෑ. මම උපතින්ම හරි මෝඩ කෙනෙක්. හරි, එනිසා මට ගොඩක් ওই ගැඹුරු දේවල් තේරෙන්නේ නැහැ. එනිසා මම හැම වෙලාවෙම මොකක් හරි දැක්කොත් ඒක ගොඩාක් සරල කරගන්න උත්සාහ කරගන්නවා. ඉතින් මම සරල කරගෙන මට තේරුම් ගන්න තියෙන ඉතින් මම ඔබට කියන්නම්. ගණිත සූත්‍රයකට මේක දාගත්තට පස්සේ වින්නේ මට ඕනේ මේ දුක දැනට එකයි නා මේ පෑන ලියවෙන්නේ අපේ හැමෝම මේ දුක කියන එක දැනට එකයි නං මට ඕනේ වින්නේ මේක බිඳුව කරගන්න එකයි බිඳුවයි කියන එක හැමෝටම තේරෙනවනේ හැමෝටම තේරෙනවා මට ඕනේ බින්නේ දැනට දුක එකයි. ඒක බින්දුව කරන්න. ගැටලුවක් නැන්. ඒක බින්දුව කරන්නයි ඕනේ. පද දෙකක් ගුණ වුණාම එක වෙනවනම් මොනවාද මේ පද දෙක? මොකයි මොකයි ගුණ වුණාමද එක වෙන්නේ? එකයි එකයි. තව ඍණ එකයි යුතුනහම එක වෙනවා තමයි. ඒක අපි පොඩ්ඩක් අමතක කරලා දාමු. වැඩි හිතන්න එපා. ගොඩක් හිතන්න එපා. මට එච්චර හිතන්න බෑ පොඩ්ඩක් හිතන්න. එකයි එකයි ගුණ කරාම එක වෙනවා. හරිද? දැන් අපිට ඕනේ එක බිඳුව කරන්න. එහෙනම් අපි කියන්නේ පද දෙකක් ගුණ වුණාම බිඳුව වෙනවනම් මේක බිඳුව කරන් බලන් ක්‍රම කීයක් තියෙනවද? ක්‍රම කීයක් තියෙනවද? ක්‍රම තුනක් තියෙනවා. මොනවාද ඒ ක්‍රම තුන? මොනවාද ක්‍රම තුන? ඕනනම් අපිට පුළුවන් 1.01 නැත්තම් 0.1 නැත්තම් 0.0. හැමෝටම පැහැදිලිද මම මේ කියන දේ? අලුතෙන් ආපු අය හැමෝටම පැහැදිලිද? පැහැදිලි නැති කෙනෙක් ඉන්නවා පොඩ්ඩක් අත උස්සන්න. බොහොම හොඳයි. හරි, හැමෝටම පැහැදිලි. මම කොච්චර ලේසිද කියලා. පින්තරින් නිවන් දකින්න එක අමාරු නෑ. නිවන් දකින්න කලේසි දැකපු නිවන පූර්ණේ කරගන්න එක තමයි අමාරු. නිවන් දකින්න හරි ලේසි. ඔබට පින තියනවා නම් සත්පුරුෂ ඇසුර ලැබෙනවා නම් සෙන සම්පත්තියේ පිටලා තියනවා නම් පින් ඇතිනේ. ඔබ යෝනිසෝ මනසිකාරය කරනවා නම් හෙවත් මේ කියන දේ ඔබේ හොඳ අවධානයෙන් ඔබේ ජීවිතයට දදා තේරුම් ගන්න උත්සාහ කරනවා නම් ඔබට ඒකාන්තෙම නිවන් දකින්න පුළුවන්. ඒකාන්තෙම පුළුවන්. කවුරුත් කිසිම සැකයක් හිතේ තියාගන්න බෑ අනේ අපිට නම් මේ කරගන්න බැරි කියලා. ඔබ හැමෝටම පුළුවන්. මට ඒක හොඳටම විශ්වාසයි. මං වගේ කිට නිවන් දකින්න පුළුවන් නම් ඉතින් මෙතන ඉන්න හැමෝටම පුළුවන්. මම ඔබට කියලා දෙනවා මං තරම් මිත්‍යා දෘෂ්ටිකයක ඉඳලා නැහැ මේ ලෝකෙට පහළ වෙලා නැහැ මං තරම් මිත්‍යා දෘෂ්ටිකයක හිටපු මං වගේ. ඉතින් මටත් මේ ටික තේරුණා නම් තේින්දනේ ඔබට මේ ටික තේරුම් ගන්න එක කජ්ජක්. හරි. එහෙනම් බලන්න ක්‍රම තුනක් තියෙනවා පින්විතනේ මේ එක බිඳුව කරගන්න. මේ සසර පුරාවට පින්විතනේ අපි කරපු ක්‍රමයක් තියෙනවා. ඔන්න ඔය ක්‍රමය තමයි මේ මැද තියෙන ක්‍රමය. අනිච්ච වෙච්ච ලෝකේ ඔබ උත්සාහ දරුව නිච්ච කරගන්න. තණ්හාව එහෙමම තියාගන්න. අනිච්ච වෙච්ච ලෝකය කියලා කියන බින්දනේ කැමැත්තට පවතින්නේ නැති ලෝකේ. ලෝකේ පවතින ඔබේ කැමැත්තටද? හිතලා බලන්න. කැමැත්තටද පවතින්නේ? ද? මං කියනවට කියන්න එපා. ඊට පස්සේ මං අහනවා අනිත් පැත්තට. ඔබේ ලෝකේ කැමැත්තට නේද පවතින්නේ? නේද? නැහනේ. නේද? නෑ. හා. මනුස්සයෙක් මැරෙන්න කැමති නිසාද? එන අකමැති නිසාද? නෑ. එන මොකක් නිසාද? හේතු නැති නිසා. ජීවත් වෙන්න හේතු නැති කොට පින්විතනි මනුස්සයෝ මැරෙනවා. මනුස්සය කියන එක මැරෙනවා. ඇයි? නැද්ද පින්විතනි ජීවත් වෙන්න ඕනේ නමුත් මැරෙන මනුස්සයෝ නැද්ද? සමහර මිනිස්සු නුඹට මැරෙන්න ඕනේ. ඒත් මැරෙන්න බෑ. ඔබ දන්නවද පින්විතනි දැන් තියෙනවා යුරෝපේ රටවල් වල මැරෙන්න ඕන මිනිස්සුන්ට බෙහෙත් ගහනවා. ඒගොල්ලේ හොස්පිටල්ස් වල ගිහිල්ලා ලොකු ප්‍රොසීඩර් එකක් තියෙනවා ඒකට අස්සම් ගන්න ඕන. තමන්ගේ ඥාතියෝගෙන් අස්සම් අරගෙන දවසක් දිනයක් වෙලාවක් නියම කරලා ඒ මනුස්සයට දෙනවා ඉන්ජෙක්ෂන් එකක්. ලීතල් ඉන්ජෙක්ෂන් එකක්. ඒ ඉන්ජෙක්ෂන් එක ගහලා විනාඩි දෙකක් ගියර පස්සේ මේ මනුස්සයා මළා. ඉතින් මේ මැරෙන එක තමන්ගේ කැමැත්තට එනවා නම් එහෙනම් ආයෙ හොස්පිටල් ගාන රින් ගන්න ඕනේ නැහැ. ඔන්න මර දැන් මැරෙන්න ඕන. 3 2 1 1 go. කීපුවම මැරෙන්න එක. එහෙනම් එහෙම මැරෙන්න බෑනේ. එහෙනම් ජීවිතේවත් තමන්ගේ කැමැත්තට පවතින දෙයක් නෙමෙයි. මම ඒක ඇදිලා ආපු වෙලාවේ මතක් කරන්නම් පින්විතනේ. ගොඩක් වෙලාවට ඔතනට ගිහිල්ලා ඔය ඉන්ජෙක්ෂන් එක ගහගන්න අස්සන් ඉල්ලගෙන එන්නේ ඒ අයගේ දරුවන්ගෙන්. සමහරට කාන්තාවක් හෝ පිරිමියෙක් බොහෝ වයසට ගිහිල්ලා දැඩිසේ මේ කායට දුක් පීඩා දැනෙනකොට එයාට තවදුරටත් මේ ජීවිතේ ගත කරලා තේරුමක් නැහැ කියලා ඒගොල්ලන්ට හිතෙන විදිහට. ඒගොල්ලෝ නිතර නිතර මේ ජීවිතේ තවදුරටත් වැඩ කරලා ගත කරලා තේරුමක් නැහැ. මොකද ඒගොල්ලෝ කරන්නේ මොකක්ද? දුකෙන් නිදහස් වෙවි නිදහස් වෙවි නිදහස් වෙවිනවා. දැන් දුකක් ඇවිල්ලා තිනු ඒකෙන් නිදහස් වෙන්න බෑ. ඔන්න හිර වුණා. බාන අර පාර ගිහිල්ලා පින්දුනේ ෆේල් වෙන එක ෆේල් වෙනවම තමයි. ඔබ හිතන් හිටින ලංකාවේ ඉන්න නිසා අපිට දුකෙන් නිදහස් වෙන්න බැරි කියලා. නෑ නෑ. ඒ මිනිස්සු ඉන්නේ නෙදර්ලන්තේ. නෙදර්ලන්තේ හේග් කියන නුවර තමයි ඔය කියන හෝටල් එක නෙමෙයි. සමහර අයට හෝටල් එකක්. ඇයි මල පෙරේතේ උන්ට? එතන ඉන්න අනේක කාලයක හොටෙල් එකක්. නැවත එතෙන් යන මිනිස්සුන්ට ඒක හොස්පිටල් එකක්. ඒගොල්ලෝ දුකෙන් නිදහස් වෙන try කළා try කළා try කළා try කළා පින්නේ දවසක් වෙනවා දුකෙන් නිදහස් වෙ ගන්න බැරි. ඒ නිසා මොකද කරන්නේ? මේ ජීවත් වෙන එක තමයි දුක. එහෙනම් අන්න ඒකෙන් මම නිදහස් වුණා නම් හරි කියලා බෙහෙත ගහ ගන්නවා. මොනතරම් ගොන් වැඩක්ද? ඒ මදිවට පින්නතුනේ ඒකට අස්සම් කරන්න කියලා එන්නේ තමන්ගේ දරුවෝ ගාවට. ඒ දරුවෝ නොදන්නා කමට පින්නේ නරකොලේ අස්සම් කරාට පස්සේ ඒගොල්ලෝ ආනන්තරීය පාප කර්මයකට සම්බන්ධ වෙනවා. අරක මැරිලා ඉරේත ලෝකෙට යන්න හිටියේ. ඒක රසං කරපු දරුවා මැරිලා කෙලින්ම අවිතියට යනවා. මේ විශේෂයෙන් බින්දුන ඔබට මතක් කරන්නේ මේ වෙලාවක ඇදිලා ආපු වෙලාවක කවර කවද දාකවත් බින්දුන ඔබේ අම්මා තාත්තා ගැන ඔබට තීරණයක් ගන්න සිද්ධ වුණා. මොකද ඔය වගේ මෙතනින කීප දෙනෙක් ඇවිල්ලා මාත් එක්ක අහලා තිනවා මේ වගේ ගැටලු අපේ ජීවිතේ ඇවිල්ලා තිනවා අපේ හැමදේම මොකද මං කරන්න ඕනේ කියලා. මම ඔබට මේ වෙලාවේ මතක් කරන්නේ බින්දුන කවර කවද දාකවත් ඔබේ දෙමව්පියෝ ගැන ඒ අයගේ ජීවිතය ගැන ඔබට තීරණයක් ගන්න සිද්ධ වුණොත් එහෙම කිසිම දවසක ඒකට සම්බන්ධ වෙන්න යන්න එපා. දොස්තර මහත්තයර කියන මහත්තයෝ කියන තැනකට වඳින්නම්. ඔය ප්‍රශ්නේ මගෙන් නම් අහන්න එපා. වෙන කෙනෙක්ගෙන් අහගන්න කියලා. කවදාකවත් වෙන වචනයකින්වත් කියන්න එපා. දැන් ඉතින් කමක් නැහැ. දැන් ඉතින් වියදම් කරන එක විතරයි. තවදුරටත් අම්මව ජීවත් කරවන්න බෑනේ මැෂින් එකේ. එහෙ නැතිව මේ මැෂින් එක ඕෆ් කරලා දාන්න කියලා. කවදාකවත් වචනයකින්වත් කියන්න එපා. ඔබ වචනයකින් හරි ඒකට සම්මාදන් වෙලා ඔබේ වචනේ මත පින්විතින එක ඕෆ් කරොත් එහෙම ඔබ නානන්තරී පාප කර්මයකට ඔබ දායක වුණා. ඊට පස්සේ ඔබ මෙතෙන් දෙන්න එපා බණ කියවට වැඩක් නෑ ඔබට. එතනින් එහාට ඔබට මාර්ග බලව බෝධ කරගන්න බෑ. හැබැයි ඔබ සෝතාපන්න වෙලා හිටියොත් පින්විතනි ඔබ කවදාකවත් ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. දහම තුලින් ඔබව රැකෙනවා. කොටිම කියනනම් පින්විතනි ඔබ සෝතාපන්න වෙලා නම් ඉන්නේ ඔබේ අම්මගේ පපුවට තියලා ඔබ තුවක්කුවෙන් වෙඩි තිබ්බොත් ඒ අම්මා මැරෙන්න තප්පරයකට කලින් කවරෙලා පිහින් හරියන්නේ නැහැ. ඒ අම්මා මැරෙන්නේ ඔබ තීපු වෙඩිල්ලට නෙමෙයි. පිහින් ඇල්ල ගියපු නිසා. ඉතින් ඔබට චෙක් කරගන්න ඕන නම් ඔබ සෝතාපන්නයිද කියලා. ඒතරට ඔබ හිතාගන්න. ඒක කරන්න එපා. මේකයි මම කියන්නේ දෙන්නේ සෝතාපන්න වීමේ තියෙන කොච්චර වැදගත් දෙයක්ද කියලා. කොච්චර අත්‍යවශ්‍ය දෙයක්ද කියලා. ඔබේ අතින් කවදාකවත් ඔබේ අම්ම මැරෙන්නේ නැහැ පින්වතුනි ඊට පස්සේ. නිගමන මම මේ කියන දේ හිතලා බලන්න. ඔබට කන්න බොන්න දීලා, අඳින්න පළඳින්න දීලා, තමන්ගේ ලේ කිරි කරලා පොවලා, තමන්ගේ ලේ දහඩි කඳුළු හෙලලා, ඔබව රැකබලාගත් ඔබව හදාවඩාගත් අම්මයි තාත්තයි. ඔබ සෝතාපන්න නැත්තම් පින්වතුනි ඒ දෙන්න ගෙදර ජීවත් වෙන්නේ මගේ දරුවා අතින් මාව මැරෙයි දෝ කියන සැකේ පිට නෙමේද? ඇයි එහෙම වෙන්නේ නැද්ද රටේ ලෝකේ? දරුවා අතින් ගුටි කාලා, දරුවා අතින් පිහියනුම් පාරවල් කාලා, දරුවා අතින් බෙලි කැපුම් කාලා මැරෙන අම්මලා තාත්තලා නැද්ද? නියම් පත්තරයක් කරන් කියවල බලන්න බින්දුනේ නැද්ද? ඉතින් ඕවා දකිද්දී ඔබේ ගෙදරින් අම්මටයි තාත්තටත් සැකයක් ඇති වෙන විදිහක් නැද්ද? දවසක මගේ දරුවා අතින් මට මේ ටික වෙන්න බැරිද කියලා. බින්දුනේ ඔබට කවපු පොවපු ඔබව හදා වඩා ගත්ත ඔබ වෙනුවෙන් ලේ කිරි කරලා පොවපු අම්මට මම කියන්නේ එක එක රකවරණයක් දෙන්න බින්දුනේ. තමන් යතින් ඔබේ අම්මා මැරෙන්නේ නැහැ කියලා ගැරන්ටි එකක් දෙන්න. සෝතාපන්න ඵලයේ හැරෙන්න ওই ගැරන්ටි එක දෙන්න වෙන පුළුවන් ක්‍රමයක් තියෙනවද? නැහැ. ඔබට පුළුවන් නම් දවසක ඔබේ අම්මා ගාවට ගිහිල්ලා කියන අම්මේ මම සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරා. අන්න එදාට අම්මන්ට පුළුවන්. ඇයි අම්මා දැන් දන්නව කවදාකවත් ඔබේ යතින් අම්මා මැරෙන්නේ නැහැ. මේ කන්න බොන්න දෙන්න හදා වඩා ගන්න යන්න එන්න තැනක් දෙන්න කියන ගැන් නෙමෙයි මං කියන්නේ. ඔබ අම්මට ගැරන්ටි එකක් දෙන්න පිටින් මගේ අතින් අම්මා මැරෙන්නේ නැහැ කියලා. ඕකවත් දී ගන්න බැරි දින ඔබ සෝතාපන්න නැත්තම්. ඔබේ තාත්තට ඉස්සර ඔබේ තාත්තගේ මූණ ඉස්සරහට කියලා ඔබට කියන්න බෑ. ඔබට කියන්න අයිතියක් නැහැ පින්දිනා. තාත්තේ මගේ අතින් තාත්තා මැරෙන්නේ නැහැ කියලා. ඔබට ඒක කියන්න බෑ ඔබ සෝතාපන්න නැත්තම්. මොකද ඒකට අවස්ථාව සැලසෙලා ආවොත් ඒකට සමානතරය සෙට් වුණොත් පින්විතනේ ඔබ නෙමේ සක්‍රයවත් ඒක වළක්වන්න බෑ. ඒක වෙනම තමයි. ඉතින් මෙතනින් අම්මලා තමන්ට ෂුවර් නැත්නම් තමන්ගේ දරුවා ඒ ආරාමයටත් එක්කන් එන්නේ නැත්නම් නිකමටවත් බණ ටිකක් අහන්න යමු කරන්නේ නැත්නම් කුසියේ රැන වෙලාවක දරුවා ගාව පිහියක් එහෙම තිබ්බොත් ඈතින් නම් කියන්නේ පුතේ ඔන්න ඔය පිහිය පොඩ්ඩක් අයින් කරන් මං දැන් එන්නේ යන්නේ කුසියට. ඇයි සෙනික කෝපේ නේද? සෙනික කෝපේ ආවට පස්සේ මිනිසු කරන කියන දේවල් මිනිසු දන්නේ නැහැ. උසාවියෙන් නම් ඔකට සමාව දෙනවා. කාගෙන් සමාව නැත්තේ? තාත්තගේ සමාවක් නැහැ. ඉතින් ඔබේ දරුවන් අරගෙන දෙන්න තියෙන හොඳම ඉන්ෂුරන්ස් එක පින්වතුනි සෝතාපන්න ඵලයේ. ඔයිට වඩා ලොකු ඉන්ෂුරන්ස් ප්ලෑන්ස් එකක් නැහැ මේ ලෝකේ කොහෙවත්. වැටෙනවද මම මේ කියන එක? සෝතාපන්න ඵලයේ තරම් පින්දිනේ ලොකු ඊට වඩා වැදගත් වටිනා ඉන්ෂුරන්ස් ප්ලෑන් එකක් නැහැ මේ ලෝකේ කොහෙවත්. ඔබේ වාහනෙට ඔබ ඉන්ෂුරන්ස් එකක් ගත්තද නැද්ද? ගෙදරට ඉන්ෂුරන්ස් එකක් ගත්තද නැද්ද? ඔබේ රත්තරන් බඩුවට ඉන්ෂුරන්ස් එකක් ගත්තද නැද්ද? ඔබේ ජීවිතයටත් පින්දුර බඩ ඇෂුරන්ස් එකක් අරන් තිනවා මේ වෙනකොට. නමුත් ඔබේ දරුවට තාම ඉන්ෂුරන්ස් එකක් අරන් දුන්නේ නැහැ. ඔය දරුවට දෙන්න ප්ලන් ඉන්ෂුරන්ස් එක එකම ඉන්ෂුරන්ස් එක සෝතාපන්න ඵලෙ. ඒකට කරන්න තියෙන්නේ පින්දුනේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ගැසුරට යොමු කරන්න. බණ ටිකක් අහන්න යොමු කරන්න. ඒකයි ගුරු හඳුරු කට කැඩනකම් ඔබට කියන්නේ මේ දේ කරන්න කියලා. දැන් ඔබට ඒ සම්බන්ධයෙන් හොඳ දැනුම් දීමක් අද උන්වහන්සේ කරයි. කාලය ඇතිසු බලබලා හිටපු අවස්ථාවක් ගැන ඒක උන්වහන්සේ අද දවල්ට කියාවේ. දැන් ඔන්න මම ඔබව පෙළුවා. හවසට පිළිමෙන් නිදහස් වෙන්න. ආනේ. හරි. එහෙනම් මේ තුනේ එකක් පින්දුනේ අපි තෝරගන්න ඕනේ දුක කෙලවර කරගන්න. හැබැයි මෙතුවක් කල්පින්ද අපි කරේ මේක. අපේ කැමැත්තට නැති ලෝකේ අපේ කැමැත්තට පෙරල ඉන්න උත්සාහ කරා. නේද? මම ඔබ වහන්සේ ගුණ ගායනා කරනවා. මම ඔබ වහන්සේට යාඥා කරනවා. මම ඔබ වහන්සේට වඳිනවා. මම ඔබ වහන්සේ පුදනවා. මම ඔබ වහන්සේට මල් තියනවා. ඒ ගැන ඔබ වහන්සේ මං ගැන සතුටු වෙලා මේ ලෝකේ මගේ කැමැත්තට හරවලා දෙන්න. මේ give and take business එකක් නේ යන්නේ. හරිනම් පින්නේ දෙවියන් වහන්සේ ඔය වෙලාවට ඔබට කියන දේ අහුනොත් එහෙම. ඔබට විලි ලැජ්ජ නැති වෙනවා මේ වෙලාවේ. මොකද දෙවියන් වහන්සේ කියනවා බලව මටවත් කරන්න බැරි දේ මං කොහොමද උඹලට කරලා දෙන්නේ. ඒකයි පින්න අපි හැමෝම උත්සාහ කරා මෙතුවකල් මෙන්න මේක කරන්න. තණ්හාව තියාගෙන අනිච්ච ලෝකෙ නිච්ච කරගන්න. කැමැත්තට පවතින්නේ නැති ලෝකෙ කැමැත්තට පෙරලගන්න. නමුත් ඒක සාර්ථක ක්‍රමයක් නෙවෙයි බග ඔබ මෙතනට ඇවිල්ලා ඉන්න එකෙම ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා මම ආයෙත් මතක් කරනවා. කතරගම කියපු නැති කෙනකින් අත උස්සන්න කියලා කිව්වොත් එහෙම කීයෙන් කී දෙනාද අත උස්සන්නේ? කවදා හරි තමන්ගේ ජීවිතේ දෙවියන් යදලා ප්‍රාර්ථනාවක් කළා බෝධින් වහන්සේ වටේ හරි කමක් නැහැ ගිහිල්ලා. තිරුගේ අපල දුරු වේවා, සඳුගේ අපල දුරු වේවා, ඔය මොනවාද ඔය ඔක්කොම ප්‍රාර්ථනා. මට කරන්න බැරි දේ බෝධින් වහන්සේ මට කරලා දෙන්න. ඕක නෙමෙයිද ඔය ප්‍රාර්ථනා කරේ? මොකද ලෝකේ මගේ කැමැත්තට නෑ, හැබැයි තව කෙනෙක්ගේ කැමැත්තට තියෙනවා. ඒ කියන්නේ එයාට මේ ලෝකේ අනිත්‍ය නැහැ. ඒක බුදුහාමුදුරුවෝ වැරදුනා පොඩ්ඩක්. අන්න එතන අපි ඒක හදාගෙන යන්. මගේ කැමැත්තට නෑ තුනට දෙවියන්ගේ කැමැත්තට ලෝකේ තියෙන බා බුදුහාමුදුරුවන්ට අවබෝධුනේ නෑ. ඉතින් අපිට උන්වහන්සේ අහුවෙච්ච නැති එක අපිට අහුණා. එනිසා අපි මොකද කරේ? අන්න ඒක නම හොයාගෙන ගිහිල්ලා එයාට එයාට තුඩුපඳුරුල් දීලා එයාගෙන් අපිල්ලුවා. එහෙනම් ලෝකේ මගේ කැමැත්තට පයල් පෙරලලා දෙන්න කියලා. බලන්න පින්දින මිනිස්සු කරන මෝඩ වැඩ. බිලි පූජා මිනිස්සු දෙනව නේද පින්දුනේ දුකෙන් නිදහස් වෙන්න කියලා? ඒකේ බරපතලකම මිනිස්සු නොදන්නාකම. දුකෙන් නිදහස් වෙන්න බිලි පූජාවක් දෙනවා. බිලි පූජාවක් දෙන එකෙන් ඒ මනුස්සයන මොකද වෙන්නේ? එක එළුවේ ගිහි බෙල්ල කැපුවට පස්සේ පින්දුනේ 500 වතාවක් එළුවෙක් වෙලා ඒකගේ බෙල්ල කැපිලා යනවනම් ඒ මනුස්සයා දැන් මේ බිලි පූජාව දුන්නේ මොකටද? දුකෙන් නිදහස් වෙන්න. ඒක කරපෙන් උට වෙන්නේ මොකද්ද? තවත් දුකට වැටෙන්න. මිනිස්සු බින්දිනේ ගිනි පාගෙන දුකෙන් නිදහස් වෙන්න. කටු ගහගෙන යනවා දුකෙන් නිදහස් වෙන්න. නොකා ඉන්නවා මාස ගණන් දුකෙන් නිදහස් වෙන්න. තනි කකුලෙන් හිටන් ඉන්නවා දුකෙන් නිදහස් වෙන්න. ඔය ඔක්කොම කරන්නේ මෙන්න මේ කියන ක්‍රමයෙන්. තණ්හාව එහෙම්මම තියාගෙන මේ ලෝකෙට බැඳි කැමැත්ත එහෙම්මම තියාගෙන අනිච්ච ලෝකෙ නිච්ච කරන්න උත්සාහ කරනවා. තේරුමක් ඇති වැඩක්ද? තේරුමක් ඇති වැඩක්ද? කිසිසේත්ම තේරුමක් නැති වැඩක්. බුදුහාමුදුරන් වහන්සේ මේ ලෝකෙට පහළලා දේශනා කරනවා බොලව් කැමැත්තට පවතින්නේ නැති ලෝකෙ ඒ විදිහට තිබ්බදෙන්. උඹලා ඔය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කරන්න උත්සාහ කරන්නේ. ලෝකේ ලෝක විදිහට තිබ්බ දෙයක්. උඹලා කැමැත්ත දුරු කරගන්න. නැත්නම් මෙන්න මේක. කැමැත්ත දුරු කරගන්න. ඒතන අනිච්ච ලෝකේ අනිච්ච විදිහට තිබ්බ දෙයක්. පටිච්ච නොවේ. තණ්හා නොවේ. තණ්හා නොවේ හිටියොත් දැන් ආපවසරයක සමීකරණය මොකද වෙන්නේ? බිඳුවයි. දුක බිඳුවයි. දුක කෙලවරයි. ඔන්න ඕකයි පින්නේ තථාගත දර්ශනයේ තියෙන ක්‍රමය. ආයත හේතුම් පරිසම්බූතං හේතුබංගා නිරුද්ධති තමයි. දුක කියන්නේ ඵලයක්. මේ හේතු එකතු වීමෙන් තමයි දුක හැදෙන්නේ. හේතු බංගා. මෙන්න මේ හේතුව බංග කරගත්තනම් දැන් තවදුරටත් නිරුද්ධති. දුක නිරුද්ධ වුණා. පැහැදිලිද? දැන් එහෙනම් ඔබට තේරෙනවද බින්දින ඇයි අපි දුකට හේතු තණ්හාව කියලා කියන්නේ? විශේෂයෙන් මේ අලුතෙන් ආපු පිරිසකින් මම මේ අහන්නේ මේ වෙලාවේ. අපි නිරන්තරයෙන් කියන දේ දුකට හේතු තණ්හාව, පෙළීමට හේතු තණ්හාව. දැන් ඔබට තේරෙන්න ඕන බින්දින ඇයි බුදු පියාණන් වහන්සේ පෙළීමට හේතුව දුකට හේතුව අනිච්ච කියලා කිව්වේ නැත්තේ? දුකට හේතුව අනිච්ච කියලා වැඩක් නැහැ. මොකද ඒක වෙනස් කරන්න බැරි නිසා. ඉතින් තෙමෙන්නේ වහින නිසාද කුඩයක් අරන් ගියේ නැති නිසාද? අපිට කියන්න පුළුවන් තෙමෙන්නේ වහින නිසා කියලා. නමුත් ඒක කියලා වැරද්ද තියෙනවද? මොකද වැස නවත්තන්නද? නෑ. එහෙනම් Tamanට කරන්න පුළුවන් දේ කියන්නේ තේ. එහෙනම් වැහපු දෙන්. හැබැයි කුඩයක් අරන් ගියොත් දැන් තෙමෙන්නේ නෑ. ඉතින් කරන්න පුළුවන් දේවල් ගැන නෙමෙයිද අපි කතා කරන්නේ? එහෙනම් කරන්න පුළුවන් දේවල් ගැනයි කතා කරන්න පින්නේ. අන්න ඒ නිසායි අපි නිතරම මේ පටිච්චේම නැත්තම් මේ තණ්හාව ගැනම කතා කරන්නේ. මොකද ඔන්න ඔය තණ්හාව නිසා තමයි අපි දුකටපත් වෙන්නේ. එහෙනම් දැන් අපි කරන්න මොකද උත්සාහ කරන්නේ? අනිච්ච ලෝකේ අනිච්ච විදිහට තිබ්බදෙන් තණ්හා කරන එක දුරු කරගෙන දුක දුරු කරනවා. පැහැදිලිද? ඒකයි අපි කියන්නේ දුකට හේතුව තණ්හාව කියලා. මේක පොඩි දරුවන්ට දැන් තේරෙන්න ඕනේ. මම බොහොම සරල කළා මම පැහැදිලි කරලා දෙන්න. නැත්නම් මම මේක ඉඳගෙන විනාඩි 5කින් කිලිවර කරන්න පුළුවන්. දුකට හේතුව තණ්හාව, තණ්හාව දුරු කරගන්න, තණ්හාවට හේතුව අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ ආශ්‍රදේශ සැපයි සාරයි. ඒක එහෙම නෙමෙයි. පෙළන සුළු දුක් දෙන සුළු අසාරයි. එහෙනම් ඉදිරිය කරගෙන යන්න. තෙරුවන් සරණයි. සිය දනට නිබ්බහන පරම සුඛයෙන් සුඛිතරවත්වා කියලා මම අපලෝ නැගිටලා යන්න. නැත්නම් ඔක කිව්වට තේරෙන්නේ නැහැ. ඒක විස්තර විග්‍රහ කර කර පින්දිනේ බොහොම සල්ල කළා මම මේ පැහැදිලි කරලා දෙන්නේ. මොකද ඔබම කියලා තියෙනවා අපි දිගින් දිගට මේ දේශනාවට එනවා. නමුත් මේක පැහැදිලි නැති දැන් අපිට අහුවෙලා තියෙනවා. ඉතින් මේක අවබෝධ වෙන්න අමාරුයි. ඉතින් ඒ නිසා ඒකට උත්තර තමයි මේ දෙන්න පිටින්. හරි. දැන් එහෙනම් අපි දැන් දුරු කරගන්න හදන්න ඕනේ මොකද්ද? මොකක් දුරු කරන්න හදන්න ඕනේ? දුක දුරු කරන්න හදන්න මොකද්ද? ආ, තණ්හා. අපි මේක වචනේ දැන් වෙනස් කරමුකෝ. තණ්හා. යමක් දුරු කරන්න මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? හේතු හොයලා හේතු ටික දුරු කරගන්න. එහෙනම් තණ්හාව දුරු කරගන්න මොකද කරන්න ඕනේ? තණ්හාවට හේතු හොයාගන්න. මම දැන් ඔබ දන්නව ක්‍රමය. හේතු හොයලා හේතු දුරු කරාම ඵලය දුරු වෙනවා. ආයෙ වෙන මුකුත්ම නෙමෙයි ක්‍රමයේ පින්නතු. ඕනම දෙයකට දුරු කරගන්න ඕන ඔබ දේ දෙයට කැමති නැත්නම් හේතු හේව හේතු වෙනස් කරලා. එහෙනම් තණ්හාව නම් ඔබ දැන් ප්‍රශ්න වෙලා තියෙන. තණ්හාවට හේතු හොයාගන්න. මොකක් තණ්හාවට හේතු? අවිද්‍යාව. මේක සමානයි කියලා දාන්නේ. අවිද්‍යාව. මොකද අවිද්‍යාව කියන්නේ? සරලව ගත්තොත් පොඩි කාලේ ඉගෙන ගත්ත මතක නැද්ද අවිද්‍යාව? මොකද අවිද්‍යාව? ඇත්ත ඇති සැටියෙන් නොදැකීම. නොදැනීමද? නෑ, නොදැකීම. නොදැකීම. දකින්න, ඇත්ත ඇති සැටියෙන් දකින්න. ඇති දේ නැතිසෙත්, නැති දේ ඇතිසෙත් දකින්න එකයි පින් අවිද්‍යාව කියලා කියන්නේ. ඒ කියන්නේ යමක් නැහැ. ඇත්තටම හිම එකක් නැහැ. අපි ඒක එහෙම තියනවා කියලා දකිනවා. ඇත්තටම තියෙන එකක් තියෙනවා. ඒක නැහැ කියලා දකිනවා. ওই දෙකම අවිද්‍යාව. ওই දෙක එකතු කරගත්ත කල අන්න ඒක තමයි අවිද්‍යාව කියලා. ඔන්න ඔය අවිද්‍යාව නිසා තමයි අපි තණ්හා වෙන්නේ. එහෙනම් ඇත්තටම තණ්හා වෙනවා කියන්නේ කරන්න අවශ්‍ය දෙයක්ද? කළ යුතු දෙයක්ද? කරලා වැඩක් තියෙන දෙයක්ද? නැහැ. මොකද ඒක නැති දෙයක් නිසා මේ තණ්හා වෙලා තියෙන්නේ. ඇති දෙයක රූප තණ්හා වුණාන ඇති දෙයකට කියලා මම අදහස් කරන්නේ. ඇත්තටම ලෝකේ තියෙන ප්‍රශ්නයක් නිසා ඔබ තණ්හා වුණා නම් පින්නේ කවදාකවත් ඔබට මේ දුක නැති කරගන්න හම්බෙන්නේ නැහැ. ඇති නැතන් නැති දෙයක් ඇති විදිහ ඔබ හිතින් හදාගෙන දැන් තණ්හා වෙනවා. ඔබ හිතින් හදාගත් එකක් නිසා පින්නේ මේ තණ්හා වෙන්නේ. දැන් ඒක වෙන්න ක්‍රමේ මොකද්ද කියලා අපි දැන් කතා කරලා බලමු. එතකොට ඔබට ඒක පැහැදිලි වෙයි. මෙන්න මෙතනදී පින්නතුනේ අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු නේ හැමෝටම තේරෙන විදිහට. අපි ජීවත් වෙනවා. හරි, සතා සිව්පාගෙන හැමෝම අපි ජීවත් වෙනවා. දෙවියෝ, බ්‍රහ්මියෝ හැමෝම අපි ජීවත් වෙනවා. අපි ජීවත් වෙනවා කියලා දන්න ක්‍රමයක් තියෙනවා. බොහොම සරලව ගත්තොත් මට ඒක උදාහරණයක් කියන්න. ඔබ ජීවත් වෙනවා කියලා දන්න කොහොමද දන්නේ? හුස්ම වැටෙනවා නේද? හුස්ම වැටෙනවා. තව ඇස් අරන් ඉන්නකොට මොකද වෙන්නේ? පේනවා. හොඳ හුස්මක් ගන්නෙදි හුස්ම වැටෙනවට අමතරව සුවඳ දැනෙනවා, ගඳ දැනෙනවා, ඇහෙනවා, දිවට රස දැනෙනවා. මේ ඉන්ද්‍රියන් පහ ඔබේ කයේ පිහිටලා තියෙන නිසා පින්දුනේ. ඇහැ, කන, දිව, නාසය, කය කියන මේ ඉන්ද්‍රියන් පහ ඔබ ගාව පිහිටලා තියෙන නිසා නේද ඔබ දන්න ඔබ ජීවත් වෙනවා කියලා. අපි මන කියනක චුට්ටක් පැත්තකින් තියන්නකෝ. ඇහැ, කන, දිව, නාසය, කය කියන ඉන්ද්‍රියන් ටික නිසා පින්දුනේ. පේනවනේ මේ ඇහැ, කන, දිව, නාසය, කය කියන ඉන්ද්‍රියන් පහ නිසා පින්වතුනි ඔබ දන්න ඔබ ජීවත් වෙනවා කියලා. ඒකට හේතුව මෙන්න මේ පහ නිරන්තරයෙන්ම ඔබ ගාවට මේ ලෝකයේ වෙන දේවල් ඉන්ෆෝම් කරනවා. හයිට පත්‍රේ කියවනවා වගේ ලෝකයේ වෙන දේවල් ඔබට ඉන්ෆෝම් කරනවා. දිගටම ඉන්ෆෝම් කරනවා. ඔබ ගාව පිහිටලා තියෙන අවයවයක් මොලේ කියලා. මෙන්න මේ මොළගෙඩිය හරහා ඇහෙන් දකින රූප ස්නායු පද්ධතියක් අනුසාරයෙන් ඔබේ මොළේට තොරතුරු ගෙනත් දානවා නේද? ඔබේ ඇහැ කන දිව නාසය කය කියන මේ ඉන්ද්‍රියන් ටික බින්දුන ඔබේ මොළේට තොරතුරු ගෙනත් දානවා. දැන් මේ කය කියලා කියන හැම විතරක් නෙමෙයි. බඩගින දැනෙන්නේ කොහොමද? හැමතෙද? නෑ. බඩ ඇතුලේ තියෙන මේ හැම අවයවයක් ගාම ස්නායුවන්ත තියෙන නිසා ඒ ස්නායුවන්තයක උත්තේජනය වෙච්ච ගමන් ඔබේ මොළේට පණිවිඩයක් එනවා. ඒතර දෘෂ්ටික ස්නායු කියලා වෙනම කොටසක් තියෙනවා. ඒවට දැනෙන්නේ මේ පේන කොටස. ඉතින් ඒ වගේ මේ එක එක ඉන්ද්‍රියන් වලට වෙන වෙන විශේෂිත වූ ස්නායු කොටසක් තියෙනවා. ඒ හරහා තමයි මොළේට ගෙනත් දානවා ඩීටේල්ස්. මේ ලෝකේ වෙන දේවල් සම්බන්ධයෙන්. හැබැයි මේවා මොළේට ගෙනත් දැම්මම පින්තුනේ මොළේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. අම්මා නම් එහෙම බයිනවා තමයි. නමුත් ඒක නෙමේ ඇත්ත ප්‍රශ්නේ. ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ මේ මනගාව. මනෝ පුබ්බංගමා ධම්ම. මනෝ සෙට්ටා මනෝමය. මේ මන තමයි පින්දින මෙතන පූර්වාංගම වෙන්නේ හැම දෙයකටම. මන තමයි මූලික වෙන්නේ. මනේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ හිතේ. හිත දමනය කරගන්න වැඩ පිළිවෙල තමයි අපි මේ කරන්නේ. මේ හිතත් එක්ක අපේ ගනුදෙනුව තියෙන්නේ. මිසක් කයත් එක්ක නෙමෙයි. කය තියෙන සීළු ප්‍රශ්න නැති කරන්න පුළුවන් ලේසිම ක්‍රමය කියන්න බං. මේ ලඟ මේ දැන් මෑතකදී රජිනුත් ඒක කරලා දෙන්න යනවා. මරි. නන්නවනම් කායික ප්‍රශ්න සියල්ලම ඉවරයි. ඉතින් අපේ අප්පච්චි දැන් පොඩ පොඩ මැරිලා ඉපදෙනවා කියලා විශ්වාස කරන්න පටන් ගන්න තියෙනවා චුට්ට චුට්ට. ඉස්සර විශ්වාස කරන්න කරේම නැහැ. ඉතින් මං අප්පච්චිට දවසක් කිව්වා අප්පච්චි. අප්පච්චි දැන් මතුවත් බයගෙන විශ්වාස කරන්නේ නැහැ. මම කොච්චර ලේසිද කියලා ජීවත් වෙන්න එතකොට. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ওই ප්‍රශ්න ඇති කරගන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද? එල්ලලා මරි. හයි, ඔක්කොම ප්‍රශ්න එතනින් ඉවරයි. මැරෙන්නේ නැති මනුස්සර වෙන එතන යාර ප්‍රශ්නයක් නැහැ. කන්න ඕනෙත් නැහැ, බොන්න ඕනෙත් නැහැ. ඈ දරුවෝ සලකන්නේ කියලා එහෙම ප්‍රශ්නත් නැහැ. ගෑණි බෑන්න කියලා ප්‍රශ්නෙත් නැහැ. සල්ලිත් නැහැ. මොකක් ප්‍රශ්නයක් නෙමෙයි. ජීවත් වෙලා ඉන්න මනුස්සර මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. එහෙනම් මැරෙනකම මැරිච්ච ගමන් ප්‍රශ්න ඔක්කොම ඉවරයි. හැබැයි ඔය විසඳන්නේ කායික ප්‍රශ්නේ මිසක් මානසික ප්‍රශ්නේද? නැහැ. එහෙනම් කසිපුලීට කීයක් බොන්න ඕනද මේ ප්‍රශ්නේ විසඳන්නේ? ඔබ කරන දේවල් ගැන මම මේ කියන්නේ. අනේ ඔබ කසිපු ඔබ ඔබ ස්ටෑන්ඩඩ් කට් බ්ලැක් ලේබල් බෝතල් කීයක් ගහන්න ඕනද? ඒ ඔක්කොම දුකෙන් නිදහස් වීම. එකක්වත් දුක නිරුද්ධ කර ගැනීම එහෙම නෙමෙයි. එහෙනම් මේ ප්‍රශ්නෙට හරියට උත්තරේ හොයන්න නම් මේ වෙන ක්‍රමවේදය මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. හරි. එහෙනම් බින්දිනේ මෙන්න මේකින ඉන්ද්‍රියන් පාරා මේ මොළේට එන එක එක જાති ඩීටේල්ස් ইনফরমේෂන් එනවා. උදාහරණයක් ගැටුවොත් අපි
කේක් යාලක් ගත්තොත් එහෙනම්
මේ කේක් යාලක් හොඳයි. හා මං ගන්නම්ක බෝඩ් එක. දන්නවනේ කේක් කියලා. කේක්. කේක් කෑල්ලක් ඇහැට දකින්න පුළුවන්. කේක් කෑල්ල කණෙන් පුළුවන්ද කේක් කෑල්ල කණෙන් අහන්න? පුළුවන්ද? බෑ. අපි කේක් කෑල්ලක් අරගෙන අපි පොඩි කරා කියලා කන ගාවන මොකක් හරි සද්දයක් එනවනේ. ඔන්න සද්දයක් අනේ පපඩම් ගත්තොත් පපඩම්. පපඩම දකින්න පුළුවන්. පපඩම අහන්න පුළුවන්. දිවට දැනෙනවා. නහයර දැනෙනවා. කයර දැනෙනවා. ඔන්න ඔය පහ අරහම් පින්නේ මොලේට එනවා ඩීටේල්ස් ইনফরমේෂන් එනවා ස්නායු පද්ධතිය හරහා. ඔය ආවට පස්සේ පින්නේ මේ මනට දැන් මොලේ මොකද කරන්නේ විස්තරයක් දෙනවා. මෙන්න මෙහෙම දෙයක් වුණා. කේක් කෑල්ලක්වත් පපඩමක්වත් කෑවා කියලා නෙමෙයි මොලෙන් කියන්නේ. රූපයක් දැක්කා. රසක් ආවා. මේ ගන්ධයක් ආවා. ස්පර්ශයක් ආවා. රසයක් ආවා. ඕං කියලා මනට දෙනවා. ඊටු ටික ඔක්කොම කරගන්නේ මන. ඔබේ මන කොහෙද තියෙන්නේ? ඒක අදාළද ඇත්තටම? ඒක අදාළ නැහැ. මන කොහෙද තිබ්බම්මකෝ? හිත රිදෙනවා නම් ඒකනේ ප්‍රශ්නේ. ඒක හිත කොහෙද තියෙන්නේ? මංගාවද ආචිග ඒකක අදාළ නැහැ. හිත රිදෙනවා නම් මේ හිත රිදෙන එක නවත්ත ගන්න ක්‍රමයක් අපි මේ කතා කරන්නේ. පොටින්ම කියනවා නම් ඔබේ අම්මා මැරෙන දවසට අඬන්න නැතුව ඉන්න ක්‍රමයක් බින්දිනේ මේ කියලා දෙන්න හදන. හොඳද නැද්ද? සමහර මිනිස්සුන්ට පිස්සු හැදෙනවා බින්දිනේ. තමන්ගේ ආදරණීය අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ඥාතියෙක් සහෝදරයෙක් සහෝදරියක් දරුවෙක් එතන ඉන්න අම්මලා හිතලා බලන්න ඔබේ දරුවා අද ගෙදර යන කලින් මැරිලා වටනොත් එහෙම ඔබට ඒක දරා ගන්න පුළුවන් වේද? ඔබ දැන් පොඩ පොඩ බනහන් නිසා සමාහට පුළුවන් වෙලා ඇති. ඒක කරගන්න පුළුවන් මේක අවබෝධ කරගත්තොත් විතරයි. නැත්නම් මිනිසුන් පිස්සු හැදෙනවා. සමහර මනෝ රෝහල්වල නැත්නම් මේ පිසු වට්ටුල ඉන්න බින්දුනේ තමන්ගේ ආදරණීය කෙනෙක්ගේ වියෝවේ නිසා මනස වික්ෂිප්ත වෙලා ඊට පස්සේ ඒක හදා ගන්න හරි අමාරු මේ මිනිස්සුන්ට. ඉතින් අපරාධිනේ මනුස්ස ජීවිතය. ඉතින් මම අපේ අම්මට කිව්වේ මොකද? මට පැවිදි වෙන්න ඕනේ. පැවිදි නොවී ඉන්නම් අම්මා මෙන්න මේ දේවල් දෙකෙන් එකක් කරොත්. එක්කෝ අම්මා මැරෙද්දී මට අඬන්න නැතු වෙන ක්‍රමයේ කියලා දෙන්න. නැත්තම් මැරෙන්න නැතු වෙන. මං කොච්චර සාධාරණයිද කියලා. එක්කෝ මැරෙනකොට අඬන්න නැතු වෙන ක්‍රමයේ කියලා දෙන්න නැත්තම් අම්මා මැරෙන්න නැතු වෙන. ඉතින් ඔය දෙකෙන් එකක් කරපු නැති නිසා මට සිද්ධ වුණා ඇවිල්ලා මැරෙන්න නැතු වෙන ක්‍රමයේ ඉගෙන ගන්න. මොකද අම්මා මැරෙන එක නවතින්න මට නවත්තන්න මට බෑනේ පිංගුද මේ. ඔය කාටවත් බෑනේ. එහෙනම් ඔය හැමෝගෙම අම්මලා මැරෙනව නේද? මේනකොට මැරෙලා නැත්තම්. ඔබ හැමෝගෙම තාත්තලා මැරෙනවා. ඔබ හැමෝගෙම බිරිඳ මැරෙනවා. ස්වාමි පුරුෂයා මැරෙනවා. දරුවෝ මැරෙනවා. ඔය ඔක්කොම මැරෙනවා. මේ ඉන්න ඔක්කොම මැරෙනවා. දැනන් හිටියේ නැහනේ. දැන් දැනගන්න. මැරෙනවා. ඔක්කොම මැරෙනවා. ඔහොන් කිව්වා කියලා හිතාගන්න. මැරෙනවා. ඔබ මලොත් ඔබ ළඟ ඉන්න ඔක්කොම ටික එකපාරට දාලා යන සිද්ධ වෙනවා. අනික එක අනික අය මැරොත් එක එක දාලා යන සිද්ධ වෙනවා. ඉතින් කොහොම කරත් ඔබ විනාසයි. මේ ඔන්න ඔය ක්‍රමේ නවත් ගන්න විදිහ තමයි පිටින්නේ. ඔය සිද්ධ වෙන දුක නවත් ගන්න ක්‍රමේ තමයි මේ පැහැදිලි කරලා දෙන්නේ. එහෙනම් බලන්න දැන් මෙන්න මේ මොලේ හරහා පිටින්නේ මේ ඉන්ද්‍රියන් පහ හරහා එන දේවල් මේ මනට ඇවිල්ලා ගෙනත් දානවා. හැබැයි මන කියන හාදයට පින්නතනේ මේ බාහිර ලෝකයේ තියෙන දේවල් ගැන අවබෝධයක් නැහැ. ඒක ගුරුහඳුර නිතරම ඔබට කියනවා. ඇයි ඔබ සමහරලායන් මෙතන ඉන්න ඌරාව පේනවද කියලා අහලා තියෙනව නේද ඔබගෙන්? ඇයි උනාතේ මහන්? ඇයි එහෙම මහන්? හිතලා බලන්න. ඒ මහන්න හේතුව පින්නනේ මෙතන තියෙන මොකද්ද කියලා ඔබේ මනට තේන්නේ නැහැ. මොකද මන තියෙන්නේ මෙහෙනේ. බලන්න ඊට කලින් ලේයර්ස් කීයක් තියෙනවද කියලා. දැන් මෙතන තියෙන අපි හිතමු මලක් කියලා. මෙතන මලක් නම් තියෙන්නේ පින්දිනේ. මලයි ඇහැයි අතර මොනවද තියෙන්නේ? ආලෝකය එන්නවා. ඔන්න එක ලේයර් එකක්. හරි? ඊට පස්සේ ඇහැට වෙල වැටෙන්න ඕනේ. තව ලේයර් එකක්. ඇහැ ඉඳන් මේ දෘෂ්ටික ස්නායු හරහා එන්න ඕනේ. තවත් ලේයර් එකක්. මොළයට එන්න ඕනේ. තවත් ලේයර් එකක්. මොලේ හරහා මොන හරි ක්‍රමවේදයකින් මනට මේක දැනුවත් කරනවා. තවත් ලේයර් එක බලන ලේයර්ස් කීයක් පහු කරගෙනද මේ එන්නේ කියලා. එහෙනම් කවදාකවත් මන මල දැකලා නැහැ නේ පින්වතුනි. ඇත්තනම් ඇහත් මල දැකලා නැහැ. ඇහ දැක්කේ මලේ පතිත වෙලා පරාවර්තනය වෙලා ආපු ආලෝක කිරණ ටික විතරයි. ඒකයි උරුණාසේ අහන්නේ මෙතන තියෙන අස්සයව පේනවද කියලා. ඒකෙන් උන්වහන්සේ අදහස් කරන්නේ මෙන්න මේක මොකක්ද කියලා අපි ඇත්තටම මන කවදාකවත් දැකලා නැහැ. ඔබ එක එක්කෙනාට පේන විදිහට ඔබ මේක මලක් කියනවා, තව කෙනෙක් මොකක් හරි වෙන එකක් කියනවා. තම තමන්ට පේන විදිහට තමයි තම තමන් ඒක ගෝචර කරගන්නේ. හැබැයි ඔබේ මන තණ්හා කරන්නේ මොකද? අපි දැන් කතා කරන්නේ තණ්හාවයි දුකට හේතුව කියලා. මන තණ්හා කරන්නේ මෙන්න මන දන්න දේවල් වලට. නොදන්න දෙයකට තණ්හා කරන්න පුළුවන්ද? බෑ. ඒකනේ ඩෙන්කුටු කන්නාසද? ඩෙන්කුඩු ගන්න ආසද? ආසද? ආස නැහැ. දන්නේ. කොහොමද දන්නේ ආසද නැද්ද කියලා? තාම කාලා නැහැ. එහෙනම් දන්නේ. දන්නේ නැති දෙයකට ඔබට තණ්හා කරන්න බෑ. දන්නේ නැහැ. කොයි වගේ දෙයක්ද දන්නේ නැන්නේ? ඉතින් එහෙනම් මන දන්නේ නැති දෙයකට මනට තණ්හා කරන්න බෑ වින්නතන. එහෙනම් මනට තණ්හා කරන්න පුළුවන් මන දන්න දෙයකට විතරයි. එහෙනම් මන මල දන්නේ නැත්තම් මන දන්නේ වින්නතන මල හරහ ආපු ආලෝක කිරණ ඇහි පතිත වෙලා අන්නේකින් ආපු දුෂ්ණික ස්නායු හරහා මොලේට ඇවිල්ලා මොලේ විසින් පින්තුණි මනට ගෙනත් බස්සන මේ රූප කියන කොටස විතරයි. ඔය රූපය කියලා කියන්නේ මේ මලේ රූපය එහෙම නෙමෙයි. දැන් ඔකට සරලම උදාහරණයක් ගත්තොත් අතන පේනව නේද? ස්ක්‍රීන් එකක් දාලා. ඒ මම දින්නේ. මම නෙමෙයි. අපර කවුරු වගේද පේන්නේ? මම දෙ ඉන්නේ. නෑ? මම නෙමෙයිද එහෙනම් ඉන්නේ? තේරෙන මේ කියන්නේ. එහෙනම් මමත් නෙමෙයි මම නෙමෙයිත් නෙමෙයි. ඒකේ ඡායාවක් ඒ තියෙන. ඔන්න ওই වගේ එකක් තමයි පිටින් ඔබේ මනට ගිහිලා බහින්නේ. මොකද ඒ ඉන්නේ මම නම්. එහෙනම් දැන් ඒ වෙලාවේ මම මෙතන ඉන්න විදිහක් නැහැ මේ පුටුවට වාඩිලා. මම නෙමෙයි නම් ඉතින් එහෙනම් ඔබට වෙන කෙනෙක් පේන්න ඕනේ. එහෙනම් දැන් මම මෙහෙම කරද්දි වෙන එකක් නැතන පේන්න ඕනේ. එහෙනම් මමත් නෙමෙයි මම නෙමෙයිත් නෙමෙයි. ඡායාවක්. අන්න ඒ වගේ මනට ඇවිල්ලා බහගන්නේ පින්විතනි ඇහෙන් දැකපු රූපේ ඡායාව. නිකන් ෆොටෝ එකක් ගත්තා වගේ වැඩක්. ඔන්න ඔය ඡායාවල් තමයි මේ හැම එකෙම එන්නේ. කන දිව නාසය කය ඔය හැම එකෙම එන්නේ මේ වගේ ඡායාවක්. ෆොටෝ එකක් වගේ එකක්. ෆොටෝ එකක් නෙමෙයි ෆොටෝ එකක් වගේ එකක්. ඔන්න ඔක ඇවිල්ලා පින්විතනි මනේ බහගන්නවා. ඔන්න ඔය ටිකට කියනවා රූප කියලා. ඔය රූප જાති තියෙනවා රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප ස්පර්ශ රූප. ඇයි ඒ જાති ඔච්චර තියෙන්නේ? මේ එකිනෙකට එන වෙනස් නිසා. ඊට අමතරව පින්විතනි මනටත් පුළුවන් මනටම රූප බස්සව ගන්න. දැන් ඔබ මනෝපාරක් ගන්න වෙලාව හිතින් හිත හිතනවා. මොකක් කරගෙන හිත හිත. ඔයලා මනෙම පින්විතනි මනටම රූප දී ගන්නවා. අන්න ඒවට කියනවා ධම්ම රූප කියලා. එහෙනම් රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප ස්පර්ශ රූප සහ ධම්ම රූප. ඔය තමයි රූප જાති 6. ඔය හැරෙන වෙන රූපයක් ඔබේ මනේ වල බැහැ ගන්න නැතින් උතර. හැබැයි රූප විතරක් ඇවිල්ලා මදි. මොකද රූපය විතරක් ආපු පමණින් පින්විතනි මන දන්නේ නැහැ මොකද්ද මේ උනේ කියලා. මනට මේක තව විස්තර විග්‍රහ කරගන්න ඕනේ. අන්න ඒකට තමයි මෙතන ඉතුරු ටික තියෙන්නේ. වේදනා, සංඥා, සංකාර සහ විඥාන. මේ රූප RVSSV කියලා අපි මෙලියදින් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල්. වේදනාවක් කියලා කියන්නේ පින්විතනි යම් වීමක් දැනීම. ඒ කියන්නේ රූපයක් දැකපු බව මන දැන් දන්නවා. කොහොමද ඒක උනේ? මල මෙතන තිබ්බා. ආලෝක කිරණ ඇවිල්ලා ඇහි වතිත උනා. ඊට පස්සේ දෘෂ්ටික ස්නායු හරහා ඇවිල්ලා ඒ දෘෂ්ටික ස්නායුවේ මොන ස්නායුවේද ඒක අදාළ නැහැ. හොඳේ. මම මේ නිකන් කියන්නේ. ඒක ඇල්ල මොලේට ආවා. මොකක් හරි ක්‍රමවේදයක් හරහා පින්විතනි මෙන්න මේ මනට ඇවිල්ලා මේ රූපය ආවා. රූප රූපේ. ඔය රූපේ දැකපු බව දැන් මන දන්නවා. ඒ කියන්නේ මල කියන රූපේ නෙමෙයි මොකක් හෝ රූපයක් ඇහෙන් දැකපු බව දැන් මන දන්නවා. දැකපු බව දැනගත්තට මදි. ඒ දැක්කේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඒක හඳුන ගන්න ඕනේ. ඔන්න ඔය හඳුන ගන්න ස්වභාවය තමයි තියෙන්නේ සංඥා කියලා කියන්නේ. ඒක හඳුනගත්තට පස්සේ ඒකෙන් මොනවද කරන්න පුළුවන් දේවල්? මලක් නම් හිමින්න පුළුවන්. අත ගන්න පුළුවන්. නේද? අරන් කොණ්ඩෙ ගහ ගන්න පුළුවන්. නැත්නම් පොකට් එකේ ගහ ගන්න පුළුවන්. කොහේ හරි ගෑන් ළමයට දෙන්න පුළුවන්. එකෙක් જાති දේවල් කරන්න පුළුවන් මල්කාරයෙක් නම් විකුණන්න පුළුවන් මල් මාලයක් ගොතන්න පුළුවන් මේ ලස්සනට මේ වගේ හදලා තියන්න පුළුවන් බුදුන්ට පුදන්න පුළුවන් බලන්න කීයක් දේවල් තියෙනවද කියලා එක එක්කෙනාට බහගන්න සංකාර වෙනස් නේද මලෙන් කරන්න පුළුවන් දේවල් එහෙම නැත්නම් මේ ආපු රූපෙන් කරන්න පුළුවන් දේවල් වෙනස් එක එක්කෙනාට ඔන්න ඔය ස්වභාවය තමයි මෙතන මේ සංකාර කියලා කියන්නේ එහෙනම් මේක රූපයක්ය රූපයක් මට දැනුණාය මේ රූපේ අහවල් රූපය මේ රූපෙන් කරන්න පුළුවන් දේවල් මෙන්න මේවය කියන ඔන්න ඔය ඔක්කොම ටික එකතු කරගත්ත කල පින්තුනි අපිට ඒ දැකපු රූපය ගැන නිගමනයක් ගන්න පුළුවන්. ඔය ගත්ත නිගමනය තමයි දැන් මම මොහොතර කලින් කිව්වේ. රූපය මට ඒ රූපේ පෙනුණා. මේ රූපේ මෙන්න මේ මල කියන රූපේ. ඒ මල බුදුන්ට පුදන්න පුළුවන්. ඔය ඔක්කොම ටික එකට බැහැ ගන්න ඕනේද ඔබේ හිතේ? දැන් මම ධූරියන් කිව්වොත් ඔය ඔක්කොම ටික එකට බැහැ ගන්න නැද්ද? ඒකට අදාළ කරන රූපේ බැහැගත්තා. රූපේ බැහැගත්ත බව නැත්නම් ඔබට ඒක මම හෙක්ක කියපු බව හෝ ඔබට දැනුණා. ඒ රූපේ බැහැගත්ත බව ඔබට මනට තේරුණා නේද? දූරියන් කියන එකේ ඔබට පින්තූරෙත් මැවිලා ආවනේ. දූරියන් කියන සංඥාවත් එක්ක ඒක කන්න පුළුවන්. නැත්නම් කාර්යය ඔලුවට ගිහමල ගහන්න පුළුවන්. මොකක් හරි ආවිලා සංකාරයක් බැහැගත්තනම් ඔය ඔක්කොම ටික එකතු කළා ඔබේ හිතේ තියෙනව නේද? රයිට්. මෙන්න මේක ගැන තමයි හාමුදුරුව කිව්වේ කියලා. ඔය තමයි නිගමනේ. ඒක ගැන ගත්ත. අන්න විඥානය. දැන් ඔබේ පුතා කියලා කිව්වොත්, දරුවා කියලා කිව්වොත්, ඔය ඒත් පින්න මොක කිව්වත් මම ටග් ගාලා මෙන්න මේකින් ටික ඔක්කොම ඇල ෆිල් වෙනවා. කවදාකවත් රූපේ විතරක් එන්නේ නැහැ. රූප සංඥාව සංකාර ඔය ටික විතරක් ඇල ආයන ටික පස්සේ වරෙන්කෝ එහෙම වෙන්නේ නැහැ පින්නේ එනවනම් පහම එනවා නැත්නම් එකක්වත් එන්නේ නැහැ වැටුණාද ඔන්න ඔය පහම එනවනම් විතරයි පින්නේ ඔබේ මනට මේක තේරුම් ගන්න පුළුවන් නැත්නම් එකක්වත් එන්නේත් නැහැ ආවනම් ආවා ඔක්කොම නැත්නම් එක එකක්වත් ආවේ නැහැ රූපෙන්තර වේදනාවෙන්තර සංඥාවෙන් සංකාරයෙන් සංකාරයෙන්තර විඥානයක ඒමක් යෑමක් ඊමක් ගැන මම නොකියමි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරේ ඒකයි මේ ඔක්කොගේම එකතුව තමයි පින්නේ මේ විඥානයේ විදිහට සැලකෙන්නේ ඔතනින් එහාට ඔක තේරුම් ගැනීමේ අවශ්‍යතාවයක් ඇත්තරම නැහැ. මේක ගැන පින්දුනි සම්පූර්ණ ස්කන්ධයක්ම තියෙනවා ත්‍රිපිටකේ. ස්කන්ධ වර්ගය කියලා පින්දුනි මේක විස්තර විග්‍රහ කරලා එක එක ආකාරයට තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඔච්චර ගැඹුරින් අපි යන්න ඕනේ නැහැ මේක ගැන. ඔබ තේරුම් ගන්න ඕන සරලම කාරණාව තමයි ඔබ කවදාකවත් මන මල දැකලා නැති බව. මන කවදාකවත් මල දැක්කේ නැහැ. මන දැක්කේ මල හරහා මල ඇසුරු කරගෙන මනේ බැහැගත් රූපය විතරයි. ඔය ටික ඔබට තේරුණාද? ඒ රූපේ විස්තර විග්‍රහ කරගන්න වේදනාවක් සංකාරයක් වේදනාව සංඥාව සංකාරයක් සහ විඥානයක් කියන ටිකක් මනේ බැහැගත්තා. ওই ටික තේරුණාද? ඔන්න ඔය පහට තමයි පින්නේ මේ පහක් උදා වුණා පහක් වැය වුණා කියලා මේ ගුරු හඳුනනවාසේ නිතරම දේශනාවල කියන්නේ. මේක තමයි ඔය කතා කරන පහ. එහෙනම් දැන් බලන්න මේ මෙතනට මම මොකක් ආදේශ කරත් අන්තිමට මොනවද මේ පැත්තෙන් එන්නේ? මොනවද එන්නේ? පහක්මයි. රූප වේදනා සංඥා සංකාර විඥාන. කවදාක හයක් එනවද? හතරක් එනවද? නැහැ. ආවනම් පහක් ආවේ නැත්නම් එකක්වත් නැහැ. දැන් මෙතනින් ඇහැ වැහුවොත් එහෙම දැන් එතනින් එහාට ඇහැ අරහා පහේ වෙන්නේ නැහැ. මෙතනින් ස්නායු කැඩුවොත් එහෙම එතනින් එහාට ඇහැ අරහා එන පහ එන්නේ නැහැ. මොළය අයින් කරොත් එහෙම එතනින් එහාට පහ ඇහැ අරහා ආපු පහේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක හේතුවක් හරි අයින් කරොත් දැන් ආපස්සට ඵලය හැදෙන්නේ නැහැ. එහෙනම් මේ ඔක්කොමත් මේ රූප උදා වෙන හේතු නේද? එහෙනම් දැන් අපි මොකද කරන්න ඕනේ? ඔන්න ඔය මොකක් හරි හේතුවක් වෙලා ඒ හේතුව මොකද කරන්න ඕනේ? ඒ හේතු නිරුද්ධ කරන්න ඕනේ. කටරේනේ පලියට කියන්න එපා. හොඳට හිතන්න මොකද ඔය කියන්නේ කියලා. රූපයක් පේන හේතු ටික ඕකනම්. එහෙනම් මම දැන් කියනකොට එහෙනම් මොකද කරන්න ඕනේ? මේ හේතුවක් අයින් හොයලා ඒක අයින් කරන්න. රූප පේන එක නවත්තන්නද ඕනේ දැන්? නැහැ පින්වතුනි. ඔබ උත්සාහ කරන්නේ නිවන් දකින්නද නැත්නම් දැකීම නිවන්නද? නිවන දකින්න මිසක් දැකීම නිවන්න නෙමෙයි. දැකීම ඔහේ දැකපු දෙයක්. ඒක දකින්න. ඒක ප්‍රශ්නයක් නැහැ. නිවන කියලා කියන්නේ තණ්හාව දුරු කරගන්න එක. මිසක් අනිච්ච ලෝකේ පරිච්ඡ කරන එක නෙමෙයි. මේ ඔක්කොම අනිච්ච පිටින්ද මේ ඔක්කොම අනිච්ච. ඒ කියන්නේ හේතු නිසා මේ ඵලය හැදෙනවා කියන සංසිද්ධිය තමයි මේ අනිච්ච කියලා කියන්නේ. මේ ඔක්කොම දේවල් අනිච්ච කියන ධර්මතාවයයි ඇයිති. ඇයි ආයෙත් මේ පින් හේතුන් පරිච්ඡ සම්බූතන් නෙමෙයිද මේ? මෙන්න මේ ඔක්කොම හේතුට හේතු දැක්කම මෙන්න මේ ඵලය ඉපදුනවා. හේතු බංගා නිරුද්ධති. ඕක තමයි අනිච්ච ස්වභාවය. මිසක් කැමැති පරිච්ඡ සම්බූතන් කැමැති බංගා නිරුද්ධතිද? නෑ. ඉතින් කැමැති පරිච්ඡ සම්බූතන් ඔබට කොච්චර අන්ධ වුණත් ඒ රූප පේන්න එපා. එහෙනම් මේ ස්නායු වැඩ කරන්නේ නැහැ කියලා. රූප නොපිනී තියෙන විදිහක් නැහැ. එහෙනම් ඇත්තන ඔබට ඇසරින්න ඕනෙත් නැහැ රූප බලන්න. කැමැත්ත නිසා නම් රූප පේන්නේ ඇසරින්න ඕනේ නැහැ. ඕනේද? කැමැත්ත නිසා නම් රූප පේන්නේ නැහැ. හිතාගත්තම රූප පේනවා. එච්චරයි. නමුත් එහෙම නෙමෙයි වෙන්නේ. හේතුන් පරිච්ඡ සම්බූතං. අන්න ඒකයි පින්නේ මම මෙතුව කළා මේ පැහැදිලි කරලා දුන්නේ. මෙන්න මේ ටික කොහොමත් වෙන ටික. මේක වැඩ කරනවා නම් මේ ටික වෙනවා. සවිඥානික කායක මේක කොහොමත් වෙනවා. ඒක වෙච්චද? ඒක නෙමෙයි ප්‍රශ්නේ. තණ්හාවයි ප්‍රශ්නේ. එහෙනම් මෙන්න මේ කියන ක්‍රමවේදය හරහා පින්නේ කොයි හරි තැනකින් තණ්හාව කියලා එකක් ඇවිල්ලා ඇතුළට රිංග ගන්නවා. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තටම කියනවා නම් මම මේ දැන් මෙතුව කළා ඔබට ඇඳලා පෙන්වුවේ ඔබේ හිතේ ස්වභාවය එහෙම නෙමෙයි. මේ ඔබ මේ ඒලියන් කෙනෙක්ගේ හිතේ ස්වභාවය ගැන ඔබ මේ ඉගෙන ගන්න. ඔබට සාපේක්ෂව ඒලියන් කෙනෙක්. කවුද? රාගයේ හිතේ ස්වභාවයද මේ? අරිහතුන් වහන්සේගේ හිතේ ස්වභාවයද? ඇහත් රූපයක් දැක්කා. රූපේ දනා සංඥා සංකාර උද විඥාන උදා වුණා. මං තණ්හාව ගැන කතා කරන්නේ නැහැ නේද? ඒකයි මං කියන්නේ මේ ඔබට ඔබේ මනසේ ස්වභාවය නෙමෙයි මේ කතා කරේ. දැන් කතා කරමු ඔබේ මනසේ ස්වභාවය ගැන. එතකොට ඔබේ ප්‍රශ්න විසඳගන්නේ කොහොමද කියන එක පැහැදිලි වෙවි. දැන් ඔබ අහලා තිනවනේ නිතරම මේ පෙළෙන කතන්දරයක් ගැන. පෙළෙනවා ඔච්චරනේ දැන් දේශනාවල අහන්න සම්බෙන්නේ. කොච්චරවත් පෙළෙනවනේ? පෙළෙනවා ඕකමනේ හැම වෙලාවෙම ඇහෙන්නේ. පෙළෙනවා. දැන් අපි කතා කරන්නේ නේද පින්දිනේ මොලෙන් ඇවිල්ලා පහක් උදා කර ගැනීම උදෙසා යම් කරුණු කාරණා සකස් කරලා දෙනවා කියලා. ඇත්තටම මොලෙන් ගෙනත් දෙන්නේ එකයි. ඉතුරු හතර මනින්ම හදා ගන්නවා. මොලෙන් ගෙනත් දෙන්නේ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප. ඔන්න ඔය පහ මොලෙන් ඔය එකයි ගෙනත් දෙන්නේ. ඔය මොකක් හරි පහෙන් එකක් ගෙනත් දෙනවා. වේදනා සංඥා සංකාර විඥාන කින් ටික මනින්ම හදා ගන්නවා. කොහොම හරි රිසල්ට් එක පහක්. පහ මොනවද පහ? ඔබ වෙන සංඥා සංකාර විඥාන. දැන් අපි බලන්නේ දැන් එනම් කොහොමද මේ පහක් එනවා නමුත් දුකක් හැදෙනවා. මේ වෙන ප්‍රශ්නේ. මෙතුවක් කියලා අපි කතා කරේ පහ ආවේ කොහොමද කියන. එතන මෙතනින් අපි කියනවා පිළීමක් උදා වෙනවා කියලා. මේක වෙන්නේ පින්විතනේ මෙතනින් එහාට ඔබ එල්ලෙනවා කියන්නේ තණ්හා කරනවා. එතන මේකලා දාගන්න පහ කියන්නේ නැතු පහේ. පහේ එල්ලීම. පහේ එල්ලිච්ච ගමන් මොකද වෙන්නේ? දැන් පෙළෙනවා. එහෙනම් අයි මේකට පෙළීම කියන්නේ කියලා අපිට දැන් වැටහෙන්න ඕනේ. මේක හෙලීම නෙමෙයි. හයක් නෑනේ. සිවිලීමත් නෙමෙයි. හතරක් නෙමෙයි. පෙළීම. ඇයි? මේ පහ කෙල්ලෙන්නේ. මොන පහේද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔන්න ඔය පහේ එල්ලිච්ච ගමන් පින් අපිට පෙළෙන්න සිද්ධ වෙන එක වෙනවම තමයි. දැන් මේකයි මේකයි එකක් නෙමෙයිද? මේදී ඇයි පහ අනිච්ච නැද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන උදා වෙන්නේ හේතු නිසා. හේතු තියෙන තාක් කල් පවතිනවා. හේතු නැතිකොට වැය වෙලා යනවා. එහෙනම් ඒක අනිච්ච නැද්ද? ඒකේ ස්වභාවය. එල්ලීම කියලා කියන්නේ තණ්හාව කියන තව වචනයක්. ඇයි මේ හැමලම මගේ ඇඟේ ඉල්ලන්නේ? ඒ කියන්නේ ඒ තැනට හා වෙනවා ඇවිල්ලා. නේද? මොකක් හරි එල්ලෙනවා කියලා කියන්නේ හා වෙනවට. යම් තැනකට හා වෙනවට. ඉතින් ඔන්න ඔය දෙක එකතු වෙච්ච තැන බින්න අනිවාර්යෙන් දුක හට ගන්නවා. පැහැදිලිද? එහෙනම් දැන් අපි මොකද කරන්න ඕනේ? පෙළෙන්න කැමති නැත්තම් මෙන්න මේ පහ හොයලා පහ අයින් කරගත්ත ගමන් දැන් සීළු ප්‍රශ්න මොකද ගන්න ඕනේ? එහෙම තිබ්බද කියලා එල්ලීමට තිත තියන්න ඕනේ. පෙත්සම කසම් කරලා යවන්න රජයට. එල්ලීමට තිත තියන්න කියලා. දැන් එනම් ප්‍රශ්නේ තියෙන පින්දුනේ අපි කොහොමද ඒක කරගන්නේ කියලා. කොහොමද මේ එල්ලීමල තිත තියන්නේ? තණ්හා කරන එකට කොහොමද අපි තිත තියාගන්නේ? තණ්හා කරන දේවල් මොනවද අපි? මොනවද තණ්හා කරන්නේ? හරි දැන් ඔබ කතා කරන රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන. සාමාන්‍ය විවහාරයෙන් ගත්තොත් එහෙම. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හරි හරි. ඒතර අනිත් පැත්තෙන් යන ඔගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගෙනත් දෙන දේවල් වලට ඔබ සාමාන්‍ය ඝන වශයෙන් ගත්තොත් ඝන වස්තු විදිහට මල් නේද? කෑම බීම, පුද්ගලයෝ, ගෙවල් දොරවල්, යාන වාහන, මිල මුදල්, ඉඩම් කඩම් නේ? මුතු මැණික්, ආභරණ, ඇඳුම්, ඔය හැම දෙයකටම අපි තණ්හා කරනවනේ. ඇත්තටම මනනම් තණ්හා කරන්නේ මේ ටිකට විතරයි. දැන් ඔබට පැහැදිලිද? එහෙනම් ඇඳුමක් ගත්තත් අන්තිමට රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වල විතරයි තණ්හා කරේ. කවදාවත් ඇහැ ඇඳුම දැකලා නැහැ. අලුතෙන් ආපු අයට මම මේ කීප ටික තේරුණාද මෙතුවක් කියලා? ඇහැ කවදාවත් මලක් දැකලා නැහැ කියලා මම කීප ටික පැහැදිලි නේද? මොකද මල තියෙන්නේ බාහිර ලෝකේ. ඒ මල හරහා ආපු රූපයක් තමයි මනට ඇවිල්ලා බැහැගත්තේ. හරිද? එහෙනම් එතනින් එහාට අපි මේ කතා කරන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ගැන. දැන් අපිට තියෙන ප්‍රශ්නේ පිටුනේ ඇයි මේවට තණ්හා කරන්නේ කියන එක. ඔබ ගෙදර මල් වවනවා නම් පින්වතුනි මල් වවන්නේ ඇයි ගෙදර? මල් මොකක් නිසාද? ලස්සන නිසා. කවුරුත් මල් මල් නිසා වැවෙන්නේ නැහැ නේද? නැහැ නේද? මල් වවන්නේ මල් ලස්සන නිසා. ඔබ සින්දු අහන්නේ ඇයි? මිහිරි නිසා. සින්දු නිසා අහන්නේ නැහැ. සින්දු මිහිරි නිසා. ගෙදර කෑම තියෙද්දි ඇයි පිට්සා හට් එකට කෝල් එකක් දෙන්නේ? රස නිසා. පිට්සා එකක් ගෙන්නගෙන කන්නේ රස නිසා. අයිස්ක්‍රීම් කන්නේ ඇයි? ඇඟට ඕනේද? නෑ රස නිසා. එහෙනම් ওই දේවල් වලට තණ්හා කරන්නේ පින්දුනේ ඒවා මිහිරි, ප්‍රණීතයි, සුවඳයි, ලස්සනයි, ඔන්න ඔය කියන දේවල් නිසා. එහෙනම් අපි මේ පැත්තෙන් බැලුවොත් පින්දුනේ ඔබ මල් වලට තණ්හා කරනවා. මල් කියලා කියන්නේ ඒව හරහා යන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. නමුත් අපි සරලව ගම් මල් කියලා හැමෝටම තේරෙනවා. හැබැයි මල් වලට තණ්හා කරන්නේ ලස්සන නිසා. ඔබ සින්දු අහනවා. සින්දු අහන්නේ ඇයි? මිහිරි නිසා. කේක් කනවා. කේක් රස නිසාද කේක් ප්‍රණීත රස නිසාද? ප්‍රණීත නිසා. මිසක් කේක් වල රස නිසා නෙමෙයි බින්නේ කේක් කන්නේ. එහෙමද හැම ඕනම දෙයක රහක් තියෙනවනේ. නමුත් කේක් විශේෂයෙන් කන්නේ ඇයි? ඒක ප්‍රණීතයි. තව සෙන්ට්. සෙන්ට් ගන්න නේද? හොඳ වෙලාවට. ඇයි? සුවඳයි. ඊට පස්සේ අප දේවල් අල්ලන්න කැමතින්. දැන් ඇඳුම් කඩේකට එහෙම ගියොත් එහෙම ගන්න නෙමෙයි, නිකන් යන ගමන් අත ගාගෙන යන්නේ නැද්ද? අර ස්ටෑන්ඩ් වල දාලා තියෙන ඒවා. ෆර්නිචර් ෂොප් එකකට එහෙම ගියොත් යන ගමන් නිකන් පුටුවක අත ගාගෙන ඇඳක් දැක්කොත් එහෙම අත ගාගෙන යන්නේ නැද්ද? ඇයි ඒ? හරි සිනිඳුයි, හරි සුමුදුයි, හරි ආසයි වනේ අතපත ගන්න, පොඩි කිකාවක් පොඩ ඔළුවත ගන්න. එතන සුමුදුයි. ස්පර්ශය. එහෙනම් පිටින් අප මල් වලට කැමති, සින්දු වලට කැමති, කේක් වලට කැමති, සෙන්ට් වලට කැමති, ස්පර්ශයට, ස්පර්ශයට ඕනම උදාහරණයක් දාගන්න. හරිද? ඔය ඔක්කොම කැමති. හැබැයි මේවට කැමති මේවා මල් නිසාවත්, සින්දු නිසාවත්, කේක් නිසාවත් නෙමෙයි. කැමති වෙන හේතුව තමයි ඔබ දැන් කිව්වේ මට. මල් වලට කැමති ලස්සන නිසා, සින්දු වලට කැමති මිහිරි නිසා, කේක් වලට කැමති ප්‍රණීත නිසා, සෙන්ට් වලට කැමති සුවඳ නිසා, ස්පර්ශයට කැමති සුමුදු නිසා. මේවන් නිසා මේවට කැමති. එහෙම නේද? දැන් මේවන් නිසා මේවට කැමතිද? නෑ. මේවන් නිසා මේවට කැමති. එහෙනම් මේ තියෙන නිසා ලිස්ට් එක. නේ? මේ තියෙන නිසා ලිස්ට් එක. මෙන්න හේතුව, මෙන්න ඵලය. මේ හේතු නිසා මේවට කැමති. එහෙනම් මෙතන ඔබ තණ්හා කරනවා. දැන් තණ්හාවට හේතුව හොයාගත්තේ නේද? දැන් අපි හොයාගන්නේ මොකද්ද? තණ්හාව නිසා දුක හට ගන්නවා කියලා කිව්වා. තණ්හාවට හේතු හොයාගත්තනම් අන්නේ හේතුව දුරු කරගත්තනම් එතනින් හටයි තණ්හාව වෙන්නේ නැහැ. තණ්හා නොවුනනම් ආයේ දුක උපදින්නේ නැහැ. දැන් මේ හොයාගෙන යන්නේ තණ්හාවට හේතුව මොකද්ද කියලා. මේ ස්ටෙප් බයි ස්ටෙප් ලොජිකලි යන ප්‍රොසෙස් එකක් පිටින් මෙතන තියෙන්නේ. එහෙනම් තණ්හාවට හේතුව මේ මලට තණ්හා කරේ ලස්සන නිසා බලන්න. සින්දුවට තණ්හා කරේ මිහිරි නිසා. එහෙනම් මෙන්න මේවා ටික ටික නිසා ඔබ මේවට තණ්හා කරා. එහෙනම් එතනින් එහාට පින්න අපි කතා කරන ඕනේ මේක ගැන නේද? ඇයි මේක නිසා නම් මේක හටගන්නේ? තවදුරටත් මේක ගැන කතා කරලා වැඩක් නැහැ. මේකනේ හේතුව. ඇයි හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. එහෙනම් මේකට මේවා ටික හොයාගත්තනම් මේවා දුරු කරගත්තනම් පින්න ආයේ කවදාකවත් මල් ලස්සන වෙන්නේ නැහැ. ඉතින් එහෙම කිව්වම ඔබට හිතෙන්න අපේ හන්ද ඉතින් මල් සමායන ලස්සන කෙනෙක් කොච්චර හොඳ දෙයක්ද? ඇයි අපි ලස්සන දුරු කරගන්නේ? ලස්සන කෙනෙක් මෙච්චර හොඳ දෙයක් වුණා මම ඇයි අපි ලස්සන දුරු කරගන්නේ? ඔන්න ඔතන තමයි ඉන්නේ අපි කිර වෙන තැන. දරුවන් අතහර ගන්න බැරි ඇයි? දරුවන්ට හරි ආදරේ. ඇයි දරුවන්ට හරි ආදරේ? ඒගොල්ලෝ හරි ලස්සනයි. ඒගොල්ලෝ කියන ඒගොල්ලන් කටහඬ හරි මිහිරි. ඒගොල්ලන්ගේ කන්න නම් බෑන්. ඒගොල්ලෝ ගාව හරි සුවඳයි. හරි? ඔබ කේක් වලට ආසයි. ඇයි අතහර ගන්න බැරි? හරි ලස්සනයි, හරි මිහිරි. මේ මේ තියෙන ටික නිසා නෙමෙයි ඔබ ඔබ ජීවිතේ ඇලුම් කරන දේවල් අතහැර ගන්න බැරි වෙන්නේ ඔබට. වෙන එක හේතුවක් තියෙනවා මට කියන්නේ. ඔබේ ජීවිතේ ඔබ තන් ඔබ කියන අපේ හඳුන්නේ මට තණ්හාව කොහොමද නැති කරගන්න මං කේක් කන්න පුදුම පෙරේතය බැසන මට ඒක නැති කරගන්න ඕනේ. මෙතන ඕන තරම් ඇවිල්ලා අපිට ඔබ කියලා ඇති. කව කෙනෙක්ගෙන මං බුලත් කරනවා මට බුලත් අතහැර ගන්න ඕනේ මට බෑ කරන්න. චොකලට් කන්න මං හරි ආසයි මට නැති කරගන්න ඕනේ. මම ලස්සනට අඳින්න කරන්න හරි ආසයි මට ඒක නැති කරගන්න ඕනේ. මොකද ඔබ තේරුම් ගන්න ඉන්නවා ආසාව තියෙන තාක් කල් ඔබට දුක උපදිනවා කියලා. ඒක ඒක ඔබට පැහැදිලි. නමුත් ඒක ඔබට අතහැර ගන්න බෑ. මොකද ඔබට මේ දෙන් කියන දේවල් හරි ආශ්වාද ජනකයි. මේවා එනකොට මොබේ හිතේ මේවා දැනෙනකොට ඔබට හරි සතුටක් ප්‍රීතියක් දැනෙනවා. ඒ නිසා ඔබ මගෙන් ඔබ අපෙන් අහනවා. ඉතින් අපි හඳන මේවා නැති කරගෙන හරියනවෑ. මේවා නිසා නේ අපි ජීවත් වෙන්නේ. ලෝකේ ජීවත් වෙන්න මොනවද ඕන? නොඉතින් ඔබමනේ කියන්නේ ලෝකේ ජීවත් වෙන ලස්සන ඕනෑවේ ඈ ජීවිතේ ලස්සන වන්නට ආයේ තියෙන බින්දු මට ඔලුවට දාපු දේවා පොඩි කාලේ ඉඳන් ඊට පස්සේ එකෙක් කියනවා මං ගොන් අනිත එකා කියනවා හරිද හරි ගොන් තමයි ඉතින් එනේ කියන්නේ මං ගොන් ආයේ කියනවා මං ගොන් තුන් පාරක්ම කියනවා ඔව් ගොන් තමයි මේ තියෙන බින්දින ඔබේ ජීවිතේට වැදිත හේනේ මේ තියෙන්නේ. අපි හිතන් ඉන්නවා ලස්සන කියන්නේ හරි ෂෝක් දෙයක් කියලා. නෑ නෑ. ලස්සන තමයි ඔබේ ජීවිතේට වැදිත හේනේ. ඔබ හිතන් ඉන්නවා බින්දින මිහිරි කියලා කියන්නේ සුවඳ කියලා කියන්නේ හරි ෂෝක් නියමයි එවනම් එතනින් එහාට ජීවිතයක් නැති ජීවිතයක් වැඩක් නෑ කියලා. නෑ පින් එතනින්. ඕක තමයි ඔබේ ජීවිතේට වැදිත හේනේ. ඒකට හේතුව මේකක්වත් ඇත්ත දේවල් එහෙම නෙමෙයි. මම එකම එක සරල උදාහරණයක් ඔබට ඕක පැහැදිලි කරලා දෙන්නම්. ගන්න මල් ගහක් නැත්තම් හැමෝටම තේරෙනවා අපි සුපුරුදු පරිදි ගන්න උදාහරණයක් ගත්තහම ගෑන් ළමයා. මේ ගෑන් ළමේ වගේ චිම්පන්සීට විග්ගයක් දැම්මා වගේ කමක් නැහැ ගෑන් ළමේ. හරිද? මට නම් මෙයාව ලස්සනයි. ඔබටත් ලස්සනයිද? මට ලස්සන ගෑන් ළමයි ලස්සනයි කියන්නේ නැපා කවුරුත්. මෙයා මගේ ගෑන් ළමයා. හරිද? දැන් බලමු පින්නේ ගෑන් ළමයා ගාව තියෙන දේවල් මොනවද කියලා. අපි මෙයාව හිතෙව්වත් එහෙම තරහදියක් උඩ. ඒ තරහදිය මොනවද කියන්නේ? එයාගේ බර කියනවා. මෙතන හැමෝම ඒ ගෑන් ළමයා තරහදියුද හිත ගන්න කිය ගියොත් අපි හැමෝටම එන්නේ එකම උත්තරයක් නෙමෙයිද? ගොණන් ග්‍රෑම් එකක් දෙකක් එහා පැතර මෙහා පැතර වෙයි. නමුත් සාමාන්‍ය ගත එකම උත්තරයක් එන්න. අපි හිතමු කිලෝ 50යි කියලා. හරිද? එහෙනම් එයාගේ බර අපි කවුරු මැන්නත් එකම උත්තරේ එන්න. තාම එයාගේ මයින් පුළම් පිටින උස. නේද? පිටියක් ගාවල හිර ගන්න කියලා අඩිකෝදුවක් තියලා නැත්නම් මිනුම් පටියක් තියලා මෙයාගේ උස ගන්න පුළුවන්. අපි හැමෝම ওই කින ටෙස්ට් එක කරොත් හැමෝටම එන්නේ එක උත්තරයක් නෙමේද? එකම උත්තරයක්. එහෙනම් උසම අයින්න පුළුවන්. අපි හිතමු මීටර 1.5යි කියලා. චුටි ගෑන් ළමයි. අපිට පුළුවන් පින්නේ මෙයාගේ අතේ තියෙන ඇඟිලි ගාන ගයින් කරන්න. අපි හැමෝටම එන්නේ එකම උත්තරයක් නෙමේද? මෙයාට උණ කට්ටක් ගැහුවොත් එහෙම. අපි හැමෝටම එන්නේ එකම උත්තරයක් නෙමේද? එකම උත්තරය. බලන්න අපි හැමෝටම එකම උත්තරයක් එනවනම්. ඒක මේ වස්තුවේ තියෙන දෙයක් නෙමේද? ඒ නිසා තමයි අපි කවුරු මැන්නත් එකම උත්තරේ එන්නේ. අන්න ඒ නිසා අපි මේ දේවල් මනින් උපකරණයක් හදලා තියෙනවා. උෂ්ණත මාපකේ, අඩිකෝදුව, තරාදිය නේද? එතකොට මෙයාගේ ඕන බ්ලඩ් ටෙස්ට් එකක් අරගෙන, යූරින් ටෙස්ට් එකක් අරගෙන මොකක් හරි. ඒකෙත් රිසල්ට් එකක් එනවනේ. මෙච්චර මේ රතු සෛල මෙච්චර තියෙනවා, සුදු සෛල මෙච්චර තියෙනවා ආදි වශයෙන්. ඒ ඔක්කොම අපි කවුරු මැන්නත් එකම උත්තරයක් එන්නේ. හැබැයි අපි මෙයාගෙන් ඇහුවොත්, ඔබගෙන් ඇහුවොත් මෙයා ලස්සනයිද කැතයිද කියලා. දැන් අපි හැමෝටම එක එක උත්තරනේ දෙන්නේ. නේද? එහෙම වෙන්නේ පින්වතුනි, ලස්සන කෙනෙක් මෙයා ගාව තියෙන දෙයක්ද? නෑ. හැබැයි බර කියන්නේ මෙයා ගාව තියෙන දෙයක්. උස කියන්නේ මෙයා ගාව තියෙන දෙයක්. කොණ්ඩ දිග කියලා කියන්නේ මෙයා ගාව තියෙන දෙයක්. මෙයා සුදුද කළුද කියන එකත් පින්නේ මෙයා ගාව තියෙන දෙයක්. හැබැයි ලස්සන කියලා කියන්නේ මේ කෙනා ගාව තියෙන දෙයක්, මේ වස්තුවේ තියෙන දෙයක් එහෙම නෙමෙයි. අන්න ඒකයි ලස්සනද නැද්ද කියන එක අපි ගාව ඩිසයිඩ් වෙන්නේ. මිසක් එයා ගාව ඩිසයිඩ් වෙන එකක් නෙමෙයි. ඔබ කොච්චර කිව්වත් සමහර අය කියනවා මං හරි කැමති natural beauty. එහෙම ඉන්නවනේ. natural beauty කැමති අය ඉන්නවනේ. natural beauty. natural beauty කියලා එකක් මේ ලෝකේ නැහැ පින්වතුනි. ඇත්ත කතාව ඒක. මොකද beauty කියන එක artificial. අය artificial කියන්නේ natural නම් ඒක වස්තුවේ තියෙන එක ස්වභාවිකයි නะ. beauty artificial. අපේ හිතේ අපි beauty හදාගන්නේ. ලස්සන කෙනෙක් හදාගන්නේ හිතේ. මතකනේ ගිය සතියේද කොහෙද අර පෙන්නපු වීඩියෝ එකේ. අර යක්ෂණියක් හිටියේ. රජතුමා ගාවට ඇවිල්ලා. දැන් රජතුමාට එයා ලස්සනයි. අනෙක් අයට වසකතයි. හැබැයි එයාගේ බර මැන්නොත් එහෙම. හැමෝටම එන්නේ උත්තරේනේ. එයාගේ උස මැන්නොත් එහෙම. හැමෝටම එන්නේ උත්තරේ. හැබැයි එයා ලස්සනයිද කියලා අහුවම වශී වෙලා ඉන්න කෙනා කියනවා ලස්සනයි කියලා. වශී වෙලා නැති කෙනා කියනවා නෑ එයා ලස්සන නැහැ කියලා. එහෙනම් දැන් අත උස්සන බල මෙතනින් ලස්සන ගෑන් ළමයි ටික. කෝ. කෝ. එහෙනම් කඩවසම් පිරිමි ළමයි ටික අත උස්සන බල. අපර තේරෙනව නැති පින් නෝක බොරුවක් කියලා දැන්. ඔබ ගාව ලස්සන නැති බව පැහැදිලි නේ? ඔබ ගාව කඩවසම් බව නැති බව පැහැදිලි නේද? එහෙනම් අර ලස්සන මිහිරි නෝවේ අපි කරන්නේ කතා කරලා ලස්සන කියලා. මිහිරි කියන කරත් ඔච්චරම නෙමේද? ඇයි ඔබ එක එකන එක එක ගායකයන්ගේ සින්දු අහන්නේ? ඉතින් අපි සම්මත කරගමුකෝ මේක තමයි ලස්සන සින්දුව. එහෙනම් අපි ඔක්කොම එතෙන් දැන් ඒ සින්දුව අහමු. එක එක නයික එක සින්දු අහන්න හේතු වෙලා තියෙන මොකද්ද? සින්දුවක් කියන එක හරි. නමුත් ඒ සින්දුව මිහිරිද නැද්ද කියලා ඩිසයිඩ් වෙන්නේ අහන කෙනා ගාව. මිසක් සින්දුව ගාව නෙමෙයි. අන්න ඒ නිසා එක එක නයික එක ගායකයන්ගේ සින්දු අහනවා. එහෙනම් මේ කින දේවල් එකක් දැම්ම ඔන්න උදාහරණ දෙකක් මම ඒ ගත්තේ. අනිත් ටිකත් ඔච්චරම තමයි නේද කියලා ඔබ හිතලා බලන්න. නෑ මේ ඔක්කොම කියන්නේ කිව්වොත් අපිට වෙලාවක් නෑනේ පින්වතුනි. එහෙනම් ප්‍රණීතයි කියන එකත් එහෙම නෙමෙයිද? නවර බනිස් කියව මතකද? මනස් කැමතක ආපු මරා කරන්න දෙපැ අපේ හොඳ නේද? ඉතින් ඔබ කැමති සීනි දාලා තේබොන්නද කියලා ඇහුවොත් කට්ටියක් අතුස්සයි. තව කට්ටියක් කියන්නේ නෑ සීනි එපා. සීනි නැතුව තේබොන්න ආසයි. එහෙනම් ප්‍රණීත තේක මොන තේකද? ඒක තේක ගාව නෙමෙයි නේද තීරණය වෙන්නේ. ඒක තීරණය වෙන්නේ තමන් ගාව. එහෙනම් බලන්න ඉතින් මේ ඔක්කොම තීරණය වෙන්නේ තමන් ගාව නේද? තමන් ගාව නම් තීරණය වෙන්නේ මේ ටික හදාගන්නේ කවුද? තමන්ගේ හිතේමයි. ඉතින් තමන්ගේ හිතේ හදාගන්න එකක් නිසා ඔබ මල් අරන් යනවා නම් ගෙදර බලන්න මේකේ තියෙන නොගැලපෙන ස්වභාවය. ඔබ හිතේ හදාගන්න ලස්සන නිසා ගෙදර අරන් යනවා මල්. ඔබ හිතේ හදාගන්න මිහිරි නිසා ඔබ අහන්න යනවා සින්දුව. හිතේ මිහිරි තියෙන සින්දුවේ නෙමෙයි. ඇයි සින්දුව අහන්නේ? ලස්සන තියෙන හිතේ නම් පින්නේ ඇයි මල් දිහා බලන් ඉන්නේ? ඉතින් මල් දිහා බලන් හිටර ලස්සන දැනෙන්නේ නැහනේ. ලස්සන කියන එක මලේ නැහනේ. ඒක හිතේ හදාගන්න එකක් නේ. දැන් අපිට තේරෙනවද මේක හින්දා මේක ඔබට මේකට ඔබ තණ්හා කරා කියලා? ඒක නම් ඉස්සෙල්ලා කතා කරේ. මේක නිසා මේකට තණ්හා කරා. හැබැයි මේක බොරුවක් නේද? එහෙනම් බොරුවක් නිසා නේද ඔබ මේකට ඇලුනේ? බොරුවක් නිසා නේද ඔබ සින්දුවට ඇලුනේ? බොරුවක් නිසා නේද පින් ඔබ කේක් කෑල්ලට ඇලුනේ? බොරුවක් නිසා නේද ඔබ සෙන්ට් එකට ඇලුනේ? බොරුවක් නිසා නේද ඔබ ස්පර්ශයට ඇලුනේ? එහෙනම් බොරුවක් නිසා නේද ඔබ මේ ලෝකෙට මැල්ලලා ඉන්නේ? ඇලිච්ච ගා මොකද වෙන්නේ? දුක. එහෙනම් බොරුවක් නිසා නේද ඔබ දුක් විඳින්නේ? ඒ කියන්නේ මුලාවටපත් වෙච්ච නිසා නේද ඔබ දුක් විඳින්නේ? හොඳ වෙලාවට නෙමෙයිද? හොඳ වෙලාවට නෙමෙයිද පින්දුන ඔබ මුලාවටපත් වෙච්ච නිසා දුක් විඳිනවා කියලා කියන එක? ඇත්තටම ඔබ ඇත්ත දැකලා දුක් විඳිනවනේ. දැන් කවදාකවත් ඔබට මිදෙන්න පුළුවන්ද? කවදාකවත් ගැලවෙන්න බෑ. හොඳ වෙලාවට ඔබ බොරුවකට අහු වෙලා දුක් විඳින්නේ. එහෙනම් ওই දුක කෙලවර කරගන්න මොකද කරන්න ඕනේ? ඇත දකින්න. එච්චරයි. බහන කොච්චර ලේසිද කියලා. තේරුණද මේ දහමේ තියෙන ස්වභාවය මෙනෙහි කරන්න මෙනෙහි කරන්න පුදුම ප්‍රීතියක් එන්නේ හිතට. ඇයි? බොහොම සරල දෙයක් කරන්න තියෙනවා. මෙච්චර කල් බොරුවකට හොයලා හිටියා. කරන්න තියෙන ඇත්ත දකින්න විතරයි. අන්ධකාරයේ පිරිච්ච කාමරයකට ගියාට පස්සේ පින්නේ ලයිට් එක දාන්න විතරයි තියෙන්නේ. අන්ධකාරය නැති වෙන්නේ. ආයේ අමුතුවෙන් අන්ධකාරයේ පැකට් පිටින් එළියට දාන්න ඕනේ නැහැ. ලයිට් එක දැම ගමන් අන්ධකාරය ඉවරයි. එහෙනම් ඇත්ත දැකගත ගමන් පින්වතුනි ඔබ ආයෙ තණ්හා කරන්නේ නැහැ. තණ්හා කරන්නේ නැති විදිහට ගමන් ආයෙ දුකක් නැහැ. බලන්න එක දෙයක් කරන්න තියෙනවා. එකම තැනයි තියෙන බින්ද බෙහෙත් කරගන්න. අවිද්‍යාව. මේ තියෙන ඔබ අවිද්‍යාව. අවිද්‍යාව විද්‍යාමාන වෙන ක්‍රම තමයි මම මේ පැහැදිලි කරලා දුන්නේ. දැන් බලමු එහෙනම් කොහොමද ලස්සන කෙනෙක් දැනෙන්නේ කියලා. ඔබ ඊට පස්සේ ඊටු ටික හිතාගන්න. හරි? මොකද අපිට ඔක්කොම කියන්න වෙලාවක් නැහැ. මම එකක් පැහැදිලි කරලා දෙන්න. ඊටු ටික ඔබ හිතාගන්න. ඒක තමයි මානසිකාරය කරනවා කියලා කියන්නේ. හරි. දැන් බලන්න. අපි කිව්වා නේද? අර මොළ ගෙඩියෙන් ඇවිල්ලා මනර බස්සනවා කියලා. රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප ස්පර්ශ රූප ධම්ම රූප ඉන්නේ මනෙන්මයි. ඉතින් අනිත් ටික ගෙනත් දානවා කියලා. ඊට පස්සේ අපි කිව්වා නේද? මෙන්න මේ රූපෙට අදාළ කරන වේදනා සංඥා සංකාර විඥාන කිලිටයක් උපදිනවා කියලා. දැන් ඒක මනේ සිද්ධ වෙන ක්‍රමය තමයි මම ඔබට පැහැදිලි කරලා දෙන්න හදන්නේ. මනේ ස්වභාවය තමයි තියෙන්නේ මේ උදා වෙනව වැය වෙනව කියන ක්‍රමවේදය. ඔබ ඒකත් දේශනාවල නිරන්තරයෙන් අහලා ඇති. උදාවීම වැයවීම උදාවීම වැයවීම උදාවීම වැයවීම. උදාවීම වැයවීම කියන සංසිද්ධිය පින්න අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මෙහෙම graph එකකින්. මෙහෙම වක්‍රයකින් එක පෙන්වන්න පුළුවන්. මේ මනේ රූපේ හැම නෙමෙයි. මන අරූපී. මනට රූපයකින් පෙන්වන්න බෑ. ආදරේ රූපයකින් පෙන්වන්න පුළුවන්ද? පෙන්වන්න පුළුවන්ද? බෑ. කාන්තා අයිතිවාසිකම්. රූපයකින් පෙන්වන්න පුළුවන්ද? බෑනේ. මෞබිම රූපයෙන් පෙන්වන්න පුළුවන්ද? දැන් ඔය ඔක්කොම පින්න අරූපී අදහස්. ඔවා සංකල්පන. ඔය ඔක්කොම අරූපී ලෝකෙට ඇවිත් දේවල්. ඒ කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ මිනිස්සු ගිහිලා එතන ආදරය ගැන හිත හිතනවා කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඒව ඔක්කොම අරූපී දේවල්. මොකද ඒක රූපයෙන් පණවන්න බෑ. එහෙනම් හිත කියන එකත් පින්න හිතේ ස්වභාවය අරූපී. ඒක පණවන්න බෑ. නමුත් හිත වැඩ කරන ක්‍රමය තමයි මම මේ පෙන්වලා තියෙන්නේ. උදා වෙන වැය වෙන හිතක තමයි පින්නතුනි අර කීප රූප වේදනා සංඥා සංකාර විඥාන ඇවිල්ලා බහගන්නේ. තේරුණාද? මෙන්න අපිට මෙන්න මෙහෙම හිත යනවා. මොනද උදාවිවි වැවි උදාවි වැවි යනවා. මේ කියන සංසිද්ධිය වෙනවා පිංගුදුන එක තප්පරයකට කෝටි ප්‍රකෝටි වතාවක්. එනස අපිට කවදාකවත් එක හිතක් අල්ලලා ඒක කොහොමද වෙන්නේ කියලා බලන්න බෑ. බුදු පියාණන් වහන්සේ එක හිතක් දැකලා උන්වහන්සේ ගැන විස්තර විග්‍රහ කරපු නිසා අපිට තේරෙනවා මේක මෙහෙම වෙනවා කියලා. උන්වහන්සේ අපිට ඕක පැහැදිලි කරලා නොදෙන්න. දහම තුලින් අපිට ඕක මුණ නොගැහෙන්න. අපිට කවදාකවත් මේ කියන සංසිද්ධිය අහු වෙන්නේ නැහැ. දැන් උනාසේ දේශනා කරලා තියෙන නිසා අපි එක මනසිකාරය කරද්දී අපිට තේරෙනවා ඇත්ත තමයි මේ කියන දේ හරි කියලා. එනා උදා වෙනවා වැය වෙනවා කියන ක්‍රමවේදයේ පින්නේ හිතක හැම වෙලාවෙම වෙන දෙයක්. හරියට නිකන් මූදරැල්ල වගේ. උදා වෙනවා වැය වෙනවා උදා වෙනවා වැය වෙනවා උදා වෙනවා හරිනේ උදේ දවල් වගේ. උදේ රෑ වගේ. උදා වෙනවා වැය වෙනවා උදා වෙනවා වැය වෙනවා. ඉතින් දිගරම මේක වෙනවා උදා වෙනවා වැය වෙනවා. මේ හිත උදා වෙනවා වැය වෙනවා කියන උදා වෙලා වැය වෙලා යන අතරතුරේ පින්නතුනේ අර මනෙන් නැත්තම් මොලෙන් මොලේ හරහා ඇවිල්ලා මොරේ හරහා ආපු රූපය genaත් මේ මනට අතහරිනවා. උදා වෙච්ච හිතට මොලෙන් genaපු රූපය ඇවිල්ලා අතහරිනවා. තේරුණාද? මොලෙන් genaපු රූපය ඇවිල්ලා හිතේ අතහරිනවා. දැන් අපි මල දිහා නම් බලන් හිටියේ මොන රූපයද genaලා මේ දැම්මේ? රූප රූපයක්. සින්දුවක් අහා හිටියේ නම් ශබ්ද රූපයක්. මොන හරි කෑමක් කන වෙලාවක නම් රස රූපයක්, ගන්ධ රූපයක්. හරි? ඔය කොයි වරි විදිහකට රූපයක් genaලා අතහරිනවා මේ මනේ. මනේ අතහරින්නේ පින්වදිනේ මන උදා වෙන වෙලාවට. මන උදා වෙන වෙලාවට නම් ඔය රූපේ genaත් බැස්ුවේ දැන් ඒ රූපෙටත් මොකද වෙන්නේ? ඒකත් උදා වෙනවා. මොකද මන යන පැත්තට තමයි අරිනවා වාහනයක් යනකොට කවුරු හරිලා වාහනෙට නැග්ගා වගේ. අර ඔබ ෆිල්ම් වල දැකලා තියෙන කෝච්චිය යනවා. හෙලිකොප්ටරෙන් ඇවිල්ලා වහිනවා කෝච්චිය උට්ට. නේද? එහෙන් බැස්සට පස්සේ ඒ මනුස්සයා ඊට පස්සේ හෙලිකොප්ටරෙන් නිදහසලා දැන් කෝච්චිය උඩ නම් ඉන්නේ. දැන් ඒ මනුස්සයත් මොකද වෙන්නේ? කෝච්චිය යන පැත්තට ඒ මනුස්සයත් යනවා. නේ? කෝච්චිය යන පැත්තට කෝච්චිය යන වේගෙට ඒ මනුස්සයත් ඒ කෝච්චිය උඩ නම් හිටගෙන ඉන්නේ. එයා ඒ පැත්තට යනවා. අන්න ඒ වගේ පිංගුතුනි උදා වෙන හිතේ ඇවිල්ලා අර රූපේ බැහැගත්තට පස්සේ හිත උදා වෙන නිසා ඒ රූපෙත් උදා වෙනවා. ඒත් එක්කම. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ හිත වැය වෙන පටන් ගත්තට පස්සේ දැන් ඒ රූපෙටත් මොකද වෙන්නේ? ඒකත් වැය වෙලා යනවා. එහෙනම් මේ හිත උදා වෙනකොට රූප උදා වෙනවා. හිත වැය වෙනකොට රූපය වෙනවා. තමයි රූප ගැන විතරයි කිව්වේ. ඊටු ටිකත් එහෙමම තමයි. වේදනා සංඥා සංකාර විඥාන ඔන්න ඔය කියන පහම පිංගුතුනි උදා වෙනවා වැය වෙනවා උදා වෙනවා වැය වෙනවා උදා වෙනවා වැය වෙනවා. ඕක නවත්තන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. ඒක කරන්න පුළුවන් අරිහත් උන්වහන්සේ විතරයි. එකක් තමයි පිරිනිවන් පාවන එක. ඒ කියන්නේ අරිහත් උන්වහන්සේගේ ජීවිතයේ කෙලවරයි. ආයි රූප උදා වෙන්නේ නැහැ. විහිතක් උදා වෙන්නේ නැහැ. අනිතේ තමයි නිරෝධ සමාපදයේ සම්වදින එක. ඉතින් ওই දෙකම කරන්න පුළුවන් අරිහත් උන්වහන්සේ විතරයි. ඒ නිසා අපි ඒ ගැන කතා කරලා වැඩක් නැහැ නේ. නමුත් ඒක නවත්ත ගන්න එක නෙමෙයි පිටින් දුකෙන් දුක නැති කරගන්න තියෙන ක්‍රමය. තණ්හාව දුරු කරගන්න දුක නැති කරගන්න තියෙන ක්‍රමය. වෙන්නේ මෙන්න මේකයි පිටින් උදා වෙන වැයෙන හිතක මේකයිලා බැහැගතර මොකෝ. මේ බැහැ ඇවිල්ලා බැහැගන්නේ තණ්හාව තියෙන හිතක. මතක තියාගන්න හිතට හිත දකින්නේ හිත දන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන විතරයි. ඒ දේවල් හරි ආස්වාදයි කියලා හිත දරාගෙන ඉන්න අදහසක් තියෙනවා. හරි ආස්වාදයි. මේ තියෙන ආස්වාදෙ කියන තවනම්. හරිද ඔබ කියන්නේ ගෑන් ළමයා ලස්සනයි කියලා. හිත දරාගෙන ඉන්න අදහසක් තියෙනවා ගෑන් ළමයාගෙන් ආපු රූපෙ තියෙන. අන්න ඒක ලස්සනයි කියලා. ඒක හරි ආස්වාදයි කියලා. ඔබ කියන්නේ සින්දුව හරි මිහිරි කියලා. හිත දරාගෙන ඉන්න අදහසක් තියෙනවා. ඒ සින්දුව හරහා ආපු ශබ්ද රූපය හරි ආස්වාදයි කියලා. මේ ආස්වාදෙ කියන තවනම් මේ. පැහැදිලිද? එතකොට මේ උදා වෙන වැය වෙන හිතක පින්නතුනි ඔන්න ඔය රූපය ඇවිල්ලා බැහැගත්තට පස්සේ මෙතුවක් වෙලා පෙලිපෙලි හිටපු හිත පෙලීමේ නිදහස් වෙනවා. දැන් මතකගෙන ඇයි පෙලුනේ කියලා? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ එල්ලලා හිටියා. මුලින්ම එලිලා හිටියේ. කලින් හිතේ තෙලිලා හිටියා. නමුත් ඒ පහ වැය වෙලා ගියා. ඇයි? හිත වැය වෙනකොට ඒ ටික පහ වැය වෙලා ගියා. අපොසරය පෙලෙන්න පටන් ගත්තා. දැන් මේ උදා වෙන හිත පින්නතුනි අර රූපය වල බැහැගත් ගමන් පෙලීමේ නිදහස් වෙනවා. දැන් මේක ඔබ නිකන් හිතන්න මෙන්න මේ වගේ. බාස්කට් පහක් තියෙනවා කියලා මේ හිතේ එල්ලලා හරියට තේ දළු නෙලන අයගේ පිටේ එල්ලලා තියෙන. තේ දළු දාන බාස්කට් එකක්. අන්න ඒ වගේ පිටින් මේ හිතේ එල්ලලා තියෙනවා කියලා හිතන බාස්කට් එක. බාස්කට් පහක්. එහෙම නැහැ ඇත්තටම. නමුත් එහෙමයි කියලා හිතාගමු. නිකන් මෙන්න මේක තේරුම් ගන්න. ඔන්න එක බාස්කට් එකකට ඇවිල්ලා පිටින් මේ රූප කිනක බහ ගන්නවා. අර මොලෙන් ගෙනල්ලා බස්සපු රූපේ. ඒක විස්තර විග්‍රහ කරගන්න වේදනා සංඥා සංකාර විඥාන කියන දෙක අනිත් බාස්කට් වල ඒ හිතම හදා ගන්නවා. දැන් මෙච්චරලා හිත පුල පුලා බලන් හිටියේ අනේ දැන් ඒ කීකේ දැන් ඒ මොනවද මේ දැන් ඒ කියලා බල බල හිටියේ මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ දැන් ඒ කියලා බල බල හිටියේ බල බල ඉඳලා එක මොහොතකදී ඒ ටික උදා වුණා. උදා වෙච්ච ගමන් පින්තින අර බල බල හිටපු හිතට මෙතුවක් කියලා අසහනෙන් හිටපු හිතට පුදුමාකාර සහනයක් හම්බුණා. හරියට නැතිවෙච්ච දෙයක් හම්බුණා වගේ. ඔබ හැමෝටම දේවල් නැති වෙලා ඇති. ඒ නැතිවෙච්ච දෙයක් හම්බෙනකොට පුදුම සහනයක් හම්බෙන්නේ. අන්නේ සහනෙම තමයි පිටින්නේ මේ වෙලාවේ හිතට දැනෙන්නේ. ඒ දැනෙන සහනය තමයි අපි ආශාදේ කියලා කියන්නේ. හැබැයි මොකද වෙන්නේ? හරියට මේ බාස්කට් පහ අන්න උදා වුණා උඩට යනවා. දැන් ඊට පස්සේ මේ හරියට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අනිත් පැත්ත පෙළනවා. අනිත් පැත්ත හරිච්ච ගමන් දැන් මොකෝ වෙන්නේ? ඇයිද ඔක්කොම? හරිනා? ගුරුත්වාකර්ෂණයේ බලයද? නේ? හිතරත් ගුරුත්වාකර්ෂණය බලපානවද? එහෙනම් මොකද කරන්නේ? අනිත් පැත්තේ හිටගත් ඔළුවෙන් හිටගත්තාම හරිනේ එහෙනම්. ගුරුත්වාකර්ෂණය නෙමෙයි. මම මේ පෙන්වන්න හදන්නේ පිංගුතුනි. හිත වැය වෙනකොට හිතේ දහගත රූප වේදනා සංඥා සංකාර විඥානත් වැය වෙලා යනවා. හැබැයි වැය වෙලා ගියාට මොකෝ හිත තණ්හාව දුරු කරලා එහෙම නෑ. තණ්හාව ඉතුරු කරලා අපි කැමති දේ අපින් නැති වෙලා යද්දී ඔබ අම්මා මැරුණාම ඇඬුවේයි. අම්මට කැමැත්තෙන් හිටපු නිසා නේද? අල්පකෙදර අම්මා මැරුණා කියලා ඇඬුවේ නෑනේ. නෑ. තණ්හාව ඉතුරු කරලා අම්මා මැරිලා ගියා. ඒකයි මම අපේ අම්මට කිව්වේ අම්මේ අම්මා මැරෙනකොට මට අම්මගේ අම්මා ගැන තියෙන තණ්හාව නැති කරන ක්‍රමය මට කියලා දෙන්න. නැත්නම් අනන සිද්ධ වෙනවා. මේ ඊයේ පෙරේදත් අප්පච්චි කතා කරා. මම කිව්වා අප්පච්චි ෆෝන් එක තියන්න කලින් අප්පච්චි මට ආශිර්වාදයක් කරන්න. අප්පච්චි නම මොකද්ද කියලා? අප්පච්චි මට ආශිර්වාද කරන්න අප්පච්චි ගැන මගේ හිතේ තියෙන ආදරේ නැති වෙන්න කියලා. නැද්ද? ඒක නෙමෙයිද දරුවෙට දෙන්න දෙන හොඳම ආශිර්වාදය. දැන් ඔබේ දරුවා එල්ල ඔබේ කකුල් දෙක අල්ලලා වඳිද්දි මොකද ඔබ කියන්නේ? පුළුවන් තරම් ඉක්මනට පුතේ. ඔබ මට ආදරේ කරනවා නම් අන්නේ ආදරේ හිතෙන් අයින් කරගන්න. මේවා මිනිසුන්ට ඇහුනොත් එහෙම. දරුවෙක්ට කියනවලු අම්මා කෙනෙක් ඔබ මං ගැන තියෙන ආදරේ නැති කරගන්න කියලා. එංගෙන ආදරේ නිසා නෙමෙයිද මෙතුවක් කළ අපි දුක් විඳින්නේ? ඔබට නැති වෙච්ච හැම දෙයක්ම ගැන ඔබ ඇඬුවේ ඇයි? ඒ දෙට ආදරේ කරපු නිසා. ආදරේ කියලා කියන්නේ මහා හෙනයක් පින්වතුනි. මහා ශාපයක්. ඉතින් අන්නේ ආදරේ තියෙන නිසා තමයි පින්නේ මේක වැය වෙලා යද්දි හිත අනන්ත අප්‍රමාණ දුක් විඳින්නේ. ඇත්තටම කිව්වොත් මේ වැය වෙලා යන වෙලාව හිතට ළඟටම මයික්‍රොෆෝන් එකක් එහෙම අල්ලලා ඇම්ප් එකකට හයි කරොත් එහෙන්නේ. මර ලතෝණියක් ඔබට ඇහෙන්නේ මේ වෙලාවට. මල පෙරේතයෝනේ මොකෙක්වත් එන්නේ නැහැ ළඟට. ඒ තරම් මහා විලාපයක් පින්වතුනි මේ එක හිතකින් ඇහෙන්නේ. මොකද තමන් ආදරේ කළා. බොහොම අමාරුවෙන් හදාගෙන වඩා ගත්ත දේ දැන් වැයදලා යනවා. හැබැයි හිත ඒකට බැඳි තණ්හාව එහෙම්ම මිතුරු කළා. දැන් ඔබ හිනම් කල්පනා කරලා බලන්න පිටිනේ. දැන් අපි දාන්න නවත්තන්න ඕන තව චුට්ටකින්. ඒ නිසා මට තව විස්තරාත්මක මේක කියන්න ඕනේ. නමුත් මේක ඒකට සුදුසු වෙලාව නෙමෙයි. නමුත් මම මේ කියන කාරණාව ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ ගාව කොච්චර සල්ලි තිබ්බත් කොච්චර ඉඩකඩම් තිබ්බත් කොච්චර යාන වාහන ඉඳුම් හිටුම් මොනවා හරි ඔය තියෙන භෞතික සැප සම්පත් කොච්චර තිබ්බත් වෙනදින ඔබ කාටවත් පුළුවන් මේ හිත උදායන වැයෙන එක නවත්ත බෑ. කොච්චර සල්ලි තිබ්බොත් හිතේ තියෙන තණ්හාව නැති වෙන්නේ? කොච්චර තිබ්බත් නැහැ. ඉතින් හිතේ තණ්හාව තියාගෙන ඔය හිත උදා වෙලා වැය වෙලා යනවනම් දැන් කවදාකවත් සතුටින් ඉන්න පුළුවන්ද? බෑ. තේරුම් ගන්න පින්දිනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඔබ ගාව තියෙන්නේ කියලා. මොකද කොච්චර සල්ලි හම්බ කරත් හිතේ තණ්හාව දුරු වෙන්නේ නැහැ. උදා වෙන හිත වැය නොවි තියෙන්නේ නැහැ. එහෙනම් සල්ලි හම්බ කරන එක නේද දුකෙන් නිදහස් දුකෙන් නැති කරගන්න තියෙන හොඳම ක්‍රමය? එහෙනම් අයෝ කර කර ඉන්න තමයි. මේකයි මට ඔබෙන් අහන්න තියෙන ප්‍රශ්නේ. හොඳ කසාදයක් කරගන්න එක නේද දුකෙන් නිදහස් දුක නිරුද්ධ කරගන්න තියෙන හොඳම ක්‍රමය? එනයි තමයි කර කර ඉන්නේ. දැන් වෙන ඔබ කොච්චර ඔබ භෞතික දේවල් වටේ ගොඩ ගහගත්තත් හිත උදා වෙනව වැය වෙනවනේ. ඒක ඔබට නවත්තන්න බෑනේ. ඒ වගේ මේ හිතේ තියෙන තණ්හාව දුරු කරගන්නත් බෑනේ. ඒකයි කිව්වේ නේතංකෝ සරණං කේමං. ඒතම් මංගල මුතමන්ද? ඔය මොකක්වත් කළා හිතේ තියෙන දුක හිතේ නිදහස හොයාගන්න බෑ. දුක කෙලවර කරගන්න තියෙන එකම ක්‍රමය පිංගතුනේ මේ තණ්හාව දුරු කරගන්න ඕනේ. තණ්හාව දුරු වෙන්න හිතේ තියෙන කෙලෙස් වරනවා. කෙලෙස් වරනවා. නිදි වරනවා වගේ. නිදි වරනවා කියන්නේ මොකද්ද? නිින්ද එනකොට ඒක පුළුවන් තරම් අයින් කරගන්න උත්සාහ කරනවා. ඉතින් කෙලෙස් වරනකොට තමයි පින් ඔබේ ගමන කෙලවර වෙන්නේ. කෙලෙස් ටික වරාගන්න ඕනේ. ඔබ උත්සාහ කරන මේ දුක කෙලවර කරගන්න නම් එහෙනම් ඉතින් කෙලස් ටික වරගන්න ඕනේ. නැත්තම් දුක කෙලවර වෙන්නේ නැහැ. ඉතින් කෙලස් කියලා කියන්නේ මෙතන මේ තණ්හාවට. තණ්හාව නිසා තමයි ඔය මෝහයත්, රාගයත්, ద్వේෂයත් කියන තුනම හටගන්නේ. දේහනම් පින්දුනි තියෙන එකම එක ක්‍රමයයි තියෙන්නේ මෙන්න මේ කියන දේවල් සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් සම්පූර්ණයෙන්ම බොරුවක් ලස්සන නිසයි ඔබ ගෑන් ළමයට ආදරය කරේ මලට ආදරය කරේ මිහිරි නිසා ඔබ සුවඳට සුව මේ මිහිරි නිසා ඔබ සින්දු අහන්න කැමති උනේ නමුත් මේ දේවල් බොරුයි කියලා ඔබ අවබෝධ කරගන්නකොට මේවා ඇත්තක් නෙමෙයි මේක බොරුවක් ආශ්වාදයි සැපයි සාරයි කියන වචනවල තමයි මේ තියෙන්නේ ඇත්ත නම් මේක නෙමෙයි උදා වෙන වැය වෙන දෙයක් ඒකාන්තයෙන්ම පෙළෙන සුළුයි ඇයි පෙළෙන සුළුයි කියලා කිව්වේ සුළුයි කියලා කියන්නේ චුට්ටයි චුට්ටක් පෙළෙන නිසා පෙළෙන සුළුයි නේද නැද්ද එහෙනම් මොකද ස්වභාවයක් ඇලුනොත් පෙළෙනවා ඇලුනොත් දුක් විඳින සිද්ධ වෙනවා ඒ නිසා දුක් විඳින සුළුයි ඉතින් ඔබ මේවා ඇසුරු කරන්න ගිය ආශාවද හොයාගෙන නමුත් අන්තිමට හම්බුනේ මොකද පෙළීමක් දුකක් විතරයි එහෙනම් සාරයිද අසාරයි අන්න ඒකයි පින්නේ පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි පාලින් කියනවා නම් අනිච්චයි දුක්ඛයි අනත්තයි ආස්වාදය සැපයි සාරයි පාලියෙන් කියනවා නම් නිච්චයි සුඛයි අත්තයි නිච්ච සුඛත් කියලා මෙතුවක ජීවත් වුණා මේ ලෝකේ ඒ කියන්නේ මේ ලෝකේ හරි ලස්සනයි මේ ලෝකේ හරි මිහිරි මේ ලෝකේ හරි ප්‍රණීතයි හරි සුවඳයි හරි සුමුදුයි ඔය ඔක්කොම බොරු සුමුදු කියන එක පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ ඒක කායර දැන දෙයක් කියලා මේ අනිත් එක ගන්නකෝ දැන්ට සල්ලව තේරුම් ගන්න මේ ඔක්කොම බින්දුනේ බොරු දේවල් ඒකයි කිව්වේ ගෑන් ළමයාගේ කවදාකවත් ලස්සනක් තිබෙන්නේ නැහැ සුන් සින්දුවක කවදාකවත් මිහිරි තිබෙන්නේ නැහැ ආහාරයක කවදාකවත් ප්‍රණීත තිබෙන්නේ නැහැ ගන්ධයක කවදාකවත් සුවඳ තිබෙන්නේ නැහැ ඔය ඔක්කොම ඔබ හිතින් හදාගත්ත දේවල් හිතින් හදාගෙන ඒවා ගිහිල්ලා ඔබ වස්තුවල හෙව්වා හම්බෙයිද සල්ලි දීලා ඔබට ගන්න පුළුවන් වස්තු ටික හිතින් හදාගෙන ඔබ කොහොමද කරගන්නේ සල්ලි දීලා ලස්සන ගන්න බෑනේ පුළුවන්ද සල්ලි දීලා ලස්සන ගන්න පුළුවන්ද බෑ ඒක ඔබ හිතින් හදාගන්න එක සල්ලි දීලා මල් ගන්න පුළුවන් සල්ලි දීලා ෆිල්ම් බලන්න පුළුවන් සල්ලි දීලා තරු පහේ හෝටලෙකින් කන්න පුළුවන් හැබැයි ප්‍රණීත ගන්න බෑනේ ඒක ඔබ හිතින් හදාගන්න එකක් ඉතින් හිතින් හදාගන්න එක ඔබ හිතින් හදාගෙන ඒ ටික තියෙන්නේ මේවවල කියලා හිතලා ආහාරය කියලා හිතලා මල්වල කියලා හිතලා එක එක ಜಾති දේවල් වල කියලා හිතලා ඔබ ගොඩාක් සල්ලි හම්බ කරනවා පුළුවන් තරම් ඒවා ඔබේ ලෝකෙට අරන් එන්න ගොඩාක් සල්ලි තියෙන කෙනා ගිහලා කනවා 5 star hotel එකෙන් එච්චර සල්ලි නැති කෙනා ගිහලා කනවා ගමේ ආප කඩේ හැබැයි දෙන්නම් පුළුවන් ප්‍රණීතිනක හිතින් හදාගන්න දෘෂ්ටියක් දැම්ම ගමන් නෑ නෑ 5 star hotel එකේ තමයි නීම ආහාර ප්‍රණීත ආහාර තියෙන්නේ කියලා දැන් ඒක නා හිතින් පෙලෙන්න පටන් ගන්නවා මට අන්න එකෙන් කන්න ඕනේ කියලා ඔය පෙලි මේ ඇති වෙච්ච ගමන් දැන් ඒකෙන අபிසංකාර වඩනවා කොහොම හරි කමක් නැහැ මං සල්ලි හම්බ කරලා හෝටලෙට ගිහලා ඒක හොයාගෙන කන්න ඕනේ කියලා. කනකොටම පින්විතනේ මොකද වෙන්නේ? පෙලීමෙන් නිදහස් වෙනවා. උගේ කාලකන්ණි කමට. ඒ පෙලීමෙන් නිදහස් වෙන මොහොතෙම අර රසයත් දිවට දැනෙනවා. ওই දෙක එකට එකතු වෙච්ච තැන හිතින් ගන්න නිගමනයක් හරියට හරි. මේ ප්‍රණීත රස ආවේ අර ආහාරෙන් තමයි කියලා. මේ දෙක එකට කනෙක් කරගෙන මෙයා ආපව සරයක් යාගේ මුලා අදහස මුලා දෘෂ්ටිය තව තවත් යාටම සනාත වෙනවා. මොකද එයා කවදාකවත් මේ වෙන ක්‍රමවේදය දැක්කේ නැති නිසා. ඉතින් ඔන්න ඕක තමයි පිටින්නේ මේ දහම් න්‍යායේ මූලික හරය. මේක තව විස්තර විග්‍රහ කරගන්න පුළුවන්. අපි ඒක හිංසරේ පස්සේ කරගමු. නමුත් දැන් ඔබට ඉස්සර ගුරුහඳුරන් වහන්සේගේ දේශනාවට ඉදිරියට සම්බන්ධ වෙන්න මේ සම්බන්ධ මූලික අවබෝධයක් හරි අවශ්‍යයි. නැත්නම් ඔබට ඇත්තටම මේ කියන දේවල් ගොඩක් වෙලාවට තේරුම් ගන්න අමාරු වෙයි. ඉතින් නිසා සීල දෙනා උත්සාහ කරන්න වෙනතුනි මේ කීප ටික හොඳට මානසිකාරය කරගන්න. ඉතින් මම කිව්වා වගේ මෙතන බොහෝ දෙනෙක් ඇති විශේෂයෙන් භාවනා වැඩසටහන වලට ආපු කට්ටිය මේක කීප සැරයක්ම අහලා දැන් හොඳට පත්තියන් වෙලා ඇති. කොයිතරම් දුරට අවබෝධ වෙලාද කියන එක මට තේරෙන්නේ නැහැ. ඒක ඔබටයි තේරෙන්නේ. නමුත් ගුරුහාමුදුරුවෝ මෙතනයි ආයේ මේක කියන පටන් ගත්තොත් එහෙම. ඔබට ආපෞසරේ මොකද කරන්න ඕන? හොඳ අවධානයෙන් ආයේ මුලින් ඉඳන් අහගන්න. මේක තමයි අපි සසරේ අඩුවෙන් මහපු ටික. මේක අහගන්න ගම්දින ඔබ කවදාකවත් දුක කෙලවර කරගන්නම් හම්බෙන්නේ නැහැ. දුකෙන් නිදහස් වෙන නම් ක්‍රම කෝටියක් තියෙනවා මේ ලෝකේ. හරියට චිකන් වැඩ කෝටියයි වගේ. නේද? දුකෙන් නිදහස් වෙන නම් කෝටියක් ක්‍රම තියෙනවා. හැබැයි දුක කෙලවර කරගන්න දිනේ එකම එක ක්‍රමයයි. අන්න ඒක තමයි මේ ක්‍රමය. බුදුහාමරණ වහන්සේ මේ ලෝකේ පහළ නොවෙන්න අපි කාටවත් ওই ක්‍රමය අහුවෙන්නේ නැහැ. පැහැදිලිද? මේ සති භාවනාවට ආපු අයට මම පොඩි කරුණක් කිව්වා කල්පනා කරලා බලන්න කියලා. සියලු දෙනාටත් මම කියන්න මේ වෙලාවේ විශේෂයෙන් තරුණ පිරිසක් දකින නිසා මම ඒක කියන්න හිතෙනවා. ඔබට ඒක වැදගත් වෙයි කියලා හිතලා. ආදරය කියලා කියන්නේ බොහොම හොඳ දෙයක් නේ. නිකම් බොරුවට බොරුව අනන්න එපා. ආදරය කර කර ඇවිල්ලා මෙතන කියනවා නෑ නෑ අපි හඳුන්නේ කියලා. මම ෆොටෝ එකක් අරගෙන පෙන්වන්න අනික් කෙනාට. ඔබ ආදරය කරන කෙනෙක් රිදවන්න කැමතිද? ඒගොල්ලෝ දුක් වෙනවට ඔබ කැමතිද? කැමතිද? ඔබ ආදරය කරන කෙනෙක් දුක් කරනවට ඔබ කැමතිද? නෑනේ. හා. කොල්ලෙක් ඉන්නවා. එයා දකින්න කෙල්ලෙක්ව. හරිද? මේ කොල්ලට ඒ කෙල්ල ගැන හිතේ අදහසක් ඇති වෙනවා. ආදරයක් ඇති වෙනවා. දැන් මේ ආදරය ඇති වෙච්ච ගමන් මොකක්ද මේ කොල්ලට කරගන්න ඕනේ? ඒ ගෑන් ළමයා ගාවට ගිහිල්ලා නංගියේ මගේ මුළු මොකද්ද? ලොවම ඔබයි කියලා මෙයාට කියා ගන්නයි ඕනේ. ඒ කියන්නේ මං ඔයාට ගොඩාක් ආදරේ කියලා. දුකට හේතුව මොකක්ද? තණ්හා. තමන් ආදරය කරන කෙනා දුක් විඳිනවට ඔබ කැමති නැහැ. මේ පිරිමි ළමයා දැන් අර ගෑන් ළමයා ගාවට ගිහිල්ලා කියනවා නංගියේ මං ඔයාට හරි ආදරේ කියලා. ඕක කියපු ගමන් අර ගෑන් ළමයාගේ හිතේ මෙයා ගැන මොකක්ද ඇති වෙන්නේ? ආදරයක්. ආදරේ කියලා කියන්නේ තණ්හාව. ওই තණ්හාව ඇති වෙච්ච ගමන් දැන් ඒ ගෑන් ළමයාගේ හිත මොකද වෙන්නේ? මොකද වෙන්නේ? පෙළෙනවා. මෙතරලයි ගෑන් ළමයා පෙළුන්නේ නැහැ නේද? ওই පෙළීමේ ඒ දරුවට දායද කරේ කවුද? කවුද? අර කොල්ලා නේද? ඒ කොල්ලා මට මීට කලින් කටක් කළා කිව්වා නේද? ලැජ්ජ නැතුව මං කැමති නැහැ මං ආදරය කරන කට්ටියගේ හිත රිදවන්න කියලා. එහෙනම් අහවල් එකට දේ ගෑන් ළමයා ගාවට ගිහිල්ලා කිව්වේ මං ඔයාට ආදරේ කියලා. කීපු ගමන් ඒ ගෑන් ළමයාගේ හිතට මොකද වෙන්නේ? තණ්හාවක් ඇති වෙනවා මේ කොල්ලා ගැන. දැන් මේ කොල්ලා ගැන ඒ ගෑන් ළමයා මොකද වෙන්නේ? පෙළෙන්න පටන් ගන්නවා. දැන් ඕක අහගෙන මෙතන ඉන්න කොල්ලෙක් කියන්න පුළුවන් නම් මම ආදරය කරන ගෑන් ළමෙක් ඉන්නවා අපි හැමෝම මෙයාට මෙතුවක් කළා මට මේක කියා ගන්න බැරුව හිටියේ. මං අද ගිහිල්ලා කියනවා කියලා හිතන් හිටියේ මං වට ආදරේ නංගියේ කියලා. රෙද්දාක් ඇඳගෙන පුළුවන් ද ඔය කතාව දැන් ගිහිල්ලා කියන්නේ? ඔබ හොඳනම දන්නව නේද ඔබ ඔය කතන්දරේ කියපු ගමන් ඒ කෙනාගේ හිතේ ඔබ ගැන අදහසක් ඇති වුණොත් එහෙම වැරදිලා හරි ඔබ ගැන ආදරයක් ඇති වෙච්ච ගමන් ඒ හිත පෙළෙන පටන් ගන්නවා කියලා. ඒ කියන්නේ හිත දුක් විඳින පටන් ගන්නවා කියලා. ඔබ නෙමේද ওই දුක යාර දුන්නේ? එහෙනම් ඔබ ආදරය කරන කෙනාට දුක දුන්නේ කවුද? ඔබමයි. එහෙනම් ඔක ආදරයද ඇත්තටම? නෑ. ඇත්ත මාදරේ නම් පින්විතනේ ඔබ කවදාකවත් ඔබ ආදරය කරන කෙනාට ගිහිල්ලා කියන්නේ නෑ මං ඔයාට ආදරේ කියලා. හවුද නැද්ද? මං කියපු තර්කේ පුළුවන් නම් බින්දලා පෙන්න. එහෙනම් දැන් මෙතන තරුණ කොල්ල කෙල්ලෝ ඉන්නවනේ. තමන් කැමැත්තෙන් ආදරෙන් ඉන්න කෙනාට ගිහිල්ලා කියන්න බලාගෙන හිටු මං ඔයාට ආදරේ කියලා. ඒකයි මං අහන්නේ රෙද්දක් ඇඳගෙන පුළුවන් දෙය දෙය කරන්න කියලා. මොකද ඔබ කියන්න එකක් කරන්න වෙන එකක් ආදරේ කියලා කියන වංචාවක්. ඔය කියන්නේ නංගියේ මං ඔබ වෙනුවෙන් පෙළෙනවා. උඹත් මං වෙනුවෙන් පෙළියම්. එහෙම කරගෙන යන්න. හිතන්නේ යමක් ඉතුරු කළා මම ඒ අවසන් කරේ බොහෝ කල් වෙලා ගත වුණා හොඳට මානසිකාරය කරන්න විදිහ මේ කතා කරපු දේවල් ඒවා ඔබට වැදගත් වෙයි ඉදිරි දේශනා හොඳ තවත් අවබෝධ කරගන්න ඉතින් එහෙනම් අපි දැන් උදේ සාකච්ඡාව අවසන් කළා දානට සම්බන්ධ වෙමු එහෙනම් ඔබ සීල දෙනාම අද උදෑසන මේ දහම් න්‍යාය සාකච්ඡාවට සම්බන්ධලා ධර්මයේ ශ්‍රවණය කළ ධර්මයේ දේශනා කළ ත්‍රිවිධ රත්නේ වන්දනාමාන කරගෙන මේ ලබා ගත්තා වූ නංවා ගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය බල මහිමෙන් ඔබ සෑම සිරු දෙනාම උත්තරීතර අජරාමර සංඛ්‍යාද නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදුකාර ඇදලා පින් අනුමෝදන් කරන් ඔබ සිරු දෙනාම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා.
අවසරයි නායක ස්වාමීන් වහන්ස. ඕකාස වන්දාමි බන්තේ. මයාකතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං. ස. සාදු සාදු අනුමෝදාමි. ඕකාස දාරත්තේන කතන් සබ්බං අච්ඡං අපරාදං කමත මේ බන්තේ. ඕකාස කමාමි බන්තේ. ဒုတိယံපි කමාමි බන්තේ. තතියම්පි කමාමි බන්තේ.
තපෝ වෘද්ධිහිම වෙත්වා. නිබ්බාන පරම සුඛේන සුඛිතතර වෙත්වා.